නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ඉරුදින ධර්ම දේශනාව සඳහා මේ දිනවල මාතෘකාව සපයාගන්නේ සතිපට්ඨාන සූත්‍රයෙන්. සතිපට්ඨාන සූත්‍රය අපි දන්නවා බෞද්ධයින් අතර විශේෂයෙන්ම භාවනාව සඳහා යම් කිසි සූදානමක් තියෙන භාවනා කරන සෑහෙන පින්වතුන් අතර බොහොම ප්‍රසිද්ධ සූත්‍රයක්. මොකද ඍජුවම අපි කරන භාවනාවට ලොකු අත්වලක්, ලොකු මඟ පෙන්වීමක් මෙම සූත්‍ර දේශනාවෙන් භාගතුන් වහන්සේ සපයනවා. ඒ නිසා මේ සූත්‍රය අතිශය වැදගත්. ඒ වගේම මේකේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය නිවරදිව වටහා ගැනීමත් අතිශය වැදගත්. අපි අපිට උමනා විදිහට භාවනා කරනවා වෙනුවට මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මොන වගේ මාර්ගයක්ද පෙන්ලා දීලා තියෙන්නේ, ඒ මාර්ගයේ කොහොමද වඩන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ කොහොමද කියලා දීලා තියෙන්නේ කියන මෙන්න මේ කරුණු හොඳට අපි හිතට ගන්නවා නම්, ඒවා අනුව අපේ භාවනාව සකස් කරගන්නවා නම්, අඩුපාඩු තියෙනවා නම් ඒවා සකස් කරගන්නවා නම්, ඒ අනුව අපිටත් පුළුවන් වෙනවා මේ භාගතුන් වහන්සේ පෙන්වා දෙන ඒ අතිශය ප්‍රබල ආනිසංස භුක්ති විඳින්න. ඉතින් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න පටන් ගන්නෙ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ. මහණෙනි, ඒකායන මාර්ගයක් තියෙනවා, ඍජු මාර්ගයක් තියෙනවා. කුමක් පිණිසද? සත්තානං විසුද්ධියා. මේ දෙවි මිනිසුන් සහිත මේ සත්ව ප්‍රජාවගේ විසුද්ධිය පිණිස, චිත්ත පාරිශුද්ධිය පිණිස ඒකායන මාර්ගයක්, ඍජු මාර්ගයක් තියෙනවා. එපමණක් නෙමෙයි, ශෝක පරිද්දවාණං සමතික්කමාය. ඒ අයගේ හිත්වල තියෙන ශෝක කිරීම, හඬා වැළපීම්, ඒවත් සමතික්‍රමණය කරන්න, ඒවත් බැහැර කරන්න. ඒ වගේම දුක්ඛ දෝමනස්සාණං අත්ථගමාය. මේ අයගේ තියෙන හිත්වල තියෙන දුක් දොම්නස්, කනස්සලු ගති, මේවා සියල්ලත් බැහැර කරන්න. ඥායස්ස අධිගමාය. එතකොට ඒ නිවන් දැකීම පිණිස, නිවීමක් පිණිස, විමුක්තියක් පිණිස තියෙන මාර්ගය තමා තුළින්ම වටහා ගන්න. ඥායස්ස අධිගමාය. ඒ නිවැරදි මාර්ගයට අවතීර්ණ වෙන්න. නිබ්බානස්ස සච්චික්‍රියාය. නිවන්සුව සාක්ෂාත් කරගන්න. ඒ කායන මාර්ගයක් තියෙනවා. ඒ අනෙකක් නෙමෙයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන. ඒ තමයි මේ සතර සතිපට්ඨාන ධර්මය. ඒතකොට අපිට තේරෙනවා අපි ඕනම මිනිස්සෙක් වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා නම් දුකින් මිදීමක්, අන්නේ දුකින් මිදීම සඳහා තියෙන ඍජු මාර්ගයක් මෙතනදී බුදුරජාණන් වහන්සේ හෙළිපෙහෙළි කළා දෙනවා. ඒ නිසා ඇතම් සූත්‍රවලදී දේශනා කරනවා කවුරු හරි මේ මාර්ගය හරියට වටහා ගත්තා නම්, නිවරදිව වටහා ගත්තා නම්, නිවරදිව මේ මාර්ගය ප්‍රගුණ කරා නම්, වැඩුවා නම්, ඉතින් ඒ කියන බුදුරජාණන් වහන්සේ පෙන්වන ආනිසංස වලට ළඟාවෙන එක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. හැබැයි කවුරු හරි මේක පටලව ගත්තා නම්, වරද්දවල වටහා ගත්තා නම්, වැරදි විදිහට වැඩුවා නම්, එහෙමනම් ඉතින් ඒ නිවන් මාර්ගයෙන් බැහැරට යනවා. ඒ නිසා අපි මේක බොහොම සැලකිල්ලෙන් පිරිසුදුව මේ භාවනා මාර්ගයේ වටහා ගැනීම අතිශය වැදගත් වෙනවා. ඉතින් අපි මේ වෙනකොට මේ සතර සතිපට්ඨාන ධර්මයන්ගේ කායානුපස්සනාව සෑහෙන දුරකට සාකච්ඡා කරා. ඒ වගේම වේදනානුපස්සනාවත් සාකච්ඡා කළා, චිත්තානුපස්සනාවත් සාකච්ඡා කළා. දැන් අපි අවතීර්ණ වෙලා ඉන්නවා ධම්මානුපස්සනාවට. ඒතර අපි ගිය සතියේ ධම්මානුපස්සනාවේ මුල් කොටස ගැනයි සාකච්ඡා කළේ. අදත් ඒ කොටසේම තවත් ගැඹුරට යන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපිට තේරෙනවා සතිපට්ඨානයේ තියෙන සෑම අනුපස්සනාවක්ම අතිශය ප්‍රබලයි. කායානුපස්සනාව නිවරදිව යම් කෙනෙක් ප්‍රගුණ කරනවා නම් ඒ හරහාත් චිත්ත පාරිශුද්ධියක් ඇති කරගන්න පුළුවන්. ඒ හරහාත් සිතේ විමුක්තියක් ළඟා කරගන්න පුළුවන්. ඒ වගේමයි යම්ස කෙනෙක් වේදනානුපස්සනා කමටහන හොඳට වඩනවා නම් ඒ හරහාත් කෙනෙකුට චිත්ත පාරිශුද්ධියක්, විමුක්තියක් සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ වගේමයි චිත්තානුපස්සනා කොටස යමෙක් වඩනවා නම් ඒ හරහාත් මේ චිත්ත පාරිශුද්ධියක් ඇති කරගන්න, විමුක්තියක් සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ වගේමයි ධම්මානුපස්සනාවේ තියෙන මේ එක එක අනුපස්සනාවක්, අනුපස්සනා පහක් අන්තර්ගත වෙනවා. ඒකෙන් ඕනම එකක් යම් කෙනෙක් වඩනවා නම් එතනිනුත් මේ චිත්ත පාරිශුද්ධියක්, විමුක්තියක් සාක්ෂාත් කරගන්න පුළුවන්. එතකොට අපිට තේරෙනවා මේ එකක්වත් මේ අනිකට වඩා මේක උසස් කියලා එහෙම සලකන්න අමාරුයි. හැම එකක්ම අතිශය ප්‍රබලයි කියලා කියන්න පුළුවන්. ඉතින් මෙතන ධම්මානුපස්සනාවේ තියෙන සුවිශේෂත්වය තමයි දැන් අර කලින් අනුපස්සනාවලදී යම්කිසි කෙනෙකුට ඒ විමුක්තියක් සාක්ෂාත් කරගන්න, නිවැරදි ධහමක් අවබෝධ කරගන්න තවමත් හැකියාව ලැබිලා නැත්නම් මේ ධම්මානුපස්සනාවට පිවිසෙනකොට ඒ ක්‍රමය හොඳට තව කුළු ගැන්වෙන ආකාරයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් තවත් එකක් තමයි එක එක අනුපස්සනාවක් තනි තනියෙන් ප්‍රගුණ කිරීමෙන් විශේෂයෙන් ඔය පදේශ සූත්‍රයේදී එහෙම සඳහන් වෙනවා එකක් විතරක් ප්‍රගුණ කළොත් එතනත්තාට සෝවාන් මාර්ගඵලය දක්වා යන්න පුළුවන්. හැබැයි හතරම සෑහෙන දුරකට ප්‍රගුණ කරගෙනම වැදගත් නැත්නම් හොඳ අවබෝධයක් තියාගැනීම වැදගත්. ඉන් එහා මාර්ගඵල ප්‍රතිවේද කරන්න කියලා. ඉතින් අනුව අපිට තේරෙනවා මේ අනුපස්සනා හතරම සෑහෙන දුරට අපි දැනගන්නත් ඕනේ, යම් පමණකට හෝ ඒවා ප්‍රගුණ කරන්නත් ඕනේ. ඒ වෑයෙන් අපිට යම් යම් අනුපස්සනාවන් සෑහෙන්න හිතට කාවැදිලා ඒවා අපේ රුචිය අනුව ඒවා වැඩිපුර වැඩුවයි කියලා වැරද්දක් නැහැ. ඒත් අපිට අනිකුත් අනුපස්සනාවන් ගැනත් සෑහෙන අවබෝධයක් ලබා ගැනීම වැදගත් වෙනවා. දැන් අපි ගිය සතියේදී සාකච්ඡා කරා නීවරණ පබ්බය ගැන, කොහොමද මේ නීවරණ තමන්ගේ භාවනාවට පාවිච්චි කරන්න කියලා. දැන් ධම්මානුපස්සනාවේ එන පළවෙනි කොටස තමයි නීවරණ. ඒතොර නීවරණ හඳුනා ගන්නවා, නීවරණ වලින් හිත නිදහස් කර ගන්නවා. ඒ වගේම ඊළඟට එන කොටසේදී ස්කන්ධයන් ගැන තේරුම් ගන්නවා. මේ තමන් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් වශයෙන් මේ අත්දකින විවිධාකාර අත්දැකීම් මේ භාගතුන් වහන්සේගේ දේශනාවේ එන ඒ ස්කන්ධ අනුසාරයෙන් අපි තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. එතකොට අපේ ඒ අත්දැකීම් ජීවිතේ නැත්නම් ඒ සංකල්පමය රාමුව අපි වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න එතකොට ක්‍රමයෙන් පුරුදු වෙනවා. අපි ඒ හිර වෙලා ඉන්න ඒ සංකල්පමය රාමුවෙන් අයින් වෙලා ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ පෙන්වන බොහොම ගැඹුරු දැක්මක් අපේ හිතේ ඇති වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි ලෝකයේත් එක ගනුදෙනු කරද්දී මේ අස්කන්නාසාදී ඉඳුරන් හරහා ලෝකයේත් එක ගනුදෙනු කරද්දී කොහොමද මේ අපේ හිත ක්‍රියාත්මක වෙන්නේ, මොනවද ඒ අනුව අපේ හිතේ ගොඩනැගෙන ප්‍රපංච, ගොඩනැගෙන විවිධාකාර විතර්ක, විවිධාකාර කෙලෙස් සිතුවිලි කියලා හඳුනා ගනිමින් ඔන්න ආයතන සම්බන්ධිනුත් සෑහෙන වැටහීමක් ඇති කරගන්න උත්සාහවන්ත වෙනවා. ඊට පස්සේ මේ ක්‍රියාදාමයේ හරහා හිතේ ගොඩනැගෙන බොජ්ජංග ධර්ම ඒ නිවනට තුඩු දෙන නැත්නම් අවබෝධයකට මඟ සලස්වන ඒ බොජ්ජංග ධර්ම තවදුරටත් ප්‍රගුණ කරන්න, ඒවායේ තියෙන අනිත්‍ය ලක්ෂණය තේරුම් ගන්න ඊළඟ කොටසදී උත්සාහවන්ත වෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීමක් වන චතුරාර්ය සත්‍ය ධර්මයන් තමා තුළම ප්‍රගුණ කරන්න, තේරුම් ගන්න, වඩන්න ඊට පස්සේ උත්සාහවන්ත වෙනවා. එතකොට මෙන්න මේ ආකාරයෙන් දහමේ එන බොහොම ප්‍රබල ඉගැන්වීම් පහක් මෙන්න මේ ධම්මානුපස්සනා කොටසදී බුදුරජාන් වහන්සේ ඇතුළත් කරලා තියෙනවා. ඒතර අපිට තේරෙනවා හරි ක්‍රමානුකූල ප්‍රතිපදාවක් මෙතන තියෙනවා. මුලින්ම හිතේ තියෙන ඒ කෙලෙස් සහගත බව දුරු කරගන්නවා, නීවරණ අයින් කරගන්නවා. ඊට පස්සේ ස්කන්ධයන් ගැන මේ අපේ අත්දැකීම් සමුදාය ස්කන්ධානුසාරයෙන් තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ අපි ලෝකයේත් එක්ක කරන ඒ ගනුදෙනු කිරීම, sannivedanaya, ඒ හරහා අපේ හිතට සිද්ධ වෙන විපර්යාසයන් ඒ අනුව අපි තේරුම් ගන්නවා. ඊට පස්සේ ක්‍රමානුකූලව අපි තුල නිවනට තුඩු දෙන, අවබෝධයකට තුඩු දෙන බොජ්ජංග ධර්මයන් දිනු කරන හැටි, ඒවායේ උස් පහත් වීම, අඩු වැඩි වීම ගැන තේරුම් ගනිමින් ඊට පස්සේ ඔන්න චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධය දක්වා ගමනක් පෙන්වුම් කරලා තියෙනවා. ඒ අනුව හරිම විචිත්‍ර මාර්ගයක්, ප්‍රබල මාර්ගයක් මේ ධම්මානුපස්සනා කොටසදී අන්තර්ගත වෙනවා. ඉතින් මම කලිනුත් මතක් කළා වගේ මෙතනදී හර මේ පෙළ ගැස්වීම හොඳට නිවන වෙත යොමු කළා ඒ යෝගාවචරයව ක්‍රමානුකූල ප්‍රතිපදාවකට අවතීර්ණ කරන ස්වභාවයක් තියෙනවා. ඒක ඇත්තටම අර කලින් කොටස්වලදීත් වෙන්න පුළුවන්. කායනුපස්සනාවේදීත් ඔය දේම වෙන්න පුළුවන්. වේදනානුපස්සනාවේදීත් වෙන්න පුළුවන්. චිත්තානුපස්සනාවේදීත් වෙන්න පුළුවන්. යම්සි කෙනෙකුට ඒක හරියටම ඒත්තු ගැන්නුනේ නැත්තම් අන්න මෙතෙන්දී අනිවාර්යෙන් එයාට සෑහෙන තවත් අවස්ථාවක් ලැබෙනවා ඒ නිවන් මාර්ගයට අවතීර්ණ වෙන්න. දැන් අපි නීවරණ සම්බන්ධයෙන් කතා කරනකොට අපි ගිය සතියේත් සාකච්ඡා කළා නීවරණ පහක් තියෙනවා. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්දේ, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව කියලා. අපි අද ටිකක් සලකලා බලමු මේ නීවරණ ඇයි මේ තරම් අපි සලකා බැලිය යුත්තේ? ඇයි අපි මේවත් එක්ක මේ තරම් ගනුදෙනුවක් කළ යුත්තේ කියන එක අපි තවදුරටත් විග්‍රහ කරලා බලමු. දැන් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් සඳහන් කරනවා මේ නිවන අවරණ නිසා, නිවන ආවරණය කරන නිසා අපේ හිතේ තියෙන ඒ යහපත් ගුණ ධර්ම ආවරණය කළා, නිවීම ආවරණය කළා, හිත අවුලවන, හිත දවන, තවන ස්වභාවයෙන් මේවට නිවරණ කියලා නමක් යෝජනා කරනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ විවිධ උපමාත් මේ නිවරණ සඳහා යොදලා තියෙනවා. උදාහරණයක් වශයෙන් බොජ්ජංග සංයුත්තේ එනවා සංඝාරව සූත්‍රය කියලා සූත්‍රයක්. එතනදී බුදුරජාණන් වහන්සේ මේ නීවරණ ටික උපමා කරනවා හරියට මේ තැම්පත් වෙච්ච ජලයේ මුහුණ බලන්න ගිය මිනිස්සෙකුට ඒ මුහුණ පාන අත්දැකීම මත මේ නීවරණයන් විග්‍රහ කරලා පෙන්නනවා. ඒකත් බොහොම ලස්සන උපමාවක්. දැන් අපි හිතමු කෙනෙක් කන්නාඩියක් තිබුණේ නැහැ ඒ කාලේ අතීතේ. ඉතින් ඒ අය මුණ බල්ලා තියෙන්නේ මේ බොහොම පැහැදිලි වතුරට එබිලා බැලුවාම ඉතින් ඒකේ අර ඡායාව පේනවා. ඉතින් ඒකෙන් යම් පමණකට වැටහීමක් ඇති කරගන්න පුළුවන් තමන්ගේ මූණේ ස්වභාවය ගැන, ශරීරයේ ස්වභාවය ගැන. නමුත් අපි හිතමු මේ වතුරට මොන හරි සායම් එකතු වෙලා මේක වර්ණ ගැන්විලා තිබුණොත්. එතකොට එයාට නිවැරදිව තමන්ගේ මූණ බලා ගන්න බෑ. ඒ වගේ කියනවා විවිධාකාර පාට මිශ්‍ර වුණාවක් ඒ වතුරට මිශ්‍ර වුණාම ඒ මූණ බලා ගන්න හරියට බෑ. අපහසු වීම වගේ කියලා කියනවා. හිත කාමච්ඡන්දයෙන් බැට කන අවස්ථාව, කාමච්ඡන්දයෙන් පෙළෙන අවස්ථාව. හිත දැන් වර්ණ ගැන්විලා තියෙනවා. එයාට නිවැරදි චිත්‍රයක් දැක ගන්න බෑ. අම්මලා තාත්තලා කිව්වට මෙන්න මේමයි බලන්න ඕනේ කියලා, මෙන්න මේකයි නිවැරදි දේ කියලා, නැත්නම් යාළු මිත්‍රයෝ කිව්වට, යම් කිසි අනිකුත් සත්පුරුෂයෙක් කිව්වට මෙන්න මේකයි සිද්ධ වෙන්නේ කියලා එයාට ඒක පේන්නේ නැහැ. මොකද ඒ කාමච්ඡන්දයෙන්, රාගයෙන්, ආලයෙන් හිත සම්පූර්ණයෙන්ම වර්ණ ගැන්විලා. දැන් එයා නිකන් අර පාට කණ්ණාඩියක් දාගෙන බලනවා වගේ තමයි දැන් අවට දිහා බලන්නේ. ඉතින් එයාට එතකොට නිවැරදි දෙයක් අවබෝධයක් ඇත්තේ නැහැ. ඉතින් එතකොට මේ බඳු උපමාවක් බුදුරජාණන් වහන්සේ කාමච්ඡන්දය සම්බන්ධයෙන් දේශනා කරනවා. ඊට පස්සේ අපි හිතමු මේ වතුර භාජනය හොඳටම රත් කළා. හොඳටම දැන් නටලා ඒක කැකෑරලා තියෙන අවස්ථාවකදී. ඒ අවස්ථාවේදී ආයකට එබිලා බැලුවත් එතනදීත් ඒ වතුර බඳුනෙන් මුහුණ බලා ගන්න හම්බෙන්නේ නැහැ. නිවැරදි අවබෝධයක් එන්නේ නැහැ. මොකද වතුර නටනවා. එච්චරට දැන් මේක ගිනියම් වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ කියලා කියනවා හිත ව්‍යාපාදයෙන් මැඩුණු අවස්ථාව. මොකද හිත දැවෙනවා, තැවෙනවා, කයත් ඒ අනුවම දැවෙනවා, තැවෙනවා. ඒ බඳු අවස්ථාවකත් එයාට නිවැරදි අවබෝධයක් ඇති කරගන්න බෑ. හිත තියෙන්නේ දැවිච්ච මට්ටමක. හිත තියෙන තැවෙන පීඩිත මට්ටමක තමයි ඒ ද්වේෂයෙන්, ව්‍යාපාදයෙන් පීඩිත වෙච්ච අවස්ථාවකදී තියෙන්නේ. ඉතින් එතකොට මෙන්න මේ වගේ උණු වෙච්ච, නටන, කැකෑරිච්ච වතුරේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ උපමා කරනවා අපේ හිත ව්‍යාපාදයෙන් මැඩුණ අවස්ථාවට. ඊට පස්සේ මේ වතුර භාජනයේම මොකක් හරි හේතුවක් කරා කාලයක් එක්ක තැන ඔහි තිබීම හරහා දියසෙවෙල බැඳිලා හොඳටම ඒ දියසෙවෙල වලින් වැසී ගිය අවස්ථාවකදී. ඉතින් එතෙන්දී යා මූණ පෙව්වත් එතෙන්දෙත් එයාට මූණ බලා ගන්න බැහැ. මොකද ඒක හොඳටම නිකන් අර එයාගේ ඒ තිබිච්ච පිරිසුදු ගතිය නැති වෙලා, ඈලි මෑලි වෙලා, සම්පූර්ණයෙන්ම ඒක ඔතෑණි වෙලා ඒ මූලික ආවරණය, පිට තාවරණය, නැත්නම් ඒ මතු පෘෂ්ඨය, මතු පිට පෘෂ්ඨය සම්පූර්ණයෙන්ම ආවරණය වෙලා තියෙන්නේ අර විවිධාකාර සෙවල ස්වභාවයන් නිසා. ඉතින් මෙන්න මේ தත්වය බුදුරජාන් වහන්සේ උපමා කරනවා අපේ හිත තීන මිද්දයට අරක්ගත් වෙලාව. හිත බොහොම ඔතෑණි, බොහොම කම්මැලි, කිසි වැඩක් කරන්න හිත දෙන්නේ නැහැ. කම්මැලි උදාසීන ගතියක් තමයි හිතේ තියෙන්නේ. එතකොට මෙන්න මේ කම්මැලි උදාසීන අවස්ථාව බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ අර වතුර භාජනයේ දියසෙවල බැඳිලා, පාසි බැඳිලා ඒ බොහොම දුර්වර්ණ වෙච්ච අවස්ථාවට. ඊට පස්සේ දැන් මේ වතුර භාජනයේට බොහොම සැඩ සුළඟක් හැමුවොත් එහෙම. දැන් ඔන්න ආයි රැලි නැගිලා බොහොම කැළතිලා අන්න ඒ බඳු මට්ටමක් තමයි උදා වෙන්නේ. ඒ අවස්ථාවේදීත් එයාට මූණ බලා ගන්න බෑ. මොකද කැළතිලා තියෙන්නේ, රැලි නැගිලා තියෙන්නේ. අන්න ඒ වගේ කියලා කියනවා අපේ හිත මේ උද්දච්ච කුක්කුච්චයෙන් බොහොම විසිරිලා මේ තියෙන අවස්ථාව. එතනදිත් නැහැ හිතේ තැම්පත් ගතියක්. එතනදිත් හිත අතීතය අල්ලගෙන කලබල වෙනවා, පසුතැවෙනවා, දුක් වෙනවා, පීඩාවටපත් වෙනවා. හිත විවිධාකාර තැන්වල දුවමින් පණිමින් විසිරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි උද්දච්ච කුක්කුච්ච කියන මට්ටමේදීත් තියෙන්නේ. ඊට පස්සේ තවත් උපමාවක් දෙනවා මේ විචිකිච්ඡාව සම්බන්ධයෙන්. දැන් මේ වතුර බඳුනම මොනවා හරි නරක දෙයක් මිශ්‍ර වෙලා, මඩ වගේ දෙයක් මිශ්‍ර වෙලා බොහෝම ඒකේ ඒ තිබිච්ච පිරිසුදු ගතිය, විනිවිද පෙනෙන ගතිය නැති වෙලා ඒ වතුර භාජනයේ තවත් අඳුරෙත් තියලා නම් තියෙන්නේ, එයාට කොහොමත් මූණ බලා ගන්න බෑ. ඉතින් එළියේ පමණක් නේ දැන් මේක තියෙන අඳුරේ. එළියේ නෙමෙයි දැන් මේක තියෙන අඳුරේ. ඉතින් එතකොට අඳුරේ කොහොමත් ඉතින් මූණ පේන්නේ නැහැ. ඔන්න ඔය වගේ කියලා කියනවා හිත විචිකිච්ඡාවට යටපත් වෙච්ච අවස්ථාව. එයාට එතකොට හරි දෙයක් පේන්නේ නැහැ. මෙන්න මේකයි නිවැරදි, මෙන්න මේකයි වැරදි කියලා තේරුම් ගන්න අපහසුයි. මොකද හිත දෙගිඩියාවක ඉන්නේ. හිත ඉන්නේ සම්පූර්ණයෙන් සැකයක. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ බුදුරජාන් වහන්සේ දෙන උපමා හරි විචිත්‍රයි. අපිට ඒ වතුර බඳුනක මුහුණ බලා ගන්න කොයිතරම්නම් පිරිසුදු, තැම්පත්, පැහැදිලි ජලයක් අවශ්‍යද, වතුර පෘෂ්ඨයක්, ජල පෘෂ්ඨයක් අවශ්‍යද? එහෙමනම් අපේ හිතත් අන්නේ වගේ නිවර්දි දෙයක් අවබෝධ කරගන්න නම් අර කියපු විවිධාකාර නීවරණ අවස්ථා අයින් වෙලා බොහෝම පිරිසුදු, තැම්පත් ගතියක්, විනිවිද පෙනෙන ගතියක් අවශ්‍ය වෙනවා. දැන් තවත් බොහොම විචිත්‍ර උපමා කීපයක් හම්බ වෙනවා මේ බොජ්ජංග සංයුත්තේම. බුදුරජාණන් වහන්සේ මේ නීවරණ වලින් නිදහස් වූ අවස්ථාව තවත් උපමා වලින් පෙන්නලා තිනවා. ඒකත් හරිම විචිත්‍රයි. දැන් මේ කලින් අපි කතා කරපු ඒ සංඝාරව සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ නීවරණ වලින් මැඩ පැවැත්වුණු අවස්ථාව. නැත්තම් නීවරණ වලින් පෙළෙන අවස්ථාව. හැබැයි ඊට පස්සේ නීවරණ වලින් බැහැර වෙච්ච අවස්ථාව, නීවරණ වලින් නිදහස් වෙච්ච අවස්ථාව තවත් උපමා පහකින් පෙන්නවා. ඒකත් හරිම ලස්සනයි. දැන් බුදුහාමුදුරුවෝ කියනවා මේ කාමච්ඡන්දය හරියට නිකන් ණයක් වගේ. කොයි වෙලාවෙ ඇවිල්ලා ණයකාරයා මේක ඉල්ලනවත් දන්නේ නැහැ. බොහොම තාවකාලිකයි. අපි විවිධ අපි හිතමු යම් කෙනෙක්ගෙන් අපි ණයක් ගත්තාම ඒක හරි ඔළුවට බරක්. ඒ ණයකාරයාගෙන් නිදහස් වෙනකන් හරිම කරදරයි. තියා ඇවිල්ලා එක්කෝ මතක් කරනවා, පණිවිඩකාරයෙක් කියනවා, යාම නැත්තං එනවා, පොලිය ඉල්ලන්න එනවා. ඉතින් බොහොම හිසරදයක්. කිසිම නිදහසක් හිතට නැහැ. ඉතින් බුදුරජාන් වහන්සේ කියනවා කාමච්ඡන්දයෙන් යම් වෙලාවක නිදහස් වුණා නම් අර ණය සම්පූර්ණයෙන්ම ගෙවලා නිදහස් වුණා වගේ කියලා. අපි හිතමු ඉතින් අද කාලේ හැටියට ඔන්න ලොතරැයියක් ඇදලා හරි, නැත්තම් යාළුවෙක් කීයක් හරි දීලා හරි, නැත්තම් වා කරේ උදව්වක් කරහා Tamanට පුළුවන් වෙනවා මේ ණයෙන් ණයබරින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න. ඉතින් එතකොට තියෙන හිතේ පුදුමාකාර සහනයක්, මෙතෙක් කල තිබිච්ච පීඩිතා මට්ටම හිතේ තිබිච්ච අර හිර වෙච්ච අවස්ථාවක් දැන් නැහැ. බොහෝම සැහැල්ලු වෙච්ච ගතියක්, නිදහස් වෙච්ච ගතියක් තමයි දැන් හිතේ තියෙන්නේ. ඒ වගකීමෙන් අයින් වුණා. ගෙවන්න තිබිච්ච ණයෙන් අයින් වුණා, නිදහස් වුණා. ඉතින් මෙන්න මේ වගේ කියලා කියනවා කාමච්ඡන්ද නීවරණයෙන් හිත නිදහස් වීම. ඉතින් එතකොටත් කතා කරන්නේ එකතකින් බලවම නිදහස් වීමක්, නිදහසක්. ඊළඟට ව්‍යාපාදයේ කියන එක බුදුහාඳුරු උපමා කරනවා කායික රෝගයකට. දැන් අපි දන්නවා කායික රෝගයක් වැළඳුනහම අපිට එහෙට මෙහෙට යන්න විදිහකුත් නැහැ. කැමති දෙයක් කන්න බොන්න විදිහකුත් නැහැ. ඉතින් ඒ වගේම අපිට බොන්න වෙන්නේත් බොහොම අප්‍රිය මේ බෙහෙත් හේත් කසාය ආදී. ඉතින් මේ වගේ ටිකක් හරිම පීඩිත මට්ටමක් තමයි ඒක. යම්සි රෝගාතුර වෙච්ච මට්ටමක්. අපි හිතමු මේ තැනත්තා සම්පූර්ණයෙන්ම ඔන්න සුව වෙනවා. දැන් එයාට එහෙ මෙහෙ යන්න පුළුවන්. තමන්ගේ යාළු මිත්‍රයෝ එක්ක සතුරු සාමීචි කතාවේ යෙදෙන්න පුළුවන්. මොකද රෝගයෙන් එයා අත මිදුණා. අන රෝගයෙන් නිදහස් වුණා. කායික රෝගාදියකින් එයා නිදහස් වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ කායික රෝගයකින් නිදහස් වුණා වගේ තමයි කියලා මේ ව්‍යාපාදයෙන් හිත නිදහස් වීම. මොකද එතෙක් එයාට කිසිම නිදහසක් දුන්නේ නැහැ. කායික වශයෙන් පෙළුණා, වේදනාව දැනුණා. ඒ වගේමයි තව කෙනෙක් මේ කැමති දෙයක් කන්න බොන්න විදිහක් තිබුණේ නැහැ. ඉතින් මේ වගේ හරිම පීඩාවක් තිබුණේ. නමුත් ඒකෙන් නිදහස් වුණාම හරිම සුවයක්, නිදහසක්, සැහැල්ලුවක් දැනෙනවා. ඊළඟට තීන මිද්ද අවස්ථාව පෙන්නනවා හරියට නෑ හිරගෙයින් නිදහස් වුණා වගේ. දැන් අපි දන්නවා හිරගෙයකට යම් කිසි කෙනෙකුට යන්න වෙන්නේ ඉතින් මොකක් හරි වැරද්දක් කළා, නැත්තම් නොකළ වැරද්දකට අහු වෙලා මොකක් හරි හේතුවක් කරා ඔන්න හිරගෙතර යන්න වෙනවා. ඉතින් එතනත් කිසිම නිදහසක් නෑ. අනිත් අයත් එක්ක මේ තමන්ගේ යාළු මිත්‍රයෝ එක්ක, අඹ දරුවන් එක්ක, දෙමව්පියෝ එක්ක ඉන්න හැකියාවක් නැහැ. මොකද තමන්ව හිර කරලා තියෙන්නේ. නමුත් යම්කිසි සමාවක් ඔන්න ලැබිලා මේ හිර නිදහස් වුණොත් එහෙම අන්න නැවතත් මේ නිදහස් ලෝකයට තමන්ගේ අමුදරුවන් ගාවට ඥාති මිත්‍රාදීන් ගාවට එන්න අවස්ථාව තියෙනවා. ඉතින් එතන තියෙන තායත් තවත් නිදහසක්. ඉතින් එතකොට අපේ හිත තීන මිද්දෙන් වසා ගත්තාම එතන හරියට අපි හිර වෙලා අපිට එළිය පේන්නේ නැහැ. හරියම හිතේ තියෙන්නේ නිකන් වැසිච්ච ගතිය. හිත උදාසීන වෙලා, මලානික වෙලා මොකක්වත් කරන්න හිත දෙන්නේ නැහැ. ඉතින් අන්න මේ මට්ටම බුදුහාඳුරෝ උපමා කරන්නේ හරියට නිකන් හිර ගෙදර ඉන්නවා වගේ. හැබැයි ඒ තීන මිද්දේ පහව ගිහිල්ලා සම්පූර්ණයෙන්ම ආයත් ක්‍රියාශීලී වෙලා තමන්ට කැමති දෙයක් කරන්න පුළුවන් මට්ටමට හිත එනවා නම්, කර්මන්නේ වෙනවා නම්, ක්‍රියාශීලී වෙනවා නම් අන්න ඒක හරියට හිර ගෙදරින් නිදහස් වුණා වගේ කියලා බුදුහාඳුරෝ පෙන්නනවා. ඒ අනුව අපිට තේරෙනවා මේ හැම අවස්ථාවකදීම බුදුහාමුදුරුව මේ නීවරණ වලින් අයින් වීම පෙන්වන්නේ මේ නිදහසකට උපමා කළා. ඊට පස්සේ යම්සි කෙනෙක් කාන්තාර මාර්ගයකට පිවිසෙනවා. ඉතින් එතන වතුරත් නැහැ, හරිම රස්නේ, පීඩාවයි, දඩිය දානවා. තාම ඈත පේන්නෙත් නැහැ, ෂේම භූමියක් පේන්නෙත් නැහැ. බොහොම පීඩිත මට්ටමක්. නමුත් එයා කොහොම හරි මේ කාන්තාරය තරණය කළොත් දැන් අන්න ගමකට පිවිසෙනවා. දැන් අන්න නගරයකට පිවිසෙනවා. දැන් ඉතින් කන්න බොන්නක් තියෙනවා, වතුරක් තියෙනවා. තමන් ගිමන් නිවා ගන්න පුළුවන්. පුදුමාකාර සුවයක්, සැහැල්ලුවක්, බර හැල්ලුවීමක්, හිතේ තිබිච්ච බියසක දුරවැයාවක් දැන් තියෙනවා. ඈත මෑත පේන්නේ නැති ගතියක් කලින් තිබුණා. නමුත් දැන් නිශ්චිත එල්ලයක් තියෙනවා. දැන් තමන් සුවපත් වෙලා ඉන්නේ. දැන් තමන් කාන්තාර දුර්ග මාර්ගයෙන් අයින් වෙලා ඉන්නේ. දැන් ඒකෙන් නිදහසක් ලැබුවා. මෙන්න මේ වගේ කියනවා විචිකිච්ඡාවෙන් හිත නිදහස් වීම. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් විචිකිච්ඡාවෙන් හිත මැඩෙන අවස්ථාව හරියට ඈත මෑත පේන්නේ නැති අවස්ථාවක්. හිත දෙගිඩියාවක ඉන්නේ. කරන්න ඕනේ මෙන්න මේකයි කියලා වැටහෙන්නේ නැහැ. කොතනදද, කොයි පැත්තටද, කොයි දිශාවටද යන්න ඕනේ කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි අර කාන්තාරයක අතරමං වෙච්ච අවස්ථාව. හැබැයි කාන්තාරයෙන් නිදහස් වුණා නම් අන්න හිතට ලොකු සහනයක් තියෙනවා. දැන් වතුර ටිකක් බොන්න පුළුවන්, කෑම ටිකක් කන්න පුළුවන්, තමන් අනිකුත් මිනිස්සු එක්ක ගැවසෙන්න පුළුවන්. අන්න ලොකු සහනයක්, ඒ බිය සැක පහව යාමක් මෙතන තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එතනත් මේ නිදහසක් ගැන තමයි පෙන්නුම් කරන්නේ. එතකොට අපිට තේරෙනවා මේ හැම අවස්ථාවකදීම මේ නීවරණ වලින් හිත නිදහස් වීම, නීවරණ වලින් හිත අයින් වීම බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන්නේ මේ නිදහසකට. දැන් පින්වත්නි මේ නිදහස එහෙමනම් අපි අගේ කරන්න උත්සාහන්ත වේ යුතුයි. දැන් අපේ හිතේ කාමච්ඡන්දයක් තියෙනකොට හිතේ නිදහසක් නැහැ. හිත නිකන් ණයෙන් පෙළනවා වගේ. ණයකින් හැමතිස්සෙම බර වෙලා ඉන්නවා වගේ. හැබැයි මේ කාමච්ඡන්දේ නැති අවස්ථාව ඒ ණයෙන් නිදහස් වුණා වගේ. එහෙමනම් අපි ඒ අවස්ථාව හරිම මේ ඒකාකාරී, හරි කම්මැලි කියලා ඒක අවතක්සේරු කරන්නේ නැතුව ඒ කාමච්ඡන්දයෙන් හිත නිදහස් වෙච්ච අවස්ථාව අගය කරන්න, ඒකේ තියෙන වටිනකම තේරුම් ගන්න, එතන තියෙන සැහැල්ලුව තේරුම් ගන්න, ඒකට වටිනකමක් දෙන්න අපි උත්සාහන්ත විය යුතුයි. දැන් අපේ හිතේ කාමච්ඡන්දය තියෙන තාක් අපිට නිදහසක් ඇත්තෙත් නැහැ, හිතේ ඒකාග්‍රතාවයක් ඇත්තෙත් නැහැ. අරමුණෙන් අරමුණට, අරමුණෙන් අරමුණට පනිනවා. හරියට නිකන් රිලා මනසක්, වඳුරු මනසක් තියෙන්නේ. එක මොහොතක් එක අරමුණක ඉන්න හැකියාවක් නැහැ. මොකද කාමච්ඡන්දයෙන් පීඩිත වෙලා. හැබැයි යම් අවස්ථාවක හිත එක අරමුණක ඉන්නවා නම්, අපි කැමති අරමුණේ නැත්තම් හිත නොපෙළෙන අරමුණක හිත දිග වෙලාවක් ඉන්නවා නම්, අන්න ඒ අවස්ථාව අපි අගේ කරන්න එහෙනම් ඉගෙන ගන්න වෙනවා. මේක ටිකක් අපිට අලුත් ගතියක් තියෙනවා. මොකද හිත පුරුදු වෙලා තියෙන්නේ අරමුණෙන් අරමුණට පැන පැන යන්න. දැන් අපි සතිපට්ඨානේ හරහා මුල් කොටස් වලදී ඇත්තටම ඉගෙන ගන්නවා මේ හිත අපිට උවමනා සැහැල්ලු කුසල අරමුණක පිහිටවන්න. සතිපට්ඨානේ කියලා අපි කියනවා සිහිය පිහිටුවීම. ඒ සිහිය පිහිටුවපු මට්ටම අර කාමච්ඡන්දයෙන් පෙන්නන විචිත්‍රත්වය වගේ නෙමෙයි. එතන තියෙන්නේ හරි ටිකක් ඒකාකාරී ගතියක්. මොකද එකම අරමුණක් මේ දීලා තියෙන්නේ. හුස්ම රැල්ල කියලා අපි හිතුවොත්, ආස්වාස ප්‍රස්වාසය කියලා අපි හිතුවොත්, ඒ ආස්වාස ප්‍රස්වාසයේ හිත ඔන්න දැන් නතර වෙලා ඒකමයි නැවත නැවත බලන්නේ. ඒ අරමුණටමයි නැවත නැවත හිත නංවන්නේ. අපි හිතමු ඔන්න පය භාගයක් විතර තිස්සේ ආස්වාසය බලනවා, ප්‍රස්වාසය බලනවා, ආස්වාසය බලනවා, ප්‍රස්වාසය බලනවා. ඉතින් මේ අන්දමින් දිගට යාට පය භාගයක් ඉන්න පුළුවන් නම් එතන එක්තරා අන්දමකින් කෙනෙකුට අත් දක්වන්න පුළුවන් මේක හරි ඒකාකාරී. මේක නැහැ කිසි විචිත්‍රත්වයක්. හුස්ම දිහා බලලා කාටද හරි ගියේ කියලා කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. නමුත් මෙතනදී කාමච්ඡන්දය පහව ගිය බව අපිට තේරෙනවා නම් දැන් අන්න හිත රාගයෙන් දැවෙන්නේ නැහැ. හිත වර්ණ ගැන්විලා නැහැ. හිත මේ ප්‍රകൃති සිහියේ පවතින්නේ. මේ වෙලාවේ ආස්වාසයක් තියෙන බව හොඳට එයා දන්නවා. මේ වෙලාවේ ප්‍රසවාසයක් තියෙන බව හොඳට එයා දන්නවා. හොඳට මේ වර්තමානයේ තුල පිහිටි ගතියක් අරමුණත් එක්ක මොහොනට මොහොනලා ඉන්න ගතියක් ඒකාග්‍ර වෙච්ච ගතියක් එහෙමනම් මෙතන තියෙනවා. එතකොට මෙන්න මේ ඒකාග්‍රතාවය කාමච්ඡන්දයට පටහැනි. ඊට පස්සේ අපිතමු කෙනෙක් දැන් මේක තව තව දියුණු කරගෙන යනකොට මේ අරමුණ යාටයක් විමසලා බලන්න උත්සාහන්ත වෙනවා. මේ අරමුණ උණුසුම්ද, මේ අරමුණ සිසිල්ද, එහෙම නැත්නම් මේ අරමුණ දිගද කෙටිද, ආස්වාස ප්‍රස්වාසය නම් මේක කොයි නාස්පුඩුවෙන්ද ඇතුල් වෙන්නේ, කොයි නාස්පුඩුවෙන්ද පිට වෙන්නේ කියලා මෙන්න මේ අරමුණ ගැන හොඳට විමසනවා යා. දැන් කිසිම සැකයක් නැහැ. ආස්වාසය සිද්ධ වෙන අවස්ථාවේදී ආස්වාසය බව හොඳට නිසකව දන්නවා. ප්‍රස්වාසය සිද්ධ වෙන අවස්ථාවේදී ඒක ප්‍රස්වාසයේ බව නිසකව දන්නවා. ඊළඟට අපි තව ටිකක් සියුම් කරද්දී දැන් ආස්වාසේ මුල හරිය දැනගන්නකොට මේක මේ මුල හරියයි කියන එකත් එයා දන්නවා. මේක මේ මැදත් නෙමෙයි අගත් නෙමෙයි, මේ ගත වෙන්නේ මුල ප්‍රදේශය. ඊළඟට මැද ප්‍රදේශය ගැන එයා දැනුවත් වෙනකොට මේ මැද මුලක් නෙමෙයි අගත් නෙමෙයි, මේ ඉන්නේ දැන් මැද හරිය කියන එක හොඳට නිසකව දන්නවා. ඊට පස්සේ අග හරියට පිවිසෙනකොට තමන් මුල පසු කරගත්තා, මැද පසු කළා, දැන් ඔන්න අග හරියට පිවිසලා ඉන්නවා කියලා අන්න නිසකවම දන්නවා. එතකොට අපිට මේ ඉස්සරහා තියෙන අරමුණේ විස්තර හොඳට තේරෙනවා නම්, අරමුණේ යථා ස්වභාවය හොඳට තේරෙනවා නම් අන්න ඒ අවස්ථාවේ හිතට කිසි සැකයක් නැහැ. ඉතින් අපි මේ අරමුණේ විස්තර බැලීම විචාරය කියලා කියනවා. හොඳට අරමුණ තුළ හිත හැසිරෙනවා. අරමුණේ යථා ස්වභාවය පොඩ පොඩ තේරෙනවා. එතකොට මෙන්න මේ විචාරය කියන ගුණය අර විචිකිච්ඡාවට පටහැනි. ඉතින් අපේ හිත ක්‍රමානුකූලව ඒ අරමුණකට නංවනවා. ඒ අරමුණකට නංව නංව ඉන්නව පමණක් නෙමෙයි, ඒ අරමුණ ගැන සොයලා බලනවා. අරමුණේ විස්තර විභාග සොයලා බලනවා. හොඳට ඒ අරමුණේ විස්තර විභාග වැටහෙනකොට අන්න හිතේ කිසි විචිකිච්ඡාවක් නැහැ. ඒ වගේමයි දැන් මේ අරමුණ නැවත නැවත ඉදිරිපත් වෙනවා. දැන් අපි ආස්වාස ප්‍රස්වාසය ගැන සැලකුවොත් එක ආස්වාසයක් ඉවරනකොට ඔන්න ප්‍රස්වාසය මතුවෙලා. ඒ ප්‍රස්වාසය වෙනකොට ඊළඟ ආස්වාසය මතුවෙලා. ඒ කිවරනට ඔන්න ප්‍රස්වාසය මතුවෙලා. ඒ කිවරනට ඔන්න ආයිත් ආස්වාසය මතුවෙලා. හරි ලස්සනට ස්වභාව දහම විසින්ම මේ ඊළඟ අරමුණ අපිට සපේනවා. දැන් එතකොට නිදාගන්න විදිහක් නැහැ. මෙයාට ඔතෑණි වෙන්න උදාසීන වෙන්න විදිහක් නැහැ. මොකද ඊළඟ අරමුණ ඉදිරිපත් වෙලා. ඉතින් ඒක බලන්න ඕනේ. ඒක විමසන්න ඕනේ. ඒක අවසන් වෙනකොට ඊළඟ අරමුණ ඉදිරිපත් වෙලා. ඒක බලන්න ඕනේ. ඒක විමසන්න ඕනේ. එතකොට අපිට තේරෙනවා දැන් හිතට උදාසීන ඔතෑණි කම්මැලි ගතියක් පහළ වෙන විදිහක් නැහැ. මේ නැවත නැවත ඉදිරිපත් වෙන අලුත් අරමුණට හිත නැංවීම අවශ්‍යයි. එතකොට මෙන්න මේ විතර්කය නැවත නැවත ඉදිරිපත් වෙන අලුත් අරමුණට හිත නැංවීම කියන මෙන්න මේ ක්‍රියාව අර තීන මිද්දේට පටහැනි. හිතට උදාසීන ගතියක්, ඔතෑණි ගතියක්, කම්මැලි ගතියක් එන්න විදිහක් නැහැ. මේ විතර්ක කරන්න අවශ්‍යයි. විතර්ක කරනවා කියන එකෙන් මෙතෙන්දී අදහස් කරන්නේ කල්පනා කරනවා කියන එක නෙමෙයි. මේ ඉතාසියුම් අරමුණට නැවත නැවත හිත නංවමින් කාලය ගත කරන්න අවශ්‍යයි. ඊට පස්සේ මේක තව ටිකක් ඉස්සරහට යනකොට ඔන්න තමන්ගේ හිතේ සතුටක් පහළ වෙනවා. හිත දැන් අරමුණේ හොඳට තියෙනවා. කාමච්ඡන්දේ යටපත් වෙලා, ව්‍යාපාදේ යටපත් වෙලා, විචිකිච්ඡාව යටපත් වෙලා දැන් හරි සතුටක් තියෙනවා. මොකද නිරාමිස ප්‍රීතියක් දැනෙන්න පටන් ගන්නවා. හිත ටිකක් දැන් සැහැල්ලු වෙලා. අර ප්‍රබල නීවරණ යටපත් වෙලා හිත දැන් සැහැල්ලුයි. ඉතින් මේ හරහාම අන්න හිතේ ප්‍රීතියක් මතුවෙන්න පුළුවන්. කය පිනා යන ගතියක්, සිත පිනා යන ගතියක් මතුවෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ ප්‍රීතිය ව්‍යාපාදයට පටහැනි. දැන් හිතේ තරහවක්, ද්වේෂයක් පහළ වෙන්න විදිහක් නැහැ. හිත සතුටු සහගත වෙලයි තියෙන්නේ. ඉතින් සතුටු සහගත, සොම්නස් සහගත අවස්ථාව, ඒ ප්‍රීති සහගත අවස්ථාව ව්‍යාපාදයට පටහැනි. ඊළඟට දැන් කායික සෝයක් තියෙනවා. දැන් හිත හඳුනගෙන තියෙනවා මෙතන මේ ආස්වාස ප්‍රස්වාස සුලංග රැල්ලක තියෙන සුවය. එතන තියෙන තැම්පත් බව, එතන තියෙන සිසිලස අන්න හිත හඳුනගෙන. ඉතින් යාට එහෙම හි දුවන් උමනාවක් නෑ දැන්. අපේ හිත තැම්පත් නොවෙන්නේ, ඒකාග්‍ර නොවෙන්නේ එයා තුල වැරදි ආකල්පයක් තියෙනවා. මේ එළියේ තමයි සැප තියෙන්නේ, එළියේ තමයි සතුට තියෙන්නේ, එළියේ තමයි සහනයක් තියෙන්නේ කියලා. නමුත් දැන් මේ සරල ආස්වාස ප්‍රස්වාස සුලංග රැල්ලකම පුදුමාකාර සහනයක්, සැනසීමක්, සංසිඳීමක් තියෙන බව අන්න හිත තේරුම් ගන්න. අන්න දැන් මෙයාට ඇතුළතම සැපයක් දැනෙනවා. ඇතුළතම සහනයක් දැනෙනවා. ඇතුළතම සුවයක් දැනෙනවා. ඒතර මෙන්න මේ දැනෙන සුවය, සහනය, සොම්නස් ස්වභාවය අර උද්දච්ච කුච්චේට පටහැනි. දැන් අර පසුගිය දේවල් අල්ලගෙන කලකිරෙන ගතියක්, තමන්ට තමන් චෝදනා කරන ගතියක්, ඒ මොකක්වත් නැහැ. හරි සතුටු සහගත ගතියක් තියෙන. සැපවත් ස්වභාවයක් තියෙන. ඒ වගේම හිතට විසිරෙන්න වෙන වෙන අරමුණු වල දුවන්න ඕමනාවකුත් නැහැ. මේ දැන් මේ තෝරලා දීලා තියෙන අරමුණ ඊට වඩා සැපවත්, ඊට වඩා සුවයක් එතන තියෙනවා. ඒ නිසා යා ඒ බාහිර අරමුණ වල විසිරෙන්න ඕමනාවක් නැහැ. ඒක අයින් වෙලා දැන් මේ බොහොම සුවපත් භාවයක සුවපත් භාවයක් භුක්ති විඳිනවා. ඒ නිසා අපිට තේරෙනවා මෙන්න මේ කායික මානසික වශයෙන් ඒ යෝගාවචරය අත්දකින්න සුවය, සුඛය, සැපය අර උද්දච්ච කුච්ච නීවරණයට පටහැනි. ඒතර මෙන්න මේ වගේ අර සතිපට්ඨානයේ මුල් අවස්ථාවන් වලදී අපි මේ දියුණු කරන සමාධිමත් ස්වභාවය, හිතේ ඒකාග්‍රතාවය හරි ලස්සනට මේ නීවරණ වලට විරුද්ධව සටන් කරනවා. නීවරණ මැඩපවත්වන්න මේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මෙන්න මේ සමාධි අංග මහෝපකාරී වෙනවා. ඊළඟට පින්වත්නි දැන් ධම්මානුපස්සනාවට එනකොට මේක මීට වඩා ගැඹුරකට යනවා ඇත්තටම. දැන් මේ මං පෙන්නුම් කළේ ඒ සාමාන්‍ය සමාධි මට්ටමකදී අපි නීවරණ යටපත් වීම. එතෙන්දී ඇත්තටම අපි අරමුණක් වෙනත් කුසල රම්මණයක් උපයෝගී කරගෙන තමයි ඒ අපේ හිත නීවරණ වලින් බේරගත්තේ. නමුත් දැන් ධම්මානුපස්සනාවට එනකොට ඊට වඩා බොහොම මුහුකුරාගිය ගතියක්, මෝරපු ගතියක් මේ යෝගාවචරය තුළ තියෙනවා. එයාට අරමුණක්, එහෙම නැත්නම් වෙනත් අරමුණක් පාවිච්චි නොකරම හිත නීවරණයන්ගෙන් නිදහස් කර ගැනීමක් ගැන තමයි දැන් මේ ධම්මානුපස්සනාවදී කතා කරන්නේ. ඒක අරිට වඩා ටිකක් මුහුකුරාගිය ගතියක්, මෝරපු ගතියක් පෙන්නුම් කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ධම්මානුපස්සනාවේදී දැන් මේ නීවරණයක් පහළ වුණාම මේ යෝගාචරයට පුළුවන් මේ අවස්ථාවේ දුන නීවරණයක් තියෙනවා කියලා තේරුම් ගන්න. නීවරණය හිතෙන් බැහැර වුණාම යෝගාචරයට පුළුවන් මේ වෙලාවේදී නීවරණය දැන් නැහැ. නීවරණෙන් හිත නිදහස්. ඒ නිදහස් ස්වභාවයක් දැන් එයා තේරුම් ගන්න. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් හිත රාග රක්ත වෙලා හිත රාගෙන් දැවෙන අවස්ථාවේදී එයාට ඒක රාගයක් කියලා තේරෙනවා. නමුත් ටිකක් දුර ගිහිල්ලා වැඩි. නමුත් එයා තව තව සතිපට්ඨානයේ දියුණු කරන්න දියුණු කරන්න ඒ රාගය ඒ තරම් දුර යන්නේ නැතිව ඒකේ මුල් අවස්ථාවන් වලදීම වර්ධනය වෙන අවස්ථාවන් වලදීම දැක ගන්න යෝගාවචරයට පුළුවන් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ තවත් පැත්තකින් පෙන්නනවා අපේ හිතේ අපි රාගය නිශ්චිත අරමුණුම වර්ධනය කරනවා නම් එතකොට අන්න අපේ හිතේ එක්තරාන්දමක නතියක් ඇති වෙනවා ඒ පැත්තටම. ඒ කියන්නේ ඒ පැත්තටම හිත හැරෙනවා. නිතරම රාගසිතුවිලිමයි එන්නේ. අපේ හිතේ අපි ද්වේෂ සහගත බවක් නම් නිතරම ප්‍රගුණ කරන්නේ අන්න ඒ ද්වේෂයේ පැත්තටම හිත හැරෙනවා. හිත නිතරම ගන්නෙ ඒ තරහ යන සිතුවිලිමයි. හිත හැමතිස්සෙම නිකන් උදාසීන ගතියකට නම් ලැබුරු කරන්නේ හැමතිස්සෙම අපි නිදිමත මේ නිදා ගන්න කැමති නම්, ඔහේ ඉන්න කැමති නම්, උදාසීන වෙන්න කැමති නම් හිත අන්නේ පැත්තට නිකන් නැඹුරු වීමක් සිද්ධ වෙනවා. ඒ වගේමයි හිත හැමතිස්සෙම විසිරිච්ච ගතියක් නම් අපි පුරුදු කරන්නේ. පරණ දේවල් අල්ලගෙන ඔහේ කල්පනා කර කර පසුතැවි තැවි ඉන්න ගතියක් නම් අපි පුරුදු කරන්නේ ඒ පැත්තටම නැඹුරු වෙන ගතියක් තියෙනවා. ඒ වගේම අපේ හිත නිතරම සැක කර කර සැක කර කර අනිත් අය ගැන සැක කර කර තමන් ගැනම සැක කර කර සිද්ධ වෙන දේවල් ගැන සැක කර කර නම් ඉන්නේ අන්න ඒ පැත්තට නැතියක් නැඹුරු වීමක් අපේ හිතේ ඇති වෙනවා. ඉතින් එතකොට මෙන්න මේ කතා කරන එක්තරා අන්දමින් ගත්තොත් මනෝවිද්‍යාව අපි ටික ටික මේ අපේ හිත දිහා බලන්න බලන්න තේරුම් ගන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අපි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය දැන් අපි යොමු කරන්නේ මේ තමන්ව අවබෝධ කර ගැනීමක් සඳහායි. තමන්ගේ සිතම අවබෝධ කරගන්නවා. හිතේ කාමච්ඡන්දයක් පහළ වෙනවා, කාමච්ඡන්දයක් තියෙන බව අවබෝධ කරගන්නවා. දැන් ඊට පස්සේ ඔන්න හිතේ කාමච්ඡන්දය පහව ගියා, හිත නිදහස් වුණා. හිත දැන් කාමච්ඡන්දයෙන් නිදහස් බව එයාට තේරෙනවා. එයා හඳුන ගන්නවා, අවබෝධ කරගන්නවා. ඊට පස්සේ හිතේ ව්‍යාපාදයක් තියෙන අවස්ථාවේදී හිතේ ව්‍යාපාදයක් තරහවක්, කේන්ති ගතියක් තියෙනවා කියලා එයා තේරුම් ගන්නවා. ඒකත් දැන් පහව ගියාම ඒක පහව ගිය ආකාරයත් එයා තේරුම් ගන්නවා. හිතේ ඔතෑණි ගතියක්, කම්මැලි ගතියක් තියෙනකොට දැන් හිත හරිම කම්මැලි, ඔතෑණි ගතියක් තියෙන්නේ, කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැති මට්ටමක් තියෙන්නේ කියලා එයා ඒ ආකාරයෙන්ම යථා ස්වභාවයක් වශයෙන්ම එයා තේරුම් ගන්නවා. බොහොම අවංකවම තේරුම් ගන්නවා. ඒ තත්වයෙන් හිත බැහැර වුණාට පස්සේ එතනකොටත් ඒ අවස්ථාවේදීත් හිත දැන් නම් ක්‍රියාශීලී වුණා, නැත්නම් අර තීන මිද්දෙන් පහ වුණා කියලා අන්න ඒ අවස්ථාවත් එයා තේරුම් ගන්නවා. හිතේ යම් වෙලාවක විසිරිච්ච ගතියක් නම් තියෙන, ඒකත් තේරුම් ගන්නවා. හිත පරණ දේවල් අල්ලගෙන පසුතැවෙන ගතියක් තියෙන නම් ඒකත් තේරුම් ගන්නවා. හිත ඒක මේක අල්ලගෙන පසුතැවෙන ගතියක් තියෙනවා නම් ඒක තේරුම් ගන්නවා. ඒ වගේමයි දෙගිඩියාවක් හිතේ තියෙනවා නම්, සැක සංකා හිතේ තියෙනවා නම් ඒ මට්ටමත් තේරුම් ගන්නවා. දැන් පින්වත් මේ මට්ටම ඒ නීවරණය ඒ අන්දමින්ම තේරුම් ගැනීමක්. ආයි වෙන අරමුණක් ඉදිරිපත් කර ගැනීමක් නෙමෙයි, මේ තීවරණයක් මේ අවස්ථාවේදී තියෙන බව. මේ අවස්ථාවේදී ඔන්න රාගය තියෙන, මේ වෙලාවේදී ද්වේෂය තියෙන, මේ වෙලාවේදී මෝහය තියෙන්නේ කියලා ඒ එකකටවත් බය වෙන්නේ නැතුව ඒක ඒ ආකාරයෙන්ම තේරුම් ගත්තා නම් බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේක තමයි ධර්මයේ තියෙන සම්දිට්ඨික ස්වභාවය. ආයි මේක කල් නොයවාම විපාක දෙනවා. කල් නොයවාම මේ මොහොතේම, මේ වර්තමාන මොහොතේම යෝගාවචරය තමන්ගේ සිත තුලින්ම අවබෝධ කරගන්නවා මේ ධම. මේ වෙලාවේ ලෝභ සිතක්, මේ වෙලාවේ තණ්හා බරිත සිතක්, මේ වෙලාවේ රාග බරිත සිතක්, මේ වෙලාවේ ද්වේෂ බරිත සිතක්, මේ වෙලාවේ ව්‍යාපාදයක් තියෙන සිතක්, මේ වෙලාවේ ඔන්න තරහගේ සිතක්, මේ වෙලාවේ ඔන්න නීවරණයන්ගෙන් යුක්ත වූ සිතක් වශයෙන් යෝගාවචරය එතන තේරුම් ගන්නවා. දැන් මේවට අපි උදව් කරන්නේ නැත්තම් දැන් පින්වත්නි මේ කිසිම නීවරණයකට තනියෙන් ජීවත් වෙන්න හැකියාවක් නැහැ. තනියෙන් යැපෙන්න වැඩෙන්න හැකියාවක් නැහැ. අපේම ශක්තිය උකහාගෙන තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. මේගොල්ලෝ වැඩෙන්නේ, මේගොල්ලෝ වර්ධනය වෙන්නේ. අපිම සමයි මේගොල්ලන්ව පෝෂණය කරන්නේ. ඉතින් අපිට දැන් පොඩ තේරෙනවා නම් මේ නීවරණ හටගත්තාම ඒවට අහු වෙන්නේ නැතිව, ඒවා පෝෂණය කරන්නේ නැතිව, ඒවට උදව් කරන්න යන්නේ නැතිව, ඒවෙන් පෙන්වන විවිධාකාර සංඥාවල පැටලෙන්නේ නැතිව, අපිට ඒවෙන් අයින් වෙලා ඒව දිහා බලන්න පුළුවන් ශක්තිය පොඩ පොඩ හිතේ ගොඩනැගින්න වැඩි වෙලාවක් අපේ හිතේ නීවරණ තියෙන්නේ නැතිව අන්න ඒවා බැහැරලා යනවා. ඉතින් එතකොට දැන් අන්න යෝගාවචරයට හම්බ වෙනවා නීවරණයන්ගෙන් තොර මට්ටමක්. හිත නිදහස් වෙලා නීවරණයන්ගෙන් නිදහස්. හැබැයි වෙන අරමුණකට හිත නංවලත් නැහැ. අර අපි මුලින් කතා කරේ වෙන අරමුණකට නැංවීම හරහා හිත නිවරණයෙන් නිදහස් කිරීම. දැන් හැබැයි ධම්මානුපස්සනාවේදී ඒ වෙනත් ආරම්මණයකට නංවලා නෙමෙයි. මේ නිවරණයේ දිහාම නිවරදිව දැකලා ඒකේ තියෙන ආදීනව තේරුම් අරගෙන ඒකෙන් හිත බැහැර කරගෙන හිත නිදහස් කරගෙන දැන් හිත නිදහස්. එතකොට මේ නිවරණය දිහා බල බල ඉඳලා තමයි දැන් අන්තිමට හිත නිදහස් වෙලා තියෙන්නේ. දැන් මෙතන තියෙන හරි විචිත්‍ර කාරණයක්. දැන් අපි මුලදී හිතමු ආස්වාස ප්‍රස්වාසය දිහා බල බල හිටියා. එතකොට ඒකේ තියෙන යම් යම් පැතිකඩ තේරුම් ගත්තා. එයාගේ උස් පහත් වීම, එයාගේ බිඳි බිඳි යෑම, වෙනස් වීම, ඇතිවීම නැතිවීම අපි තේරුම් ගත්තා. දැන් මෙතෙන්දී ඒ වගේම මේ නීවරණයේ උස් පහත් වීම, නීවරණයේ හට ගැනීම, නීවරණයේ වෙනස් වීම, නීවරණයේ අවසන් වීම තමයි අපි තේරුම් ගන්නේ. මේ හිත දිහාම බලලා තමයි තේරුම් ගන්න. දැන් මේක සිද්ධ වෙන්න අන්න හිතට එන සිතුවිලි වල ප්‍රමාණය පොඩ පොඩ අඩු වෙන්න ගන්නවා. දැන් යෝගාවචරයට තේරෙනවා මේ නීවරණත් එකක් හැරෙන්න එකක් එන්නේ නැහැ. එහෙමත් නැත්නම් මේ නීවරණ පෝෂණය කරන්නේ සිතුවිලි ප්‍රවාහය බොහොම වේගයෙන් දැන් එන්නේ නැහැ. එකක් හැරෙන්න එකක් ටිකක් වෙන් වශයෙන් දැන් එයාට තේරෙන්න පුළුවන්. දැන් අන්න යාට පැහැදිලිව තේරෙනවා ඔන්න මේ එක සිතුවිල්ලක් එනවා, ඊළඟට ඒ සිතුවිල්ල යනවා, ආයෙත් ඔන්න තව සිතුවිල්ලක් එනවා, අන්න ඒ සිතුවිල්ලත් යනවා, තවත් සිතුවිල්ලක් එනවා, ඒ සිතුවිල්ලත් යනවා. ඉතින් මේ විදිහට හරියට අපි නිකන් අර පැදුරක් වෙනවා වගේ ඒ පංගහයි මේ පංගහයි එකතු කර කර අපි පොඩ වියාගෙන යනවා වගේ තමයි මේ හිතේ තියෙන මෝහය නිසා, අවිද්‍යාව නිසා මේ සංස්කරණය දිගට කරගෙන යන්නේ. හැබැයි අපි යම් අවස්ථාවක මේ සංස්කරණය නතර කළොත් අන්න මේ පැදුර වියන එක නතර වෙනවා. රටා ගොතන එක නතර වෙනවා. මුලාකරණ එක නතර වෙනවා. නතර වෙලා පැදුර ලිහෙන්න පටන් ගන්නවා. රටා විසිරෙන්න පටන් ගන්නවා. එතකොට හිතේ තියෙන නිදහසක් පමණයි. හිතේ තියෙන මොකක්වත් නැති ස්වභාවයක් පමණයි. දැන් අන්න කාමච්ඡන්දෙන් හිත නිදහස් වෙලා. දැන් අන්න හිත ණයෙන් නිදහස් වෙලා. හිත ඊළඟට ව්‍යාපාදයෙන් නිදහස් වෙලා. අර හිතේ තිබිච්ච රෝගය අන්න දැන් පහව ගිහිල්ලා. ඊළඟට හිත හිරගෙදරින් නිදහස් වෙලා. තීන මිද්දෙන් නිදහස් වෙලා. ඒ වගේමයි හිත වහල් බවින් නිදහස් වෙලා. ඒ කියන්නේ උද්දච්ච කුක්කුච්චයෙන් වෙනස් මේ නිදහස් වෙලා. ඊට පස්සේ හිත කාන්තාරයෙන් අයින් වෙලා ඒ කියන්නේ විචිකිච්ඡාවෙන් නිදහස් වෙලා. එතකොට මෙන්න මේ නිදහස අපි අගය කරන්න ඒක හඳුනා ගන්න උත්සාහන්ත විය යුතුයි. මේක ටිකක් අමාරු කාරණයක්. මොකද මේක කියන්න පහසුයි නමුත් අපි ප්‍රායෝගිකව මේ භවනාව වඩනකොට මේ හිතේ නිදහස අපිට මුලදී ඒ තරම් වටින බවක් පේන්නේ නැහැ. අපේ හිත නිරන්තරයෙන් කැමති සිද්ධි බහුල බවට. අපේ හිත නිරන්තරයෙන් කැමති මොනවා මොනා හරි කර කර ඉන්න. නමුත් මේ ධම්මානුපස්සනාවේ නීවරණ ටික උනත් අයින් වුණාම හිතේ තියෙන්නේ හුදු නිදහසක් පමණයි. ඒක නිකන් අර පිරිසුදු ඇල්වතුර ටික වගේ. දැන් අපි ඇල්වතුර ටිකට මේ පාට මිශ්‍ර කරොත් ඔන්න ඒක පාට වතුරක් වෙනවා. ඒ ඇල්වතුර ටික නැටෙව්වොත් ඔන්න ඒක උණු වතුර වෙනවා. එහෙම නැත්නම් ඒ ඇල්වතුර වල පාසි බැඳලා තිනවනම් අන්න ඒක බොහොම සෙවල සහිත පාසි බැඳිච්ච වතුරක් වෙනවා. තියාගනු අපිට තේරෙනවා මේ හැම එකකම ඒ තියෙන්නේ හරි මේ එහෙම නැත්නම් ඒ වතුරටම හුලං හමලා රැලි නගන වෙලාවදී ඒක කැළඹිලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒක අඳුරේ තියෙනවා නම් එහෙම නැත්නම් ඒක මඩ වෙලා නම් අන්න ඒකෙත් පිරිසුදු බවක් නැහැ. හැබැයි පිරිසුදු වතුර කියන්නේ නිකම්ම ඇල් වතුර කියලා කියන්නේ හරි විනිවිද පේන ගතියක්. හුදු පිරිසුදු බවක් පමණයි එතන තියෙන්නේ. ඒකට පාට මිශ්‍ර වෙලත් නැහැ, නටලත් උණු වෙලා නටලත් නැහැ. ඒකට දියසවල බැඳිලත් නැහැ. ඊළඟට සුළඟින් සැඩ වතුරක් බවට රැලි නැගිලා හැමත් නැහැ. ඊළඟට ඒක කැළඹිලා මඩ වෙලත් නැහැ. හරියම පිරිසුදු පැහැදිලි වතුරක්. පින්වත්නි අපේ හිතේ ඔන්න ඔය తත්වය මතු වුණහම අපිට ඒක වටහා ගන්න බැරි නම් අපිට ඒකට අගයක් දෙන්න බැරි නම් ඒකට වටිනකමක් දෙන්න බැරි නම් අපි ඒ පිරිසුදු හිත මග හරිනවා. අපිට ඒ පිරිසුදු හිත මග හැරෙනවා. එහෙනම් අපි මේ නීවරණයන්ගෙන් බැහැර වෙච්ච සිතේ තියෙන ඒ පිරිසුදු බව, ඒ සිද්ධි වලින් අයින් වෙච්ච බව, සිදුවීම් වලින් අයින් වෙච්ච බව, විවිධාකාර ක්‍රියාකාරකම් වලින් වැඩ වලින් අයින් වෙච්ච බව, හිත නිකන් සහනශීලීව සැහැල්ලුව තැම්පත් වෙලා සුවසේ තියෙන බව එහෙනම් අපි තේරුම් ගන්න අවශ්‍යයි. එතකොට මෙන්න මේ නීවරණයන්ගෙන් හිත බැහැරවීමේ සුවය හඳුනා ගැනීම අතිශය වැදගත්. දැන් මේ බඳු තත්ත්වයක් අත්දකින්න යෝගාචරයට තේරෙනවා දැන් සිතුවිලි පහළ වෙන අතරමඟ යම් යම් මේ පිරිසුදු තැන් එයාට හඳුනා ගන්න පුළුවන්. එතන මොකක්වත් නැහැ. සිතුවිල්ලකින් අපවිත්‍ර වෙලා නැහැ. සිතුවිල්ලක් කරහා වර්ණ ගැන්විලා නැහැ. හිතේ ප්‍රකෘති ස්වභාවයම එතන තියෙනවා. බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා. එම නැත්තම් හරි ලස්සනට මේ කාරණය පෙන්නුම් කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා පබස්සර මිදම් භික්කවේ චිත්තං පංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි විපමුත්තං තං සුතවා අරිය ශාවකෝ යථාභූතං පජානාති තස්මා සුතවතෝ අරිය ශාවකස්ස චිත්ත භාවනා අත්ථී इति වදාමි. මහණෙනි මේ සිත ස්වභාවයෙන් ප්‍රභාස්වරයි. මේ එළියෙන් පැමිණෙන ආගන්තුක උපක්ලේශ නිසා මෙන්න මේ නීවරණ නිසා මේ හිත වර්ණ ගැන්විලා මේ හිත අපවිත්‍ර වෙලා තියෙනවා. මෙන්න මේ කාරණාව සුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නෝ. මේ මගේ දහම විශ්වාස කරන ආර්ය ශ්‍රාවකයා දන්නෝ. අන්න ඒ නිසා එයාට මේ හිත පිරිසුදු කරන භාවනාවක් තියෙනවා. එයාට භාවනාවක් කරන්න පුළුවන් කියලා මම දේශනා කරනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ දේශනා කරනවා. ඒ කියන්නේ මේ හිතේ ප්‍රകൃතිය හරි පිරිසුදුයි. මේක මේ බෞද්ධයින්ට නැත්තම් මේ ලංකැසියන්ට පමණක් උරුම වෙච්ච දෙයක් නෙමෙයි. මේ සෑම පුජ්‍යලයකටම මේ හිතේ පිරිසුදු භාවය උරුම වෙච්ච දෙයක්. නමුත් අවාසනාවකට අපි ඒ ඔළුවට දාගත්ත දේවල් නිසා පොඩි කාලෙඳම් අපි මේ ඔළුවේ පුරවගත්ත දේවල් නිසා ඒ හිතේ තියෙච්ච පිරිසුදු භාවය ආවරණය වෙලා වැහිලා තමයි තියෙන්නේ. දැන් ඒතර නිවැරදි භාවනාවක් කරහා අපි නැවතත් ඒ හිතේ පිරිසුදු බව තමයි ස්පර්ශ කරන්නේ. හිතේ පිරිසුදු බව වෙත තමයි අපි පියමං කරන්නේ. හැබැයි ඒ පිරිසුදු බවට අපි පැමිණියට පස්සේ ඒ අපේ තියෙන කෙලස් බරිත බව නිසාම අපි ඒක අගය කරන්නේ. අපිට ඒකේ තියෙන වටිනකම තේරෙන්නේ නැහැ. නමුත් අපි පොඩ පොඩ මේ බුදුබණක් අහලා මේ හිතේ පිරිසුදු භාවය අගය කරන්න උත්සාහන්ත වෙන්න වෙන්න. ඒ පිරිසුදු භාවයට වටිනකමක් දෙන්න උත්සාහන්ත වෙන්න වෙන්න අන්නේ පිරිසුදු බව ලියලන්න පටන් ගන්නවා. ඒ පිරිසුදු බව වැඩෙන්න පටන් ගන්නවා. දැන් යෝගාවචරයේක් අත්දකින්නවා සිතුවිල්ලක් එනවා ඒ සිතුවිල්ල යනවා. ආයෙත් ඔන්න සිතුවිල්ලක් එනවා ඒ සිතුවිල්ල යනවා. ආයෙත් සිතුවිල්ලක් එනවා ඒ සිතුවිල්ල යනවා. සමහර විට ඊළඟ සිතුවිල්ලක් ඔන්න ආවෙ නැහැ. දැන් තියෙන්නේ අන්න අර පිරිසුදු සිත. ඒ වෙලාවේදී ආ හිත කයට දාන්නෙත් නැහැ ආස්වාස ප්‍රසවාස ආදී වෙන ඒ කායි කර්මුණකට දාන්නෙත් නැහැ වේදනාවකට දාන්නෙත් නැහැ වෙනත් අරමුණක් දැන් එයාට උවමනා නැහැ. එයා ඒ පිරිසුදු බව තුලම ජීවත් වෙනවා. ඒක රස විඳිනවා. ඒ පිරිසුදු භාවය තුල එයා තැම්පත්ව නොසෙල්වි සැක කරන්න නැතුව කාලය ගත කරනවා. අපි තෝරන ඊට පස්සේ ආයෙත් සිතුවිල්ලක් එනවා. ඉතින් ඒකත් ඇවිල්ලා යනවා. ආයෙත් සිතුවිල්ලක් එනවා. ඒකත් ඇවිල්ලා යනවා. ඔන්න ආයෙත් තව එකක් ආවේ නැහැ. ඉතින් අපි මුකුත් නොකර මේ පිරිසුදු භව තුල තැම්පත්ව සුවසේ වාසය කරනවා. දැන් පින්කත් මේක සිද්ධ වෙන්න දැන් මෙයා යෝගාවචරයට තේරෙනවා මේ පැමිණෙන නීවරණවල හට ගැනීමක් තියෙනවා. මේ පැමිණෙන නීවරණවල සුළු කාලයක පැවැත්මක් තියෙනවා. ඒ වගේමයි මේ පැමිණෙන නීවරණවල අවසානයක් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නන ඒ නීවරණ කොටසේ ඒ සෑම නීවරණයක් පාසාම පෙන්නන සමුදය ධම්මානුපස්සීවා කියන ඒ කාරණාව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. දැන් ඒ කියන්නේ මුලදී එච්චර දෙයක් තේරුන්නේ නැහැ. හැබැයි දැන් තේරෙනවා මේ කාමච්ඡන්දේ හටගන්න ආකාරය. වය ධම්මානුපස්සීව ධම්මේසු විහෙරති. මේ කාමච්ඡන්දේ දුරව යන ආකාරයක්. එයාට තේරෙනවා. මේ හටගන්නා දුරව යන ආකාරය දැන් මෙයාට තේරෙනවා. ඉතින් මේ නීවරණ වලට මේ ස්වභාවයේ උරුමයි. ඉතින් මේක මම බලෙන් යටපත් කරන්න පළවා හරින්න උවමනාවක් නැහැ. මට තියෙන්නේ ඒවා පෝෂණය නොකර සිටීම පමණයි. මම ඒවා පෝෂණය නොකර සිටියොත් මේ ගොල්ලන්ගේ ඒ ජීවන ප්‍රවෘත්තිය හරිම කෙටි. වැඩි දිගු ජීවන කාලයක් නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ එනවා අපෙන් උපකාර නොලැබෙන නිසා ඒගොල්ලෝ යනවා. ඉතින් මට තියෙන්නේ පැත්තකට වෙලා ඒ නිදහස් භාවය භුක්ති විඳිමින් මේ පැමිණෙන නීවරණ දිහා බලාගෙන ඉන්නයි තියෙන්නේ. මං ඒවා පෝෂණය කරන්න යන්නේ නැහැ. ඒවට අහු වෙන්න යන්නේ නැහැ. එතකොට අන්න ඒවම යනවා යන්න. ඉතින් මේ ආකාරයෙන් දැන් ධම්මානුපස්සනාව වැඩෙන්න දැන් යෝගාවචරයට තේරෙනවා දැන් මෙතන තියෙන නිදහසක්. මෙතන වැඩිය දඟලන්න දෙයක් නැහැ. මෙතන තියෙන්නේ නීවරණ පෝෂණය කිරීමෙන් වළකින එක පමණයි කියලා අන්න යෝගාවචරය තේරුම් ගන්නවා. දැන් පින්වත්නි, එක අතකින් අපිට මෙතන තව ගැඹුරක් මතු කරගන්න පුළුවන්. නීවරණ තියෙන අවස්ථාවේදී තියෙන මට්ටම තේරුම් ගැනීමත්, නැති අවස්ථාවේදී නැති බව තේරුම් ගැනීමත්. ඒ නැති මට්ටමට වටිනාකමක් දීමත් අපි හැමනම් තේරුම් ගන්නවා. ඒක හඳුනා ගන්නවා. ඒ වගේමයි යම් වෙලාවක නීවරණයක් හට ගන්නා ආකාරය අපිට තේරෙනවා නම් දැන් අර හිත හොඳට පැහැදිලි වීම නිසා හිතේ තැම්පත් බවක් තියෙන නිසා හිතේ පිරිසුදු බවක් දැන් හඳුනාගෙන තියෙන නිසා ඒ පිරිසුදු තැම්පත් මනසේ ජීවත් වෙනකොට ඔන්න නීවරණයක් මතු වෙනවා. ඒ මතු වෙන හැටි යෝගාවචරය තේරුම් ගන්නවා. මේ හට ගන්නා ආකාරය තේරුම් ගන්නවා. දැන් එතකොට හට ගන්නා ආකාරය තේරුම් යනවා නම් මේ හටගත්තේ ඇයි, හටගන්න හේතුව කුමක්ද කියන මෙන්න මේ කාරණයක් යෝගාවචරයට තේරෙන්න පුළුවන්. දැන් එතකොට අන්න යෝගාවචරය මේ හේතුඵල ධමකට තමයි පිවිසෙන්නේ. මේ නීවරණ ඉබේ හටගන්නේ නැහැ. මේ නීවරණ හටගන්න යම් යම් හේතුන් තියෙනවා. මෙන්න මේ හේතුන් ටික එයා වළක්ව ගත්තොත් එහෙමනම් නීවරණ වලින් තොරව වාසය කරන්න පුළුවන්. එහෙනම් මේ නීවරණ හටගන්නා හේතු තේරුම් ගැනීමත් ඉතාම වටිනවා. ඊට පස්සේ නීවරණයක් දැන් ඔන්න පහළ වෙලා තියෙනවා. ඉතින් ඒකට අපි උදව් නොකර සිටීම, මේ නීවරණයන්ගෙන් හිත නිදහස් කර ගැනීම කියන එකත් අන්නේ තේරුම් ගන්නවා. දැන් මේ නීවරණයෙන් හිත නිදහස් කර ගන්න නම් මම මොකද්ද කරන්න තියෙන්නේ? එහෙමනම් අන්න ඒ ප්‍රතිපදාවක් යා තේරුම් ගන්නවා. මම මේකට ආවඩන්න හොඳ නැහැ. උල්පන්දම් දෙන්න හොඳ නැහැ. මේක මම පෝෂණය කරන්න හොඳ නැහැ කියලා අන්න යා ඒ කාරණේ තමන් තුළ තියෙන හැදියාව හික්මීම එමත් නැත්තම් ඉන්ද්‍රිය දමනය යා තේරුම් ගන්නවා. එතකොට අන්න නීවරණේ බැහැර වෙලා යනවා. තවත් ප්‍රතිපදාවක් තථා කරන්නේ. ඊට පස්සේ හිත නීවරණයෙන් නිදහස් වුණාට පස්සේ දැන් ඔන්න නීවරණය නිදහස් වුණා කියලා තේරුම් ගත්තා. ඊට පස්සේ කොහොමද අලුතෙන් ඒ නීවරණය පහළ නොවෙන්න වග බලාගන්නේ? දැන් ඔන්න හිත කාමච්ඡන්දයෙන් බැහැර වුණා. ආයිත් මම හිත කාමච්ඡන්දයට ඉඩ දෙන්නේ නැතිව ඒ සතුරාට නැවත මගේ හිත ආක්‍රමණය කරන්න දෙන්නේ නැතිව කොහොමද මගේ හිත රැකගන්නේ? අන්නේ නම් පැති කීපයක් මේ හරහා යෝගාචරයට තේරුම් ගන්න පුළුවන්. නීවරණයක් හට ගන්නකොට ඒකට හේතු හඳුන ගන්න පුළුවන්. නීවරණයක් හිතේ තියෙනකොට මේ නීවරණේ හිතින් පහව යාම සඳහා මං කළ යුතු දේ කුමක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක මේ දඟලලා ඒක ප්‍රතික්ෂේප කළා ඒක මැඩපවත්වන්න ප්‍රබල උත්සාහයක් දැම්ලා කරන එකක් නෙමෙයි. ඒ වෙනුවට නීවරණයෙන් බැහැර වෙලා නීවරණය පෝෂණය කිරීම වළක්වලා නවත්තලා අන්නේ ප්‍රතිපදාව තේරුම් ගැනීම. ඊට පස්සේ නීවරණයේ හිතෙන් අයින් වුණාට පස්සේ ඒ පිරිසුදු සිත ආරක්ෂා කර ගැනීම. නූපන් අකුසල් නූපද වීම සඳහා හිතේ කැමැත්තක්, ඡන්දයක්, ඌමනාවක්, වීරයක් පැවැත්වීම අන්න යෝගාචරයේ තේරුම් ගන්නවා. එතකොට අපිට තේරෙනවා මේ සෑම නීවරණයකටම මෙන්න මේ අවස්ථාව අපිට හඳුන ගන්න පුළුවන්. ඒ අපිටම ව්‍යාපාදය ඔන්න පහළ වෙනවා. මොකද්ද මේකට හේතුව? පහළ වුණාට පස්සේ කොහොමද මෙයාට සුවසේ යන්න ඉඩ දෙන්නේ? මෙයා පෝෂණය කර කර මම නිවැරදි එයා වැරදි කියකේ මේක පෝෂණය කරනවද මම? එහෙම නැත්නම් මේක හුදු ව්‍යාපාදයක්, මේක ද්වේෂයක්, මේක තරහාවක් කියලා තේරුම් අරගෙන ඒකට යන්න දෙනවද? අන්න එයා තේරුම් ගන්නවා. තමා වශයෙන්ම තේරුම් ගන්නවා. තමන්ගේ හිත දිහා බලලා තේරුම් ගන්නවා. ඊට පස්සේ බැහැර වුණාට පස්සේ ව්‍යාපාදය, මේ ව්‍යාපාදයේ තියෙනකොට හිතේ දැවිල්ලක් තියෙන්නේ, තැවිල්ලක් තියෙන්නේ, හිත රෝගාතුර වෙලයි තියෙන්නේ. ඉතින් එහෙමනම් ඇයි මම නැවතත් මේ රෝගය ඉල්ලගන්නේ? මොකද මම නැවතත් මගේ හිත මේ නිවරණයට පාවල දෙන්නේ කියලා. අන්න එහෙමනම් මේ යෝගාචරයට පුළුවන් නිවරණයන් බැහැර වුණාට පස්සේ ඒ පිරිසුදු සිත ආරක්ෂා කරගන්න. නිවරණයන්ගෙන් බැහැර වුණාට පස්සේ හිතේ තියෙන ඒ නිදහස ආරක්ෂා කරගන්න. ඉතින් එතකොට පින්වත්නි අපිට මේ සෑම නීවරණයක් පාසාම ඔන්න ඒ වගේ බොහොම සියුම් දැක්මක් දිනු කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් එතකොට අපි විමසා බලන්නේ මේ අපේම හිතේ ගැඹුරක් තමයි මම මේ කතා කරන්නේ. ඒ වගේමයි බුදුරජාන් වහන්සේ පෙන්නලා දෙනවා මේ කාමච්ඡන්දේ වගේ දේවල් පහළ වෙන්නේ මේ එළියේ තියෙන දේවල් නිසාම නෙමෙයි. එළියේ තියෙන විවිධාකාර විචිත්‍ර දේවල්, ලස්සන රූප තියෙනවා, බොහොම විචිත්‍ර ශබ්ද තියෙනවා, ගඳ සුවඳ තියෙනවා, විවිධාකාර රස මසවලු තියෙනවා, හොඳ ස්පර්ශ තියෙනවා. නමුත් ඒවා නිසාම නෙමෙයි අපේ හිතේ මේ කාමච්ඡන්දාදී නීවරණයන් පහළ වෙන්නේ. මේ අපේ හිතේ ඇතුලේ තියෙනවා කාමාශ්‍රව ස්වභාවයක්, අපේ තියෙනවා ඡන්ද රාගයක් ඇතුලේ. මේ හිතේ ප්‍රවණතාවයක් තියෙනවා, මේ හිතේ ඒවට ඇදිලා යන ගතියක් තියෙනවා, ආසාවන් තියෙනවා. ඉතින් එතකොට මෙන්න මේ ඇතුලේ තියෙන ආසාවන්, ඇතුලේ තියෙන මේ කාමාශ්‍රවය, ඇතුලේ තියෙන කාම ඡන්දය, ඇතුලේ හිතේ තියෙන ඒ කාම රාගය, මෙන්න මේවා අපි හඳුන ගන්නව නම් ඒ කියන්නේ අපි ඇතුළතට නැඹුරු වෙනවා. අපි එළියේ වැරදි සොයනවා වෙනුවට, එහෙම නැත්නම් එළියේ පොළව මට්ටම් කරන්න යනවා වෙනුවට අපි සෙරප්පු දෙකක් පාවිච්චි කරන්න පටන් ගන්නවා. අපි අපේ හිත හදන්න පටන් ගන්නවා. අපි අපේ ඇතුලේ තියෙන කාමච්ඡන්දේ ප්‍රහාණය කරන්න, දැකලා අයින් කරන්න, ඒක පෝෂණය කරන්න නැතුව ඉන්න, කාමච්ඡන්දයෙන් තොර වෙච්ච ඒ නිදහස් ගතිය තේරුම් ගන්න, ඒක අගය කරන්න ඕන උත්සාහන්ත වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ කතා කරන්නේ තනිකර මනෝවිද්‍යාවක කතකින් බැලුවහම. දැන් ඒකයි බුදුහාඳුරු කියන්නේ බොහොම ලස්සනට බුදුහාඳුරු පෙන්නනවා ඔය ද්වේදාවිතක්ක සූත්‍රයේදී. එහෙම අපි මොකක් හරි පැත්තකින් නම් දිගට කල්පනා කරන්නේ ඒ පැත්තටම හිත හැරෙනවා. දැන් වලකොදන්නත් බැරි තරම් හිත ඒ ඔස්සේමයි යන්නේ, ඒ ඔස්සේමයි හිතන්නේ. බුදුරජාන් වහන්සේ කියනවා යඤ්ඤදේව භික්කවේ භික්ඛු බහුලමනු විතක්කේති අනු විචාරේති තථා තථා නති හෝති චේතසෝ. ඒ කියන්නේ යම් හෝ සිතුවිල්ලක් අරගෙන ඒකම ඒකම කල්පනා කර කර කල්පනා කර කර ඉන්නවනම් අන්න හිත ඒ පැත්තට හැරෙන ගතියක්, ඒ පැත්තට නැමෙන ගතියක්, ඒ ඔස්සේම දුවන ගතියක් ඉබේම පහළ වෙනවා. මොකද අපි ඒ පැත්තට තමයි යොමු කළේ. ඒ දැන් උදාහරණයක් වශයෙන් බුදුහාමුදුරුවෝ කියනවා, කාමවිතක්කංචේ භික්කවේ භික්ඛු බහුලමනු විතක්කේති අනු විචාරේති පහාසි නෙක්ඛම්ම විතක්කං කාමවිතක්කං බහුලමනාසි මකාසි. යම්සේ කෙනෙක් කාම විතර්කයක්ම දිකට දිගට හිත හිතා ඉන්නවා නම් ඒ හරහා අර නෙක්ඛම්ම විතර්කය යටපත් වෙලා යනවා, ඒව බැහැර වෙලා යනවා, කාම ඡන්දේටම හිත නතු වෙනවා. අපි මෛත්‍රියක් උපදින්න නොදී අපි නිතර නිතරම ව්‍යාපාදේම නම් වඩන්නේ, ද්වේෂේම නම් වඩන්නේ, අනිත්‍යයේ වැරදි හොය හොය හිත හිත ඒවැයෙන්ම හිත දවන එක නම් අපි කරන්නේ. ඉතින් මෛත්‍රිය බැහැර වෙනවා, ද්වේෂයටම හිත යටපත් වෙනවා. ඉතින් අපි මේ දේවල් තේරුම් ගන්න දැන් අවශ්‍යයි. මේ අපේම හිතේ අපි කළ තියෙන වැරදි, අපිටම තියෙන වැරදි පුරුදු, එහෙමනම් අපි තේරුම් ගනිමි බොහොම අවංකව නිහතමානීව මේ හිතේ කාමච්ඡන්දය ක්‍රියාත්මක වෙන ආකාරය, අපි ඒවා පෝෂණය කරන ආකාරය අපි තේරුම් ගන්න අවශ්‍යයි. මේ හිතේ ව්‍යාපාදය පටන් ගන්න ආකාරය, මේවා වැඩෙන ආකාරය, අපි ඒවා පෝෂණය කරන ආකාරය අපි තේරුම් ගන්න අවශ්‍යයි. තීන මිද්දේට අපි අහුවෙන ආකාරය, ඒවා වඩන ආකාරය අපි තේරුම් ගන්න අවශ්‍යයි. හිත නිකාං ඔහේ තියෙනකොට එහෙ මෙහෙ දුවන හැටි, විසිරෙන හැටි අපි තේරුම් ගන්න අවශ්‍යයි. හිත නැවත නැවත පරණ දේවල් අල්ලගෙන පසුතැවි තැවි ඉන්න හැටි අපි තේරුම් ගන්න අවශ්‍යයි. විවිධාකාර දේවල් අරගෙන සැකකර කර ඉන්න හැටි තේරුම් ගන්න අවශ්‍යයි. ඒවැය තියෙන හානිය ආදීනව තේරුම් ගන්න අවශ්‍යයි. තේරුම් අරගෙන ඒවැයෙන් හිත නිදහස් වුණහම හිතේ තියෙන ඒ නිදහස, හිතේ තියෙන ඒ සුවය, හිතේ තියෙන ඒ සාමකාමී බව, තැම්පත් බව, එහෙමනම් වටිනා ස්වභාවයක්, වටිනා චිත්ත ස්වභාවයක් බව තේරුම් ගන්නත් අවශ්‍යයි. ඒකට වටිනාකමක් දෙන්න අවශ්‍යයි. නීවරණයන්ගෙන් තොර සිතේ තියෙන ඒ ප්‍රසන්න බව රැක ගන්නත් අවශ්‍යයි. ඉතින් එතකොට පින්වත්නි, අපි මේ ක්‍රමානුකූලව අපේ චිත්ත පාරිශුද්ධියක් සඳහා තමයි අපි මේ අවතීර්ණ වෙන්නේ. අර බුදුරජාණන් වහන්සේ මතක් කරපු ඒකායනෝ යම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මෙන්න මේ විසුද්ධිය කෙරසුන්ගෙන් හිත නිදහස් කර ගැනීම, නීවරණයන්ගෙන් හිත නිදහස් කර ගැනීම, ඒ පිරිසුදු වූ මනස තමයි දැන් මේ තේරුම් ගන්න. ඒක තමයි අත්දකින්නේ. ඉතින් ඒ අනුව අපිට තේරෙනවා මේ නීවරණ කෙනෙක් නිවැරදිව තේරුම් ගනිමින් ඒ ඒ අවස්ථානුකූලව ඒ ඒ අවස්ථාවේදී මේ නීවරණවල හට ගැනීම, ඒවැ පැවැත්ම, ඒවැ අවසන් වීම එතන එතන යා දකිනවා නම් ක්‍රමානුකූලව අන්න නීවරණයන්ගෙන් බැහැර වෙච්ච සිතක්, නීවරණයන්ගෙන් නිදහස් වෙච්ච සිතක් යාට හඳුන ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නීවරණයන්ගෙන් බැහැර වෙච්ච සිත එයා තව තව අන්න රැක ගන්න අවශ්‍යයි. ඒක දැන් බහුලීකృత කරන්න අවශ්‍යයි. බැරිද මට විනාඩි 5ක් නීවරණයන්ගෙන් තොර සිතක් පවත්වන්න? බැරිද මට මේක විනාඩි 10 දක්වා වර්ධනය කරන්න? බැරිද මට මේක විනාඩි 20ක් දක්වා වර්ධනය කරන්න? බැරිද මට මේක විනාඩි 30ක් දක්වා වර්ධනය කරන්න? අන්න පිරිසුදු සිතක් වර්ධනය කරන්න වෙනවා. පිරිසුදු සිතක් රැක ගන්න වෙනවා. නීවරණයන්ගෙන් තොර මනසක් ආරක්ෂා කරගන්න පවත්වන්න අන්න යෝගාවචරයේ උත්සාහන්ත වෙනවා. අන්න යා ටික ටික ප්‍රායෝගිකව මේ පිරිසුදු මනස, කෙලසුන්ගෙන් තොර මනස දිගට පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් පින්වත්නි, මේ හිතේ නිවීමක්, මේ සිතේ සංසිඳීමක්, දැවීමෙන් අයින්වීමක්, හිතේ සහනශීලී ගතියක්, සාමකාමී ගතියක් යෝගාවචරය හඳුන ගන්න අවශ්‍ය වෙනවා. ඒතර මෙන්න මේ හඳුනාගෙන ඒකට මුල් තැන දීලා, ඒකට වටිනකමක් දීලා, මේ සහනශීලී, සුවදායි, සාමකාමී චිත්ත මට්ටම තව තව ආරක්ෂා කරගෙන කිසි තැනක හිත බඳවන්නේ නැතිව, කිසි දෙයක් හිතට අල්ල ගන්න යන්නේ නැතිව, උපාදාන කරන්නේ නැතිව ඉන්න ඒ නිදහස රැකගනිමින් යා වාසය කරනවා නම් අන්න බුදුරජාන් වහන්සේ කියනවා අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකී උපාදීයති. මෙන්න මේ යෝගාවචරය අනිශ්චිතව වාසය කරනවා. ලොවේ කිසිවක් උපාදාන නොකර. ඉතින් ඒ සඳහා යාට සීලයක් අවශ්‍ය වෙනවා, හිතේ පැහැදිලි බව අවශ්‍ය වෙනවා, මේ නීවරණ හඳුනා ගනිමින් එයින් හිත නිදහස් කරගන්න ප්‍රඥාවක් අවශ්‍ය වෙනවා. ඒතර මෙන්න මේ සීල සමාධි ප්‍රඥාවන් තව තව ප්‍රගුණ කරමින් හිතේ පිරිසුදු බව තව තව දියුණු කරමින්, වර්ධනය කරමින් හිත නිවා තබා ගන්න, නිවීමක පවත්වන්න අනුයෝගාවචරයක උත්සාහන්ත වෙනවා. ඒ නිසා මේ නිවරණ පබ්බය සම්බන්ධයෙන් අපිට මේ වගේ බොහොම පුළුල් මාතෘකාවක් ඔස්සේ දිගට සාකච්ඡා කරන්න ලැබුණා. ඉතින් අද දවසේ අපි මේ අන්දමින් මේ ධම්මානුපස්සනාවේ එන නිවරණ කොටසේ තවත් ගැඹුරට සාකච්ඡා කිරීමක් තමයි සිද්ධ වුනේ. අද මේ තුලින් රැස් කරගත්තා වූ සියලුම කුසල් අපි සියලු දෙනාටම තවදුරටත් මේ අපේම හිත හඳුනා ගනිමින්, අපේම හිතේ නිවරණ බැහැර කරමින්, ඒ පිරිසුදු සිත ආරක්ෂා කර ගැනීම පිණිස හේතු වේවා, වාසනාව වේවා. ඒ අපේ සිතේ පිරිසුදු බව, නිවරදි බව, නිවීම තේරුම් ගන්න, සාක්ෂාත් කරගන්න මේ ධර්මදේශනාවත් මඟ පෙන්වීමක් වේවා, දිරිගැන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අපි ධර්මදේශනාව අවසානයේ සාමාන්‍යයෙන් අපි ඍජුවම ධර්ම සාකච්ඡාවකට පිවිසුණා. ඒත් මම අද කල්පනා කළා සුළු වෙලාවක් භාවනාවක නිරත වෙලා ඊට පස්සේ ධර්ම සාකච්ඡාවට පිවිසුනවා නම් හොඳයි කියලා. ඒ නිසා මම මේ පින්වතුන්ට ආරාධනා කරනවා සුළු වෙලාවක් අපි අපේම හිත දිහා බලන්න, අපේම කායනුපස්සනාවක් දිනු කරන්න, වේදනානුපස්සනාවක්, චිත්තානුපස්සනාවක්, ධම්මානුපස්සනාවක් දිනු කරගන්නත් පොඩි අවස්ථාවක් ගමු. ඒ නිසා තමන් ඉන්න තැන්වල පොඩ්ඩක් තැම්පත් වෙලා වාඩි වෙන්න. කය ටිකක් සකස් කරගන්න. හිස කෙලින් තියාගන්න. ඇස් දෙක බොහොම මුරුදු අන්දමින් පියාගන්න. දීර්ඝ හුස්මක් අරගෙන සුළු වේලාවක් රඳවගෙන ඊට පස්සේ සැහැල්ලුවෙන් පිටකල්ල හරින්. නැවතත් දිගු හුස්මක් අරගෙන සුළු වේලාවක් රඳවගෙන ඊට පස්සේ සැහැල්ලුවෙන් පිට කර හරින්න. තමන් වෙතට අවධානය ගන්න. මේ වෙලාවදී අපි ඇවිදිනවා නෙමෙයි, හිටගෙන ඉන්නවා නෙමෙයි, සයනය කරනවා නෙමෙයි, සුවසේ වාඩි වෙලා ඉන්නවා. මේ කායික සුවය, සැහැල්ලුව හඳුන ගන්න. තමන්ගේ කය හොඳට තැම්පත් වෙලා වාඩි වෙලා ඍජුව තියෙනවා. ඇස් දෙක පිය වෙලා තියෙනවා. තොල් එකිනෙක ස්පර්ශ වෙලා තියෙනවා. දිව මැද්දට වෙන්න, මුලට වෙන්න තියෙනවා. මුහුණේ කිසිම තැනක ආතතියක් නැහැ. ඔම සැහැල්ලුයි. බෙල්ලත් තද කරගෙන හිර කරගෙන නැහැ. බොහොම සැහැල්ලුයි. ඒ වගේම උරහිස් දෙකත් වුවමනාවෙන් ඔසවගෙන ආයාස කර ස්වභාවයක් නැහැ. බොහොම සැහැල්ලුවෙන් තියෙනවා. අත් දෙක ඔඩොක්කුව මත නැත්තම් මේසේ මත තැම්පත් වෙලා තියෙනවා. උඩුකයේ බර තමන් වාඩිලා ඉන්න ආසනය මත යම් තෙරපීමක්, පීඩනයක් ඇති කරනවා. ඒකත් හඳුන ගන්න. පාද නැමිලා තියෙනවා. පාදවල මාංස පේශි ඉහිල් වෙච්ච ස්වභාවයෙන් තියෙනවා. තද වෙලා, හිර වෙලා නැහැ. අපේ යටිපතුල් වල ඇතම් කොටස් පොළව මත, කාපට් එක මත ස්පර්ශ වෙනවා. අපි සුවසේ සැහැල්ලුවෙන් වාඩි වෙලා ඉන්නවා. මේ සැහැල්ලුව, මේ සුවදායී බව හඳුන ගන්න. නැවතත් දීර්ඝ හුස්මක් අරගෙන සුළු වේලාවක් රඳවගෙන ඉඳලා ඊට පස්සේ සෙමින් පිට කළා හරින්න. අතීතයේ ඔස්සේ හිත යන්න පටන් ගත්තොත් ඒ විවිධාකාර මතක සටහන් වලට වටිනකමක් නොදී ඉන්න. ඒවා හුදු මතකයන් පමණයි. විවිධාකාර අනාගත සැලසුම් ඔස්සේ ප්‍රාර්ථනා ඔස්සේ හිත යනවනම් ඒවටත් වටිනකමක් නොදී ඉන්න. ඒවත් හුදෙක් සිතුවිලි පමණයි. මේ මොහොතේ දැනෙන සරල ඍජු අත්දැකීමට මුල් තැන දෙන්න. මේ වෙලාවේ කය මොනවද දැනෙන්නේ? හුස්ම ගැනීමත් සමග සිද්ධ වෙන උදරයේ චලනය තමන්ට හඳුනා ගන්න පුළුවන්ද? හුස්ම ගන්නවත් එක්ක උදරයේ පිම්බෙනවා. හුස්ම හෙලීමත් සමගම උදරය හැකිලෙනවා. බලන්න මේ පිම්බීම හැකිලීම වටහා ගන්න. නැත්තම් උරස් කුහරයේ උස් පහත් වීම වටහා ගන්න. එමත් නැත්තම් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය හඳුනා ගන්න. තමන් වෙතට හිත ගන්න. ලොකු බරක් ඇති කර ගන්න එපා. ලොකු දෙයක් අපිට කරන්න නැහැ. මේ තමන්ගේම කියන කයට අවධානය යොමු කිරීම පමණයි. බොහොම සැහැල්ලුයි, සරලයි. අපි අපේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය මූලික කරගත්තොත් නාසිකාග්‍රය අසල අපේ අවධානය පවත්වන්න පුළුවන්. අපි එතන මුරකාරයෙක් දැම්මා වගේ නාසිකාග්‍රය අසල නතර වෙලා ඉන්නවා. එතන අවධානය පවත්වමින් ඉන්නවා. ආශ්වාසයක් සිද්ධ වෙනකොට ආශ්වාසයක් බව හඳුනා ගන්නවා. ප්‍රශ්වාසයක් සිද්ධ වෙනකොට ප්‍රශ්වාසයක් බව හඳුනා ගන්නවා. හිත හුඟක් අකී කරුණං විසිරලා නම් අපිට මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න පුළුවන්. ආශ්වාසයක් හඳුනා ගන්නවත් සමගව ආශ්වාසයක් කියලා මෙනෙහි කරනවා. ප්‍රශ්වාසය හඳුනා ගන්නවත් සමගම ප්‍රශ්වාසයක් කියලා මෙනෙහි කරනවා. ආශ්වාසයක් ප්‍රශ්වාසයක්. කිසිම කලබලයක් නැහැ. කරන්න කියලා ලොකු දෙයක්වත් නැහැ. පැමිණෙන ආශ්වාසය හඳුනා ගන්නවා. එළියට යන සෑම ප්‍රශ්වාසයක්මත් හඳුනා ගන්නවා. කයටම හුස්ම ගන්න ඉඩ දෙනවා. අපි පැත්තකට වෙලා හරියට නිකන් අනුන්ගේ හුස්ම ගැනීමක් බලන් ඉන්නවා වගේ බලාගෙන ඉන්නවා. හොඳ කල්පනාවෙන්, හොඳ සිහියෙන් හොඳට හුස්ම රැල්ල මත සිහිය පිහිටියානම් හුස්ම රැල්ලේ සියුම් ස්වභාවයන් හඳුනා ගන්න උත්සාහවන්ත වෙන්න. මේ හුස්ම රැල්ලේ මුල ස්වභාවයද, මැද ස්වභාවයේද අග ස්වභාවයේද මේ ආස්වාසේ මුලද මැදද අගද ඊට පස්සේ ප්‍රස්වාසයක් පටන් ගන්න කලින් තියෙන ඒ සියුම් හිඳසද මේ ප්‍රස්වාසේ මුලද මැදද අගද ඊළඟ ආස්වාසය පටන් ගන්න කලින් තියෙන ඒ පුංචි හිඳසද මේවා විමසලා බලන්න පුංචි කුතුහලයකින් යුක්තව විමසලා බලන්න හිත අතන මෙතන යන්න පටන් ගත්තොත් ඒව ගැන පසුතැවිල්ලක් ඇති කරගන්න නැතුව බොහෝම මුරුදු අන්දමින් එක්කරගෙන ඇවිල්ලා නවතත් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තුල පවත්වන්න. කිසි කලබලයක් නැතිව හිතට බරක් නැතිව මේ මොහොතේ සිද්ධ වෙන ආස්වාසය මේ මොහොතේ සිද්ධ වෙන ප්‍රස්වාසය භුක්ති විඳින්න. හිත හොඳට ආස්වාසය ප්‍රස්වාසය මතම තියෙනවා නම් ඒ දැනෙන ඒකාග්‍රතාවය සමාධිමත් ගතිය භුක්ති විඳින්න ඒක හඳුනා ගන්න. දැන් හිත කාමච්ඡන්දයෙන් නිදහස් හිත ඒකාග්‍ර වෙලා හිත අරමුණක් අරමුණක් ගානේ පැනපැන යන්නේ නැහැ. හිත මේ අපි තෝරලා දීපු ඒ බොහොම තැම්පත් ශාන්ත අරමුණේ එකඟ වෙලා තියෙනවා. කාමච්ඡන්දයෙන් හිත නිදහස් වෙලා තියෙනවා. හිතේ දැන් කිසිම සැකයක් නැහැ. ආස්වාසය ආස්වාසයමයි කියලා දන්නවා හොඳටම. ප්‍රශ්වාසය ප්‍රශ්වාසයමයි කියලා හොඳටම දන්නවා. එහෙම නැත්තම් මේ ආස්වාසේ මුල මේ මැද මේ අග කියලා හොඳටම දන්නවා. කිසි සැකයක් නැහැ. කිසිම විචිකිච්ඡාවක් දැන් හිතේ නැහැ. පැමිණෙන පැමිණෙන අරමුණේ හිත එකඟ වෙනවා. එහෙ මෙහෙ දුවන ගතියක් නැහැ. පසුතැවිල්ලක් නැහැ. හිත තීන මිද්දෙන් නිදහස් වෙලා. ඊළඟ අරමුණේ නැවත නැවත හිත එකඟ වෙනවා. කායික සුවයක්, මානසික සැහැල්ලුවක් භුක්ති විඳිනවා. හොඳයි පින්වත්නි, එහෙමනම් අපි ධර්ම සාකච්ඡාවට පිවිසෙන්න පුළුවන්. අද පවත්වපු ධර්ම දේශනාව සම්බන්ධයෙන් හෝ මේ පිළිගුත්තුන්ට යම්කිසි ධර්මය සම්බන්ධයෙන්, භාවනාව සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් දැන් ඒ සඳහා එය යොමු කිරීම සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
මම පොඩ්ඩක් රස්සාව කරනකොට මට භාවනාව පොඩ්ඩක් අමාරුයි කරන්න උදේ හවසයි. ඉතින් මම සක්මන් භාවනාව මිනිත්තු 15යි සිටින් මෙඩිටේෂන් මිනිත්තු 15යි තමයි මම කරන්නේ. හැබැයි අනිත් හැම වෙලේම මම සතිමත්ම ඉන්න බලනවා. 100% නෙවෙයි, ඒක පොඩ්ඩ පොඩ්ඩ ඉම්ප්‍රූව් වෙන්නේ. ඒකත් එතකොට භාවනාවක්ද කියලා තමයි මම අහන්න කැමති ස්වාමීන් වහන්සේ.
ඔව්, ඒක භාවනාවක් තමයි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ සම්පජඤ්ඤ පබ්බේදී පෙන්වන්න දෙන්නේ. දැන් අපි විවිධාකාර ඉරියව් පවත්වනවා මේ ජීවිතය පරිහරණය කරනකොට. ඇවිදිනවා, හිටගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්නවා, නිදාගෙන ඉන්නවා, ඒ වගේම කනවා, බොනවා, ඇඳුම් අඳිනවා, අතපය දිගාරිනවා, අතපය හකුලනවා, ඇඳුම් පැළඳුම් අඳිනවා, පළඳිනවා, ගමන් බිමන් යනවා. ඉතින් මේ වගේ සෑම කටයුත්තකදීම සිහිය පවත්විය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ කොටස් ඇත්තනම මේ සතිපට්ඨාන සූත්‍රයේදීම අපි මුලදී සාකච්ඡා කළා. මම ආරාධනා කරනවා කායानुපසනාව කොටසට නැවතත් යොමු වෙන්න, ඒ දේශනා ටිකත් නැවත ශ්‍රවණය කරන්න. ඉතින් එතකොට මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීපු කොහොමද මේ සතිමත් බව පතුරවන්නේ අපේ ජීවිතේට, විදාකාර ක්‍රියාකාරකම් වලට කොහොමද සතිය එකතු කරන්නේ කියන කාරණේ බුදුහාඳුරෝ ලස්සනට පෙන්ලා දෙනවා. ඉතින් අපි හිතුවොත් අපිට භවනා කරන්න පුළුවන් ඉඳගෙන විතරය, නැත්නම් ඇවිදිනකොට සක්මනේදී විතරය කියලා හිතුවොත් ඒක වැරදි ආකල්පයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය අපිට ඕනම ඉරියව්වකදී පුරුදු කරන්න පුළුවන්, ඒ වගේම ඕනම ක්‍රියාවකදී පුරුදු කරන්න පුළුවන්. ඒ වගේ අර අපි දක්ෂ වෙන්න ඕනේ කොහොමද මේ සතිය මගේ එදිනදා කටයුතු වලට මම ඈඳන්නේ කොහොමද, එකතු කරන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් අපි එකතෙන් අපි තුල යම් දක්ෂතාවයක් ඇති කර ගැනීම වැදගත් වෙනවා. ඒක කවුරුත් ඇවිල්ලා අපිට කියලා දෙන්නේ නැහැ. අපිම හොයලා බලන්න ඕනේ මගේ දිනචරියාව කොහොමද සකස් වෙලා තියෙන්නේ. මට බැරිද උදේ නැගිට්ටාම ඇඳෙන් නැගිටිනකොට සිහිය පිහිටවන්න බැරිද? ඊට පස්සේ මම අපි හිතමු වැසිකිළියට, කැසිකිළියට මම ඇවිදගෙන යනවා. ඒ ටිකේ මට සිහියෙන් යන්න බැරිද? ඊට පස්සේ මම දත් ටික මදිනවා. ඒ කටයුත්ත මට සිහියෙන් කරන්න බැරිද? ඊට පස්සේ මම මූණ පිහිද ගන්නවා. ඒක මට සිහියෙන් කරන්න බැරිද? ඇඳුම් පැළඳුම් අඳිනවා, පළඳිනවා, සිහියෙන් කරන්න බැරිද? ඉතින් මේ හැම කටයුත්තක්ම සිහියෙන් කරන ආකාරය අපිම සොයා බැලිය යුතුයි. එතන හරි විචිත්‍රත්වයක් තියෙනවා. මේ අලුතෙන් අපි කාලයක් වෙන් කර ගැනීම කෙසේ වෙතත් එහෙම කරන එකත් ඉතාම වැදගත්. මේ පුළුවන් තරම් උත්සාහවන්ත වෙන්න ඕනේ එදිනදා මම දැනටමත් නිරත වෙන කටයුතු වලදී ඒ කටයුත්ත සිහියෙන් කරන්න. ඒ හරහා තමයි අපි තුල හොඳට සම්පජඤ්ඤය දිනුලා එන්නේ. සම්පජඤ්ඤය කියලා කියන්නේ අපි ඒ කටයුත්තෙන් මේ කටයුත්තට මාරු වෙනකොට ඒ තියෙන සංදිස්ථාන, ඊළඟ ඒ ඉරියව්වෙන් මේ ඉරියව්වට මාරු වෙන තැන තියෙන ඒ ඉරියාපත සංදි, ඒ තැන්වල හොඳට සිහිය පැවැත්වීම. ඒ වගේම යම් කටයුත්තක් කරනකොටත් ඒ කටයුත්තේ හොඳට අවධානය පවත්වමින් වෙන වෙන දේවල් කල්පනා කර කර හිත විසිරවගෙන ඉන්නේ නැතුව ඒ කරන කටයුත්තේ සිහිය පවත්වන එක. හැබැයි සම්පූර්ණයෙන්ම තමන්ට මේ මොහොත අහිමි කරගන්නේ නැතිව ඒ එක්තරා අන්දමකින් ඒ සමබරතාවයේ පවත්වමින් මේ පැත්තත් දන්නවා, මේ මොහොතේ ජීවත් වෙනවා. හැබැයි මේ අවස්ථාවේදී යම් කටයුත්තක නියැලෙන බවක් දන්නවා. ඉතින් ඔන්න ඔය වගේ හරි ලස්සනට මේ සතිය එදිනදා කටයුතු වලට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒක සති සම්පජඤ්ඤය දිනු වෙන්න උදව් වෙනවා. ඒක සම්පජඤ්ඤ පබ්බයක් වශයෙන් මේ ඒ ඉරියව් වල ඒ කටයුතු වල සිහිය පවත්වලා අපිට ඒක භාවනාවක් දක්වා වර්ධනය කරන්න අවස්ථාව තියෙනවා.
සස්වන්ජ අයම මියුට් වුණා. මම එහෙම අවුරුදු 7ක්ම කෙරුවදින් ස්වාමීන් වහන්ස එක දිගටම අපිට පුළුවන් වෙයිද මොකක් හරි දිනුවක් ලැබෙයි කියලා අපිට මාර්ගඵලයක් හරි
මාර්ගඵලයක් කෙසේ වෙතත් තමන් බලන්න සතිය දිනු වෙනවද කියලා. අපි එකපාරටම ලොකු බලාපොරොත්තු තියාගන්න බෑ. අපේ යෙදුන ප්‍රමාණයට තමයි ප්‍රතිඵල. අපි වපුරවපු විදිහට තමයි ඉතින් අස්වැන්න ලැබෙන්නේ. ඒ නිසා තම තමා වශයෙන් තේරුම් ගන්න ඕනේ මේක මේ අනුන් කියුවට කරන එකක් නෙමෙයි, තමා තුල මේ උද්‍යෝගයේ වමනාව ඇති කරගෙන තමම යෙදෙන්න අවශ්‍යයි. එතකොට තමයි අන්න තමන්ට තේරෙන්නේ මෙන්න මේකයි කරන්න තියෙන්නේ, මෙන්න මේ තැන්වලයි මම පරිසම් වෙන්න තියෙන්නේ, මේ තැන්වල මට සිහියෙන් ඉන්න පුළුවන්, හැබැයි තාම මේ තැන්වල මට සිහිය පවත්වන්න අමාරුයි කියලා අන්න තමා තුලම ප්‍රායෝගික වශයෙන් ඒ සිහිය දියුණු වීම තේරුම් ගන්න අවශ්‍යයි. ඒ තමන්ට ඒ සිහිය දියුණු වෙන බව තේරෙනවා නම් එතකොට ඉතින් මයෙන් අහන්න දෙයක් නැහැ. ඒතර තමන්ටම තේරෙනවා.
ඊළඟ පැනේ චන්ද්‍රිකාට ඉදිරිපත් කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න.
මේ ස්වාමීන් වහන්සේ මම මේ දැන් අවුරුදු 4ක් විතර සිස්සේ මේ භාවනාව කරනවා. සාමාන්‍යයෙන් සමහර වෙලාවට ආස්වාස ප්‍රාස්වාසයක් දැනෙනවා, පිම්බීම හැකිලීමක් දැනෙනවා. ඒ අතර ශරීරයේ ඇතුලේ ලොකු පැද්දෙන වේගයක් දැනෙනවා. ඒ තුනටම මට අවධානය යොමු කරන්න පුළුවන්. එතකොට මට හිතෙනවා මම එකක සිහිය පිටවල නැද්ද කියලා හිතෙනවා. ඇතැම් අවස්ථාවල සාමාන්‍යයෙන් එකක් මතම සිහිය පිටවන්න පුළුවන්. මගේ භාවනාව නිවැරදිද කියලා ඔබ වහන්සේගෙන් දැනගන්න ඕන.
ඔව් ඇත්තටම මෙතනදී අපිට පුළුවන් ඒ කියන්නේ යම් කිසි දැන් ඔය අරමුණු කීපයක් තියෙනකොට ප්‍රබලව දැනෙන අරමුණට අපේ අවධානය යොමු කරන එක පහසුයි. හිතන දැන් ඔය පිම්බෙන එකකුත් පිම්බෙන හැකිලෙන එකක් තියෙනවා, තද වෙන ගතියක් තියෙනවා. ඒ අරමුණු කීපයක් තියෙනවා. ඒකෙන් අපිට පහසු අරමුණ හොඳට දැනෙන අරමුණ තේරුම් මේ ඒ අරමුණ තෝරගත්තා නම් ඒක වඩා පහසුයි. එතකොට අන්න ඒ අරමුණේ ස්වභාවය තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒක කොහොමද වෙනස් වෙන්නේ? ඒක කොයි විදිහටද හටගන්නේ? ඒකට මොනවා හරි තව මොනවා හරි හේතු තියෙනවද මේ අරමුණ පැන නගින්න? පැන නගුණාට පස්සේ කොච්චර වෙලා වගේ මේක තියෙනවද? මේක වෙනස් වෙනවද? මෙතන තියෙන්නේ තනි අරමුණක්ද? නැත්නම් මෙතන අරමුණු රසක් තියෙනවද කියලා අර ඒ අපි තෝරගත් අරමුණේ විස්තර විභාග බලන්න තව තව සියුම්ම බලන්න අපි උත්සාහන්ත වෙනවා. ඒතනින් තමයි අපිට යන්න තියෙන්නේ. ඒක තව තව දියුණු වෙන්න සිහිය දියුණු වෙනවා, සම්පජඤ්ඤය දියුණු වෙනවා. එතකොට අර කලින් නොදැනිච්ච අරමුණු පවා තව තව දැනෙන්න පටන් ගන්නවා. ඒක කිසි වැරද්දක් නැහැ.
තෙරුවන් සරණයි. ඊළඟ පැනේ ක්‍රිෂාන්තිට
ඉදපත් කරන්න
පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීනාංශ. ඔව්. ස්වාමීනාංශගේ බණ අහලෙවල මේ භාවනා කටයුතු කරගෙන යන පටන් ගත්තා. එතරම්දි පිම්බීම හැකිලිම කියන එක මට ඉතාම පහසුවෙන් කරන්න පුළුවන්කමක් දෙනුනා. එක භාවනා ඉඳ ගැනීමකදී පිම්බීම හැකිලිම මම සාමාන්‍යයෙන් පැය භාගයක් විනාඩි 45ක් විතර කරගෙන යන අතරමඟදී එක වෙලාවක ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම හුස්ම ගැනීම, කියන්නේ මට ඒ දේ සම්පූර්ණයෙන්ම හුස්ම කියන එක මට නොතේරීම යන තත්යකට ගියා. ඒ වෙලාවේ ඒ කියන්නේ මම හුස්ම හොයන්න පටන් ගත්තා. එතකොට හුස්මක් කියන එකක් මට දැනුන්නේ නැහැ කිසිම. ටිකක් වැඩි වෙලාවක් ඒ වගේ ඉන්න. හැබැයි හරි සුවතාවයක් දැනුණා එතන. ඒ එක්කම ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නේ දෙන්නේ ඒ සුවතාවේ පිටපස්සේ බෑග් නිකන් අර පිටපස්සෙන් වගේ පුදුමාකාර දුක්ඛාන්තයක් දැනුණා මේ දේවල් වල තියෙන නිෂ්ඵලතාවය ගැන. ඒක හරි සියුම් දුකක් තිබුණේ මේ දේවල් වල ඇත්තක් නැහැ නේද කියලා වල්ලා කිව්වා. ඒ හුස්මරල්ල දැනුනේ නැහැ ඒ සුවතාවේ පිටපස්සෙන් තමයි, කියන්නේ ඒ එක්කම වගේ තමයි ඒ හැඟීම දැනෙන්න පටන් ගත්තේ.
ඔව්
ඒක මට ප්‍රශ්නයක් වුණාස
නෑ කොහොමත් ඒකේ වැරද්දක් නැහැ. ඒ කියන්නේ දැන් අපි මේ දේවල් තේරෙන්න ඔය හිතේ පහළ වෙනවා ඔය වගේ හැඟීමක්, මේවැ තියෙන නිෂ්ඵලත්වය. මේ එකක්වත් අපි අල්ලගෙන හිටියට මේවැ ගන්න කියලා කෝ එකක් නැහැ. මේකේ කියලා ගැඹුරක් එහෙම නැත්නම් සාරයක් නැහැ. මේවැ තියෙන නිකන් බොහොම හිස් බවක්, තුච්ඡ බවක්, හීන බවක් මේවැ තියෙන. අපි තමයි මේවැ අපේ තියෙන මෝඩකමට මේවට වටන කන් දීලා තියෙන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ උදාහරණයක් වශයෙන් අපේ හිතේ පහළෙන මේ විවිධාකාර සංස්කාර ස්වභාවයන් බුදුහාමුදුරුවෝ උපමා කරන්නේ කෙහෙල් කඳකට. දැන් කෙහෙල් කඳක් අපි හිතුවොත් මේකේ අරටුවක් තියනවා කියලා ඒක අපේ මෝඩකමක්. නමුත් අපි කෙහෙල් කඳ පොතු අර අර ගියොත් අපිට තේරෙනවා මේකේ අරටුවක් නැහැ. එහෙම නැත්නම් මේ කෙහෙල් කඳට හොඳ කැටිපාරක් එල්ල කරලා අපි මේක දිහා බැලුවොත් මේකේ අරටුවක් නැහැ. අන්න ඒ වගේ අපි වටනකන් දීපු දේවල් වලම යථා ස්වභාවය තේරෙන්න අපිට වැටහෙන්නේ මේක මහා නිෂ්ඵල දෙයක්. මේක ගන්න කියලා අරටුවක් නැහැ. ගන්න කියලා සාරයක් නැහැ. මේවා මහා බොල් දේවල් කියලා ඉතින් අපිට තේරෙනවා. තේරෙනකොට මේ මගේම මං ඒ කරපු මෝඩකම් ටික වැටහෙනකොට මට මොන්න කඳුළු උනනවා. මටම නිකන් ඇඬෙනවා. එහෙම වෙන්න පුළුවන්. ඉතින් උගත් දෙනෙක් ඔය කතාව කියනවා. ඒ කියන්නේ අපි තුලට අපේ තීච්චේ අපි කරපු අඥාන ක්‍රියාවන් මේ සංසාරය පුරා අපි මේ යන මෝඩ ගමන ගැන අපිටම තේරෙනකොට ඉතින් යම්කිසි අන්න ඒ වගේ සංවේදී බවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපි යමක් වටහා ගන්නකොට ඒකත් එක්ක මේ බාහිරයේ තියෙන දුක අපිට තේරෙන්න පුළුවන්. කිසි වැරද්දක් නැහැ. දෙකට කරගෙන යන්න. ස්වාමීන්
වහන්සේ කියන්නේ ඒ හුස්මරල්ලත් එක්ක එතන ඒ තියෙන සුවතාවෙත් කොහොමද ඉදිරියට යන්නේ? ඒ කියන්නේ බලා සිටීම විතරද කරන්නේ?
දැන් ඒ කියන්නේ මොකද්ද සුවතාවය කියලා කිව්වොත් එතන?
දැන් මං ස්වාමීන් වහන්සේ ඉතිම්බීම හැකිලිම දිහානේ බලාගෙන හිටියේ.
ඔව්.
එතකොට එතකොට හුස්මරල්ල ඇතුළට ගිහින් අර ඒ කියන්නේ අර බටයක් ඇතුලෙන් යනවා වගේ මට මුල වෙලාවේ දැනුණා. ඊට පස්සේ හුස්මරල්ලක් මට කොහෙවත් තැනක මට පේන්න තිබුණේ නැහැ. මට දැනෙන්න තිබුණේ
නැහැ. හරි.
එන්නේ ඒ හිස් බවක් තමයි එතන තිබුණේ.
ඔව්. දැන් කොච්චර කාලයක් භාවනා කරනවද?
ස්වාමීන් වහන්සේ මං මීට අවුරුදු 7-8 කට උඩදී භාවනා කරලා තියනවා ගොඩක්. හැබැයි මගෙන් ඒක අතහැරිලා තිබුණා ස්වාමීන් වහන්සේ. මම දැන් ස්වාමීන් වහන්සේගේ බණ මෙහෙම ලයිව් අහන්න ආව නතර මම ඉතාලම ලංකදි තමයි ස්වාමීන් වහන්සේගේ බණ ඇහුවේ. ඒ බණ මට හරි බණ දෙකක් තුනක් අහනකොට මම ඒ බම් පින්බිම හැකිලිම තමයි කරලා තිබුණේ පුරුදු කරලා.
හරි.
ඒක මම එතනට පටන් ගත්ත ගමන් තමයි මම වැඩි කාලයක් කරන්න ගියත් නැහැ. මේක මට ආයේ අර මම කරපු තැනකට සම්බන්ධ වුණා වගේ කියලා.
හොඳයි. හොඳයි. පුළුවන් තරම් නැවතත් මේ මතුවෙන අරමුණු නිරීක්ෂණය පටන් ගන්න. යතන්දී පිම්බීම හැකිලිම නොදැනී යන්න පුළුවන්. නමුත් කයේ හැපෙන තැන් තියෙනවා, වැදෙන තැන් තියෙනවා, යම් යම් තේරෙන විවිධාකාර සංවේදනාවන් තියෙනවා. ඒවා නැවත නැවත නිරීක්ෂණය කිරීම වැදගත්. මොකද මේ නිරීක්ෂණය හරහා තමයි අපි තුල ප්‍රඥාවක් වැඩෙන්න ගන්නේ. මේ අරමුණු වල යථා ස්වභාවය තේරෙන්න ඕනේ අපි ඒ තුල ප්‍රඥාවක් දිනු වෙන. ඒ නිසා සමනය වීම හොඳයි, නරක නැහැ. නමුත් තාම ඒ උමනා කරන ප්‍රඥා අනුග්‍රහය අපිට ලබා දෙන්න අවශ්‍යයි. එහෙනම් තව ටිකක් සක්මන එහෙම කරද්දී සක්මනේදීත් කොහොමද මේ පාදයක් ස්පර්ශනවට මොනවද දැනෙන්නේ? එතන මේ විවිධාකාර දැනෙන ලක්ෂණ වලට අත් වෙන ඉරණම හොඳට තේරුම් ගන්න. ඒක කොහොමද පටන් ගන්නෙ, වෙනස් වෙන්නේ කොහොමද, නැති වෙලා යන්නේ කොහොමද, තව එකකට මාරු වෙන්නේ කොහොමද, ඒක පටන් ගන්නෙ කොහොමද, වෙනස් වෙන්නේ කොහොමද, නැති වෙන්නේ කොහොමද, මේවා කැඩලා බිඳලා යන ආකාරය, මේ විදිහ අර ඒ අරමුණේ යථා ස්වභාවය විමසීම ඉතාම වැදගත්. ඒක තවදුරටත් දිගට කරගෙන යන්න. අර නිකාන් සමනය වෙච්ච ගතිය තුළ දැම්ම ඉන්න යන්න එපා. ඒක පස්සේ ගැඹුරකින් එනවා. ඒ කියන්නේ අර මුලදී එක අරමුණක් සමනය වුණාමත් එතන තියෙනවා. නමුත් තාම ඒ ප්‍රඥාවෙන් ලැබෙන්න ඕන අනුග්‍රහය ලැබෙනවා මදි. අපි ටිකක් වැඩිපුර අරමුණ වල යථා ස්වභාවය දකින්න ඒකෙන් හොඳ ගැම්මක් එනවා අපේ හිතට. මේ අරමුණ වල තියෙන මේ පෙළන ගතිය හොඳට තේරිලා, ඒකේ තියෙන අනිස්තිර ස්වභාවය හොඳට තේරිලා, මේවා ඇතුලේ ගන්න කියලා සාරයක් නැති බව හොඳට තේරිලා, අන්න ඒ ප්‍රඥාව තව තව අවදි වුණාට පස්සේ හිත ඒවැයෙන් අයින් වෙන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒක වෙන්න නම් අපි ඒවැය ඒ යථා ස්වභාවය පෙන්ලා දෙන්න අවශ්‍යයි.
අය ස්වාමිනා ඒ වගේම දැන් භාවනාවේ නැතුව සාමාන්‍ය ජීවිතයේ ඉන්නකොට අපි කරපු හොඳ ක්‍රියාවන් තියෙනවනේ ස්වාමිනාංශ. ඒක හිතට එනකොට දැන් මම මේ දේ කරා, මේ දෙන් යම්කිසි සේවයක් තව කෙනෙක්ට වෙනවා, ඒ වගේම දැන් ඒ මොන හරි හොඳ ක්‍රියාවක් පුණ්‍යක් ක්‍රියාවක් මතක් කළා මම කියලා එනකොට ආයේ මගෙම හිතෙන් මට කියනවා ඔයා උතන මානයක් කියලා ඉවරයි. කියන්නේ එතකොට මේ ඇයි කවුද කරේ මේ ඔයා නෙමෙයි මම කියන එක. ඒක මට කඩා ගන්න හරි මම පෙන්නවා සමාජයට මේ කැලිවලින් හැදිලා තියෙන්නේ. ඒත් ආයෙත් ඒක පෙන්වුම් කරනවා සමාජයට. ඒක නතර කරා.
ඔව්. ඇත්තම ඔය දේ හොඳයි. ඒ කියන්නේ අපි ඇත්තම නිවැරදි මාර්ගයකට අවතීර්ණ වෙන්න මමයා හදන්නේ අකුසල් වලින් නෙමෙයි කුසල් වලින්. දැන් ඔය කිව්වා වගේ අපි කරපු යහපත් ක්‍රියාම නැවත නැවත මතක් කර කර අපි එතනිනුත් කෙනෙක් හදන්න හදනවා, පුජ්‍යලෙක් හදන්න හදනවා, මමත්වයක් ගොඩනගා ගන්න හදනවා. අපිට ඒක තේරුම් ගන්න පුළුවන් නම් මේක මහා නිෂ්ඵල ක්‍රියාවක්. අකුසල් වේවා කුසල් වේවා මේ දෙකෙන්ම කොයි එකකින් හෝ කෙනෙක් පුජ්‍යලේ පුජ්‍යල භාවයක් හදනවා නම් එතන මම ආයිත් අවිද්‍යාවට තමයි යන්නේ. අපි නැවත සංස්කරණයක් තමයි කරන්නේ කියලා අපි තේරුම් ගන්නගෙන ඒක නතර කරන්න ඕනේ. ඒක බැහැර කරලා දාන්න ඕනේ. මෙතන තියෙන මේ ඒක අපි කියනවා අහංකාර මමංකාර මානවානුසය කියලා. අහංකාර කියලා කියන්නේ කෙනෙක් මමෙක් කියලා එක ස්වභාවයක් අපි හදනවා. මමත්වයක් ගොඩනගනවා. මමංකාර කියලා කියන්නේ මගේ කියලා ස්වභාවයක් හද ගොඩනගනවා. මානානුසය කියලා කියන්නේ එතකොට මේ හැම දෙයක් කරාම සියුම් මැනීමක් තියෙනවා. එන පුජ්‍යල භාවයක් සම්බන්ධයෙන් මැනීමක්. අරයට සාපේක්ෂව මම මං ගැන මැනීමක්. ඉතින් මෙන්න මේවා තමයි එකාතකින් අපේ හිතේ වැඩ කරන බොහොම සියුම් කෙලෙස්. ඉතින් ඕවා ටික ටික අපිට තේරෙන්න පටන් ගන්නවා ඔය චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වලට වගේ පිවිසෙනකොට. එතකොට මේ අපිම මේ කෙනෙක් හද හදා යන ගමනේ තියෙන නිෂ්ඵලත්වය තේරුම් ගන්න එක වටිනවා.
ප්‍රශ්න මට සාමාන්‍යයෙන් හිත නිදහස්ව පැහැදිලිව තියාගෙන ඉන්න පුළුවන්. ඒ පුළුවන්කම මම දකිනවා. ගොඩක් දේවල් වල පැටලෙන්නේ නැහැ. එහෙම පැටලෙන අවස්ථා වුණත් ඒක දැකලා ඒකෙන් නිදහස් වෙලා ඉන්න පුළුවන් ගතිය දකිනවා. ඒත් ඒම ගොඩක් හිටියට සමහ හුඟක් වෙලාවට එහෙම ඉන්න පුළුවන්. ඒ අතර මම දන්නෙම නැතුව මම හිතලා කරන දෙයක් නෙවෙයි, මට කාමච්ඡන්දයක් වගේ එනවා. ඒක ආපුහම මම ඒකට මගේ අකමැත්ත මට පේනවා. මං ඇයි මට මේක ආවේ මෙහෙම කියලා. ඒත් එක්කම මං ඒකට ඒක විඳින්න තියෙන මගේ කැමැත්තක් පේනවා. එතකොට එහෙම වෙනකොට මම හරියට මගේ හිත දැවෙනවා, තැවෙන ගතියකට පැටලෙනවා. ඒ වගේම මම දන්නවා මේක පිටින් එන දෙයක්. මම විහිං දාපු දෙයක් නෙවෙයි, මං හිතන්නේවත් නැතුව ආපු දෙයක්. ඒකට පැටලිලා යන එකේ එහෙම යන විදිහත් ඒකෙන් අයින් වෙන්න බැරි ගතියක් තියෙනවා. ඊට පස්සේ දැන් එහෙම පිහිට තිබිලා ඒක නිකාම්ම නැති වෙලා යනවා. ඊට පස්සේ ආයෙත් අර පැහැදිලිව හොඳට ඉන්න පුළුවන්. නමුත් දැන් ආයෙ ඇවිල්ලා තියෙනවා. ඒක ඇවිල්ලා තියෙන්නේ අර තරම් සැරට නෙමෙයි, බොහොම ටිකක් නිකන් සයිඩ් එකෙන් ඇවිල්ලා බලාගෙන ඉන්නවා වගේ. මම කරන්නේ ඒක ගණන් ගන්න නැතුව ඉන්නවා, නිදහස් සාමාන්‍ය විදිහට ඉන්නවා. එතකොට ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ මට දැනගන්න ඕනේ, මට තියෙන මේ නිදාස් සිත කොහොමද මම අගය කරන්නේ කියලා. ඒකට අගයක් දුන්නොත් මේ අර ඒකට දෙන අගය මම කරන්නේ නැහැ කියලා දන්නවා. ඒ අගය කියන එක දෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සරණ.
හොඳයි. ඇත්තටම ඔය කරපු කතාව අද ධර්මදේශනාවට සෑහෙන්න අපිට අදාළ කරගන්න පුළුවන්. අපි ඒ නීවරණ වලින් නිදහස් වෙච්ච හිත අගේ කරන්න, ඒකට වටිනකමක් දෙන්න අපි පොඩ පොඩ උත්සාහන්ත විය යුතුයි. ඒක ටිකක් අර මුලදී හරි කම්මැලි දනවන සුළුයි. මොකද ඒකේ මේ ක්‍රියාකාරකම් අඩුයි. දැන් අපි හිතන්න මෙහෙම මම උදාහරණයක් දුන්නොත්, දැන් අපි චිත්‍රපටියක් ඔන්න බලනවා නම් ඒ චිත්‍රපටියේ තියෙනවා නම් උන ගහ ගන්න ඒවා, වෙඩි තියා ගන්න ඒවා, උඩ පයින් ඒවා, නටන ඒවා, හිනා වෙන ඒවා, එහෙම නැත්නම් බොහොම කාමාතුර දර්ශන ඒවා තියෙනවා නම්, හරිම කලබලකාරී දේවල් තියෙනවා නම් අපි ඇදිලා යනවා. ආයෙත් හරි ඒකට කිසිම වමනාවක් නැහැ බලන්න කියලා හිත ඔහේ ගිහිල්ලා බලාගෙන ඉන්නවා. හරිය නිකන් ඇහැ විතරක් නේ කටත් ඇරගෙන බලාගෙන ඉන්නවා. ඔන්න ඔයගේ තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒක නිසෙන් ඔය සාමාන්‍ය චිත්‍රපටි කර්මාන්තේ ඕවම තමයි පෙන්වන්නේ. ඒවට මේ මිනිස්සු ලොකු ලාභයක් ලබනවා. මොකද අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ අන්න ඒ එක්සයිට්මන්ට් එකට. ඒ ත්‍රාසයට කාමයට තමයි අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ. හිතන්න නිකන් චිත්‍රපටියක් තියෙනවා මොකක්වත් නැහැ. ඔහේ නිකන් මූදු වෙරළක් පෙන්වගෙන ඉන්නවා. නිකන් ඔහි ඉර බහින එකක් පෙන්නන්න. පෑය දෙකම ඕක නම් තියෙන්නේ. කවුරුවත් ඕක බලන්න යන එකක් නැහැ. මොකද තියෙන්නේ සාමකාමී බවක්, ඒකාකාරී බවක් තියෙන. ඒ නිසා අපේ හිතේ තියෙනවා එක්තරා අන්දමක හරි මේ නැඹුරුවක්, අර ත්‍රාසයට ලොකු කැමැත්තක්, කාමයට ලොකු කැමැත්තක්, කාමච්ඡන්දයට ලොකු කැමැත්තක් තියෙනවා. නමුත් ඒ කාමච්ඡන්දය හිතෙන් අයින් වුණාට පස්සේ, ද්වේෂය හිතෙන් අයින් වුණාට පස්සේ, හිතේ විසිරිච්ච බව හිතෙන් අයින් වුණාට පස්සේ හිතේ තියෙන්නේ හරි සම්පත් බවක්, සාමකාමී ගතියක්, සැහැල්ලු ගතියක්. ඉතින් අපි පොඩ්ඩ පොඩ්ඩ තමයි ඒ සැහැල්ලු ගතියට සාමකාමී ගතියට වඩනකමක් දෙන්න තේරුම් ගන්න අවශ්‍යයි. ඒකට ලොකු සුතමේ ඥානයකුත් අවශ්‍යයි. ඒකයි මේ ධර්මදේශනා වලින් අපි උත්සාහවන්ත වෙන්නේ. මේ සුතමේ ඥානය හරහා තමයි අපි ඒ පැහැදිලි මනසේ, සරල මනසේ, සැහැල්ලු මනසේ, උපාදාන වලින් තොර මනසේ, කිසිම සංස්කරණයක් නොකරන මනසේ තියෙන වටිනකම අපි තේරුම් ගන්න. ඒ මනස ඊට පස්සේ අගය කරන්න අන්න එතකොට තමයි ඒක වැඩෙන්න පටන් ගන්න. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ විවිධ අන්දමින් ඒක මතු කළා දීලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ධාතු විභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියනවා සච්ඡං අනුරක්ඛේය කියලා. දැන් මේ හිතේ මතුවෙන මෙන්න මේ සත්‍ය ස්වභාවය මේක තමයි මුලා කරන්නේ නැති ස්වභාවය. මේක අනුරක්ෂණාවක් කරන්න, මේක ආරක්ෂා කරගන්න උත්සාහන්ත වෙන්න. දැන් උදාහරණයක් වශයෙන් දැන් අපි දන්නවා හිතේ මොන සංස්කරණයේ වෙච්ච ස්වභාවයක් පහළ වුණත් ඒක හරිම අනිත්‍යයි. අපිට ඒක දිගට පවත්වන්න හැකියාවක් නැහැ. කොයි වෙලාවෙ ඒක අයින් වෙනවද කියන්න දන්නේ නැහැ. ඒ තරම් හරි අවිනිශ්චිත බවක් මේ සංස්කරණයන් තුළ තියෙනවා. මේ සංකත දේවල් තුළ තියෙනවා. හේතුඵලයන් නිසා හේතුන් නිසා හටගත් දේවල් වල තියෙනවා. නමුත් මේ හිත ඒවෙන් බැහැර වුණාට පස්සේ ඒ හිතේ නිකන් ඊටම උරුම වෙච්ච, ඊටම ආවේනික වෙච්ච ඒ නිදහස, ඒ සංසිඳීම, ඒ සැහැල්ලුව, එතන අර වගේ සංස්කරණයක් නැහැ. එතන තියෙන්නේ මුලා නොකරන ගතියක්. එතන තියෙන්නේ මුසාවක් නොවන ගතියක්. එතන තියෙන්නේ නිවන ගතියක්. එතන තියෙන්නේ සැහැල්ලු ගතියක්. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා සච්ඡං අනුරක්ඛේය. මේ සත්‍ය ස්වභාවය අනුරක්ෂණාවක් කරන්න, මේ සත්‍ය ස්වභාවය ආරක්ෂා කරගන්න, මේකට වටිනකමක් දෙන්න. ඉතින් අපි පොඩ තමයි ඉතින් ඔය කතාව දිනු කරන්න වෙන්නේ. ඉතින් අපේ හිතේ ඉතින් පරණ පුරුද්දට අර පරණ දේවල් වලටම තමයි වටිනකම් දෙන්නේ. මේ සරල බව අගය කරන්න කැමති නැහැ. මේ සරල තැන, නිදහස් තැන, මුකුත් නොකරන තැන ඉන්න කැමැත්තක් නැහැ. ඉතින් පොඩ ඒක දිනු කරන්න හිත අපි හිතමු යම් කාලයකදී හිතට තේරුණා නම් මෙතන තියෙනවා සුවයක්, මෙතන තියෙනවා සහනයක්, මෙතන තියෙනවා සැහැල්ලුවක්, මෙතන තියෙනවා මුලා නොකරන ස්වභාවයක් කියලා එයාටම තේරුණා නම් එයා වැඩිපුර ඉන්න පටන් ගනීවි. එතෙක් අපි ඉතින් එයාට මඟ පෙන්වීමක් කරන්න අවශ්‍යයි, දිරිගැන්වීමක් කරන්න අවශ්‍යයි. හරි නිකාර පුංචි දරුවෙක්ව සකස් කරනවා වගේ පුංචි කාලේ එයාට අධ්‍යාපනයක තේරුමක් නැහැ. ඒකේ වටිනකමක් තේරෙන්නේ නැහැ. ඉතින් දෙමව්පිය වශයෙන්, ගුරුවරු වශයෙන් යාට ඒක ගැන කියලා දෙන්න අවශ්‍යයි, උද්‍යෝගයක් කරන්න අවශ්‍යයි. පස්සේ යා ලොකු වුණාට පස්සේ යාට ඉතින් ආයි තම්බල තාත්තලා ගුරුවරු ඇඟිලෙන් ඇල්ල කියලා දෙන්නේ නැහැ. යාට තේරෙනවා මේකේ වටිනකම. අන්න යාම පාඩම් කරනවා. අන්න යාම අභ්‍යාස වලේ දෙනවා. යාම ප්‍රශ්න පත්‍ර කරනවා. මේ Tamanṭa උමනා කරන ඒ අරමුණේ තියෙන වටිනකම තේරුණාට පස්සේ යාම මේ කටයුත්තේ දෙනවා. අපේ හිතත් ඉතින් ඔය වගේ තමයි. පුරුදු පුහුණු කරන්න ඕනේ ඒක සැහැල්ලුවෙන් කරන්න. ඒ කියන්නේ අරමුණක හිර කරලා කරන්න බෑ. එහෙම කරොත් ඒත් වැරදි. ඒ වගේමයි මහා වීරයක් දරලා හිර කළා අරමුණ දනුකඳේ ගහලා තියන් ඉන්නවා වගේ එහෙම කරන්න ගියොත් ඒත් වැරදි. පොඩ්ඩක් අරමුණ වලට එන්නත් දෙන්න ඕනේ. හිතට කැමති තැනක යන්න දෙන්නත් ඕනේ. දැන් දිදී තමයි නීවරණවල ස්වභාවය හඳුනගන්නේ. දැන් අපේ හිතට යන්න දුන්නොත් නේ කාමච්ඡන්දයට යන්නේ. යන්න දුන්නොත් ඔන්න ආයි ද්වේෂයකට යනවා. යන්න දුන්නොත් ආයි හිත විසිරෙනවා. යන්න දුන්නොත් ආයි විචිකිච්ඡාවකට යනවා. එතකොට අන්න අපි තේරුම් ගන්නවා තාමත් මෙන්න මේ නීවරණ තියෙනවා. තේරුම් අරගන්නවා. හැබැයි ආදීනව දන්න නිසා ඒවට අනුග්‍රහ කරන්න නැතුව ඒවට යන්න දෙනවා. ඉතින් එහෙම කරන්න තමයි අර කිව්වා වගේම ඊට පස්සේ එයා එනකොට බල බිඳිලා එන්නේ. අර තරම් ප්‍රබල වෙන්නේ නැහැ. එහෙම තමයි ඉතින් අපිට මේක ප්‍රමාණිකෝලව පොඩ ෂෙයා කරන්න පුළුවන් වෙන්නේ. යන විදිය හොඳයි, කරන විදිය හොඳයි, දෙකට කරගෙන යන්න. ඉතින් ඕකට කාලයක් ගත වීම ගැන කරන්න දෙයක් නැහැ. ඒක තමයි යථා ස්වභාවය. අපිට අර හදිස්සි වුණාට ඉක්මනට වෙන්නේ නැහැ. හොඳයි හොඳයි හොඳයි.
ඊළඟ ප්‍රශ්නය ශාන්ති ඉදිරිපත් කරන්න පුළුවන්.
ගෞරවනීය
ස්වාමීන් වහන්සේ,
අවසරයි.
ඔව්.
මට අවවාද දුන්නා කමටහන් දින්න වෙලා දවස් දැන් අපි තුනක දෙවිතර ඉස්සර ඔබවහන්සේ මට කිව්වේ සක්මංගාවනා ටිකක් කරලා වාඩි වෙලා පරියන්කේ වාඩි වෙලා භාවනා කරන්න කියන අදහස දුන්නේ. ඒ විදිහටම මම කළා ස්වාමීන් වහන්සේ. ආලෝකය දැන් එන්නේ නෑ මට. ආවත් එයා ඈතින් ඉන්නවා. මම ආලෝකය ගණන් ගන්නේ නෑ. නමුත් මට යන්තම් ටිකක් තියෙනවා ඒක. ගොඩාක් හදිහට නැතුවට ටිකක් එනවා. නමුත් අර සමාධි ගතිය ටික ටික තියෙනවා. තියෙනවා වහන්සේ දේශනා කර පරිදි අර එනේන අරමුණු මම හිතලා මෙනෙහි කරලා ඒක අතාරිනවා. වේදනාවක් ආවත් ඒ කියන්නේ වේදනාවක් කියලා වෙනින් කරන එක අතාරිනවා. එහෙම එහෙම ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ නැවතත් මූල කර්මස්ථානෙට ගිහින්ද ආශ්‍රාස ප්‍රසවාස ගැන බලනවා.
මේක දැන් නවත්තන්න. දැන්
ඒක ඔක්කොම කාය සංස්කාර සමතේ වෙනවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි. සංස්කාර සමතේ වෙනවා එක ඉන්න පුළුවන්. හැබැයි අර ආලෝකයක් ටිකක් යන්තම් වගේ තියෙනවා කොහොමද? මේ යාලුකයක් තියෙනවා මම ඉන්නොත් දැන් කොහමද ඒක වැඩි සද්දබද්ද නැහැ ඕන තරම් වෙලා ඉතින් ඉන්න පුළුවන් සම්මාස.
හරි.
නමුත් කිසිම ගතියක් නැහැ.
හරි.
කිසිම සතුටක්
නැහැ. හොඳයි
හොඳයි. ඔයෙ ඉන්න තමයි තියෙන්නේ.
අර
ඇඟ කිලිපුලා යන ගතියක් ඇඟ සීතල වෙන ගතියක්.
ඔව්.
මේ තියෙන 아무තු ධෛර්යයක් ඒව එන්නේ නැහැ ස්වාමි බාන්ස.
හරි.
දැන් අර විදිහට මම කරගෙන යනවා.
හරි. හොඳයි මම මෑණියන්ගෙන් ප්‍රශ්නයක් අහන්නම්. මෑණියෝ තේ එකක් බොන්නද කැමති, ඇල්ලොතර එකක් බොන්නද කැමති, මේ නැත්තම් දොඩම් වීදුරක් බොන්නද කැමති? දොඩම් වීදුරක් නම් හොඳයි නේ. ඉතින් දැන් ඔන්න ඔයක තමයි ප්‍රශ්නේ. දැන් ඔය අපිට හම්බෙන එක නිකන් ඇල්ලොතර වගේ. දැන් දොඩම් වල සමාලාට වැඩියෙන් බෙව්වොත් දිය වැඩියාව හැදෙන්න පුළුවන්, තව වැඩියෙන් බෙව්වොත් හැම හැදෙන්න පුළුවන්. ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඊළඟට තේ වැඩියෙන් බෙව්වහම ඒකෙත් උෂ්ණ වැඩි වෙන්න පුළුවන්. සීනි දාලා වැඩියෙන් තුනොත් දිය වැඩියාව හැදෙන්න පුළුවන්. ඒකෙත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි ඇල්ලතුර බෙව්වයි කියලා එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ නේද? ඒක තමයි. ඒ නිසා අපි නාන්න වතු වැඩියෙන් වතු තිපාසය හැදුනහම බොන්න පාවිච්චි කරන්නේ මොනවද? තේද, කෝපිද, දොඩන්ද, ඇල්වතුරද? ඇල්වතුර. ඉතින් අන්න ඒ වගේ තමයි. ඉතින් අපේ හිතේ අපේ හිතත් වර්ණ ගැන්විලා තියෙන එකට අපි ටිකක් කැමති. ඒක නිකන් අර විචූර්ණ ගතියක් තියෙනවා. ඒක නිකන් හරි ආලවට්ටමක් තියෙනවා. හැබැයි හරි తాවකාලිකයි. මේක දිගට පවත්වන්න බෑ. ඒකෙන් ලැබෙන ආස්වාදය හරිම කෙටි කාලයකටයි තියෙන්නේ. ඒ නිසා අපි දේවල් වලින් හිත අයින් වුණාට පස්සේ, දේවල් සංස්කරණයෙන් හිත නතර වුණාට පස්සේ තියෙන ස්වභාවය හරිය ඇල්වතුර වගේ ගතියක් තියෙනවා. අපේ ලොකුසානාසේ කියන්නේ නිකන් අර සුදු පාන් කනවා වගේ කියලා. ඒ කියන්නේ දැන් ලුණු මිරිස් ඇත්තෙත් නැහැ, බටර් ගාලා ඇත්තෙත් නැහැ, ජෑම් ගාලා ඇත්තෙත් නැහැ, පරිප්පු හොද්දක් ඇත්තෙත් නැහැ. මොකක්වත් නැහැ, නිකම්ම පාන් තියෙන්නේ. ඉතින් මේ වගේ දෙයක් තමයි තියෙන්නේ. ඉතින් මුලදී හරිය ටිකක් ඒකාකාරී, හරිම කම්මැලි දනවන සොරි. හැබැයි පොඩ පොඩ පුරුදු කරලා ගන්න. ඒ කියන්නේ ඒකයි මම අද ධර්මදේශනාදීත් මතක් කළේ. ඒ කාමච්ඡන්දයෙන් බැහැර වෙච්ච හිත ඒකාකාරී. ව්‍යාපාදයෙන් බැහැර වෙච්ච හිත ඒකාකාරී. ඒකේ නැහැ දඟලන ගතිය. තීන මිද්දෙන් බැහැර වෙච්ච හිත ඒකාකාරී ගතියක් තියෙනවා. ඉතින් අපි ඒක වටහා ගන්න නැත්නම්, අපි ඒකට වටිනකමක් දෙන්නේ නැත්නම්, අපි ඒක හඳුනා ගන්න නැත්නම්, අපි සංසාරේ පුරාවට කරන්නේම අර කාමච්ඡන්දේට තැන දෙන එක, ව්‍යාපාදේට තැන දෙන එක, නැත්තම් සැකේට තැන දෙන එක. අපි අර නිදහස් මොහොත, නිෂ්කලංක මොහොත, සාමකාමී මොහොත පන්නනවා. ඒක මගහරව ගන්නවා. ඒ නිසා අපි පොඩ පොඩ මේ බුදුබණ තේරුම් ගන්න තේරුම් ගන්න, ඒ නිදහස් භවයේ වටිනකම තේරුම් ගන්න අවශ්‍යයි. ඒ මුකුත් නොකිරීමේ වටිනකම තේරුම් ගන්න අවශ්‍යයි. කිසිම සංස්කරණයක් නොකිරීමේ වටිනකම තේරුම් ගන්න අවශ්‍යයි. ඒක ඉතින් පොඩ පොඩ තමයි අපිට තේරෙන්නේ, පොඩ පොඩ තමයි අපිට ඒක වර්ධනය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක ඒ වර්ධනය කරපු මට්ටම් බුදුහාඳුරෝ ඒ තැන්වල දේශනා කරනවා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම්, දැන් අර බාහිය දාරු චේරියට බුදුහාඳුරෝ කිව්වේ දිත්තේ දිට්ට මත්තම් භවිස්සති, සුතේ සුත මත්තම් භවිස්සති, මුතේ මුත මත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිස්සති. පෙනුනා පෙනුනා මතින් නතර වෙන්න ඔය ඔස්සේ කතන්දර ගොත ගොතා යන්න එපා. ඒක රස විඳින්න යන්න එපා. ඇහුණා ඒක ඔස්සේ කතන්දර ගොත ගොතා යන්න එපා. හිත නතර කරගෙන ඉන්න. හිතට උරුම වෙච්ච ඒ සාමකාමී ගතිය රැක ගන්න. ඊළඟට දැනුණා ඒ දැනෙච්ච දේවල් ඔස්සේ කතා කර 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 ඒවා රස විඳ විඳ දිගට යන්න එපා. හිතටත් සිතුවිල්ල ආවා. හැබැයි ඒකත් ඔස්සේ ප්‍රපංච කොට නග නගා කතන්දර ගොත ගොතා යන්න එපා. හිතට උරුම වෙච්ච ඒ ප්‍රභාෂර ගතිය රැක ගන්න. ඉතින් ඒකාතකින් එතන තමයි අපේ හික්මීම තියෙන්නේ. බාහ්‍ය දාරුචරිතයට මේ බුදුහාඳුරෝ මේ පෙන්වන්නේ මූලික ප්‍රබල හික්මීමක් පෙන්වන්නේ. ඉතින් එතකොට අපිටත් අන්නේ හික්මීම මත පිහිටන්න අවශ්‍යයි. ඒක ඒකාකාරී. මේකේ හැලහැප්පීම් අඩුයි. උච්චාවච භාවයන් අඩුයි. උඩ යටයම් අඩුයි. ඒක තියෙන්නේ හුදු තැම්පත් බවක් පමණයි. හැබැයි ගැඹුරක් තියෙනවා. එතන උපාදානයක් නැහැ. කිසි දෙයක ආසාවක් කියලා දෙයක් ග්‍රහණය කිරීමක් එතන නැහැ. තියෙන්නේ තැම්පත් බවක්, නිදහසක් තියෙන.
කරන්න තියෙන්නේ එතන නිශ්ශබ්දව ඉන්න එක.
ඉන්න එකයි කරන්න තියෙන්නේ. ඒක බලන්න සක්මනේදිත් ගන්න පුළුවන්ද කියලා. අනේකොත් වැඩක් කරනකොටත් ඒ தත්වය තුළ හිත පවත්වන්න පුළුවන්ද කියලා බලන්න. ඒක බැරි දෙයක් නෙමෙයි. අපි ඒ වගේ අපේ ජීවිතයට ඒ தත්වය හඳුල්ලා දෙන්න අවශ්‍යයි. පතුරවන්න අවශ්‍යයි. හොඳයි, දිගට කරගෙන යන්න.
එහෙමයි සර්.
හොඳයි. හොඳයි. තරුවන් සන්නයි.
ඊළඟ පැනේ පතිරගේට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස.
ඔව්.
මගේ පරයන්ක භාවනාව ආනාපාන සතිය මම සිත කය වෙත යොමු කරලා එතකොට ඒක පිරමීඩයක හැඩයක් මට දැනෙනවා. ටික වෙලාවකදී හුස්ම රැල්ල දැනෙනවා ඉබේම. ඊට පස්සේ ඒකේ ආශ්වාසයේ දිග බව පේනවා, ප්‍රශ්වාසයේ කෙටි බව පේනවා. ඒ වෙලාවේදී මට හිතුණා පොඩක් ලං වෙලා බලන්න ඕනේ කියලා සිත දැනුණා. එතකොට මට ඒ ආශ්වාසයේ මුල සිහින්වත්, මැද ගොරෝසුවත්, අග සිහින්වත් දැනුණා. ප්‍රාශ්වාසයත් ඒ වගේමයි. ඊට පස්සේ ටික වෙලාවකදී ප්‍රාශ්වාසයේ කෙළවර හිස්තැන දකින්න පුළුවන් වුණා. එතකොට ඒ අතරතුර සිතවිලි පැමිණෙන්නත් පටන් ගත්තා. සිතවිලි සමග මනාපමනාමයක් නැහැ. ඔහේ සිතවිලි ඇවිල්ලා යනවා. ඒක කිසිවක් මතක නැහැ. ඊට පස්සේ මේ ආශ්වාසය හා ප්‍රාශ්වාසය ටිකෙන් ටික කෙටි වෙලා නොදැනී යන්න ගත්තා. හිස්තැන පමණක් දිස්සුණා. ටිකකදී ප්‍රීතිය සහ සුඛය වගේ දැනෙන්න පටන් ගත්තා. නැවතත් සිතවිලි පැමිණෙනවා. නැවතත් හිස්තැනට යනවා. දැන් ටික ටික හිස්තැනේ සිටින කාලය වැඩි වුණා. පැය එකයි විනාඩි 15ක් පමණ ගත වෙලා තිබුණා. මම මේ අත්දැකීම මාස 3ක පමණ කාලයක් අත්දකිනවා. ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා.
සක්මනේදී මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් කියනවද?
එහෙමයි ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාව මම මෙනෙහි නොකරම පාදවල චලනය මට දැනෙනවා. ඒ කියන්නේ පාදයට බර වෙනස් වෙන ආකාරය දැනෙනවා. ඊ අතරතුර සිටිවිලි පැමිණෙනවා. නැවත පාදවල චලනය දැනෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ බාහුවේම චලනය දැනෙනවා. සමහර ලාවට අර රෝදයක් වගේ ආකාරයක් දැනෙනවා. ඒකත් විනාඩි 45ක් විතර පාදවල චලනයත් සිටිවිලිත් අතර සතිය පිහිටවන්න පුළුවන් ස්වාමීන් වහන්සේ.
හොඳයි. දැන් තව ටිකක් දැන් සක්මන් භාවනාවේදී තව ටිකක් ඒවැ විස්තර බලන්න උත්සාහන්ත වෙන්න. දැන් ඔය චලනයක් කියලා කිව්වහම ඒක තනි චලනයක් නෙමෙයි. එතන චලන රසක් තියෙනවා. ඊළඟට අපි හිතමු පාදයේ පොළවේ වදිනකොටත් එතන අපිට නිකන් තද ගතියක් දැනෙනවා. හැබැයි ඒ තද ගතිය දැනෙන්නේ ටිකක් යම් කිසි ක්ෂේත්‍රයකට, යම් කිසි වර්ගඵලයකට තමයි දැනෙන්නේ. එතන අපි තව තව සියුම්ම බලන්න එතන තද ගති එකක් නෙමෙයි රසක් තියෙනවා. අන්න ඒ වගේ මේ අරමුණු අපිට මුලින් පේන්නේ ඝණයක් වගේ, එකක් වගේ, ඒකකයක් වගේ. අපේ හොඳට සම්පජඤ්ඤය දියුණු වෙන්න දියුණු වෙන්න, සතිය දියුණු වෙන්න දියුණු වෙන්න මේක ටිකක් කැඩිලා බිඳිලා වින් වින් වශයෙන් තේරෙන්න පටන් ගන්නවා. අන්න ඒ පැත්ත දැන් වර්ධනය කරගන්නයි අවශ්‍ය. දැන් සිත් මේ අපි ඉඳගෙන කරන භාවනාවේදීත් බලන්න මේ ආස්වාසයක් කියලා අපි දැන් හඳුනා ගන්නවා. මේකේ මුල තියෙනවා, මැද තියෙනවා, අග තියෙනවා. තවත් තවත් ඔක පේන්න මෙතන සමහරවිට තනි ආශ්වාසයක් නෙමෙයි නිකන් ආශ්වාස කීපයක් තියෙනවා. තනි ප්‍රශ්වාසයක් නෙමෙයි මෙතන ප්‍රශ්වාස කීපයක් තියෙනවා. ඊට පස්සේ අපි හිතමු කයේ යම්කිසි වේදනාවක් දැනෙනවා. ඒ වේදනාවට අපි අවධානය යොමු කරනවා. එතනත් සමහරවිට මේ තනි වේදනාවක් නෙමෙයි එතන වේදනා කීපයක්, වේදනා පොකුරක් තියෙනවා. අන්න ඒ වගේ අපේ මේ හිත තව ටිකක් සියුම් කරලා සතිය තියුණු කරලා බලන්න අවශ්‍යයි. ඒකාග්‍රතාවය තව ටිකක් සියුම් කරලා බලන්න අවශ්‍යයි. එතකොට තමයි තව ටිකක් මේ චිත්‍රය අපිට පැහැදිලිව දැක ගන්න පුළුවන් වෙන්නේ. අපි අර කියන්නේ රෙසොලූෂන් එක වැඩි කරනවා කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනත් තියෙන්නේ.
අද සමිංහන්සාර දැන් ඒ සිතුවිලි නැතිව සිතුවිලි නැති වෙලා ගියම හිස්තැනක ගොඩක් වෙලා ඉන්න පුළුවන් ගතියක් තියෙනවානේ. ඇත්තටම මට ඔය පැයකමාරක් හිටියත් ඒ කියන්නේ කයේ අපහසුතාවයක් එහෙම වේදනාවක් දැනෙන්නේ නැහැ. මම නිකන් අර්ධපරයන්කෙන් වගේ ඉන්නේ කකුල් නමාගෙන. මේ එහෙම මට අපහසුාවක් මුකුත් දැනෙන්නේ නැහැ. මට ඕන තරම් වෙලා ඉන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් ඇලාම් එක තියලා තමයි පැයකමාරක් කාලක් වගේ ඉන්නේ. තව දුරටුණත් ඉන්න පුළුවන් එහෙම. අද ධර්මදේශනාවේදී කිව්වා වගේ අර ඒ හිස්තනිය සිට නැවත සිතුවිලි වලට එනකොට අපි ඒ සිතුවිලි දිහා බලන්න ඕන අවශ්‍යතාවයක් තියෙනවද කියලා දැනගන්නත් එක්ක මම ඊට කතා කළා.
ඔව් අවශ්‍යයි. ඒ කියන්නේ දැන් අපිට දැන් ඔය කියන්නේ ඔය හිස්තන කියන එක 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 මට්ටම් වලදී අපිට හම්බ වෙනවා. දැන් හිතන්න අපි මුල් යුගයේදී ආනාපාන සතියක් වඩනකොට ඔන්න හුස්ම රැල්ල නොපෙනී යනවා. මොකක්වත් දැන් නිකන් අච්චර දෙයක් අහු වෙන්නේ නැහැ. තර කෙනෙක් අර දක්වන ඔන්න මම හිස් තැනට ගියා කියලා. නමුත් හිතන්න තව කෙනෙක් සෑහෙන කාලයක් තිස්සේ ගැඹුරක් වඩනවා. එයා ආහස ප්‍රසවාසය මෙනෙහි කරනවා. ඊට පස්සේ ඒකේ තියෙන මුලැමැද අග වටහා ගන්නවා. ඒකෙන් හිත තැම්පත් වෙනවා. ඊට පස්සේ තව වෙන වෙන අරමුණු මතුවෙනවා. විවිධාකාර කම්පන චංචල ස්වභාවයන් මතුවෙනවා. විවිධාකාර වේදනාවන් මතුවෙනවා. ඒවා ගැනත් එයා හඳුනා ගන්නවා. ඒවා ඇති නැති ස්වභාවය දැක ගන්නවා. ඊට පස්සේ හිතේ පහළ වෙන නිවරණ තේරුම් ගන්නවා. ඒවා ඇතිලා නැතිලා යන ස්වභාවය තේරුම් ගන්නවා. ඕවා බහැරවීම හරහා අන්න යාගේ හිත හිස්තැනකට යනවා. ඒතකොට අන්න ඒබඳු කිසිවක් සංස්කරණය නොකරන කිසිවක් අල්ලා නොගත්තා අන්න ඒ දෙවනි කියපු මට්ටම තමයි අපි වටකමක් දෙන්නේ. අර මුලදිම හම්බෙන්නේ අර නිකන් පොඩ්ඩක් අරමුණ ගෙවිලා ගිය නැත ගෙවිලා කියන වචනයට වඩා අපේ ඒ අරමුණ නිකන් පොඩ්ඩක් තැම්පත් වෙච්ච මට්ටම තමයි අපිට මුලදි හම්බෙන්නේ. ඉතින් ඒක තාම ප්‍රමාණවත් නැහැ. ඒක අර වගේ ප්‍රඥාවෙන් තෙදවත් කරන්න අවශ්‍යයි. අරමුණු නැවත නැවත පෙන්ලා දීලා අරමුණේ යථා ස්වභාවය නැවත නැවත පෙන්ලා දීලා අරමුණු රාශියක තියෙන මේ අනිත්‍ය ලක්ෂණය යාට පෙන්ලා දීලා මෙතන තියෙන පෙළල ගතිය යාට පෙන්ලා දීලා මේකේ තියෙන නිස්සාරත්වය යාට පෙන්ලා දීලා මේකේ ප්‍රඥාවෙන් තෙදවත් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒකයි මම කියුවේ තව අපි අරමුණු විග්‍රහ කරලා බලන්න අරමුණු වල යථා ස්වභාවය තේරුම් ගන්න කාලයක් යොදන්න අවශ්‍යයි. ඒ නිසා අර දැම්මම ඒ මතුවෙන හිස්තැනේ නිකන් ඉන්න යනවට වඩා පොඩ්ඩක් මතු දැන් ඒ කයේ තව ටිකක් අරමුණු මතුවෙන අරමුණු විශ්ලේෂණය කරලා බලන්න උත්සාහන්ත වෙන්න.
එහෙනම් කයේ දැනීමක් මට එන්නේම නැහැ.
ඒ
කියන්නේ අර දැන් සුස්මරල්ලේ මුලමැද අග හොඳට එකන එක විනාඩි දෙක තුනෙන් එහෙම වෙනවා.
හරි.
කියන්නේ පටන් ගත්ත මම අවුරුදු 5ක විතර ඉඳලා බලනම් කරනවා. ඒ කියන්නේ විනාඩි දෙක තුනකදීම සුස්මරල්ල නැති වෙලා ගිහිල්ලා අර හිස්තැන ඉඳලා ඊට පස්සේ තමයි ආයෙම මේ ටිකක් වෙලා ගියනකොට ආයෙ අර සිතවිලි එන්න ගන්නෙ.
හරි. එහෙමනම් ඒ ටික දැන් බලන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ආයෙත් එතකොට සුස්මරල්ලට යන්න අවශ්‍ය නැහැ. දැන් අවුරුදු 5ක් විතරස්සේ ඉතින් ඕක් කරනවා නම් හිතේ සෑහෙන දුරට යම් කිසි වර්ධනයක් තියෙනවනේ. ඉතින් එතකොට ඒ අපි නිෂ්කලංක භාවයේ තුල ඉන්නකොට ඔන්න ආයෙත් දැන් සිතුවිලි ටිකක් පහළ වෙනවා. ඒක තමයි ප්‍රතිපදා වෙන්නේ. ඒ කියන්නේ අපි ඒ අල්ලගත්ත සමාධියක හිර වෙලා ඉන්න තාක් සිතුවිලි එන්නේ නැහැ. අපි ඒ සමාධිය ලිහිල් කරන්න ඕනේ. බුරුල් කරන්න ඕනේ. නොගැඹුරු කරන්න ඕනේ. එතකොට අන්න සිතුවිලි එන්න පටන් ගන්නවා. එතකොට ආයෙත් අන්න නීවරණ එන්න පටන් ගන්නවා. එතකොට අන්න ඒ ටික තේරුම් ගන්නව අතරලා දානවා. ආයෙත් තේරුම් ගන්නවා ඒකේ තියෙන අපිටම ඇති වෙන්නේ නැති ස්වභාවයක් හරි එන යන ස්වභාවය හරි ඒක තේරුම් ගන්නව අතරලා දානවා. අන්න ඒ බඳු මාර්ගයක දැන් යන්න අවශ්‍ය. ඒ නිසා ඔය හිස්තැනේ ඉන්නකොට ඒක නොගැඹුරුව ඉන්න උත්සාහන්ත වෙන. ඒක ගැඹුරට හිර කරගෙන මහා ප්‍රබල සමාධියකින්දීම නෙමෙයි ඔතෙන්ද වැදගත් වෙන්නේ. ඒ වෙනුවට හිත මතු පිටට ගන්නවා. ආයෙත් නිකන් ලිහිල් කරනවා. එතකොට හැබැයි සිතුවිලි එනවා අනිවාර්යෙන්ම. ඒකම තමයි අපේ ඉලක්කය. සිතුවිලි එනකොට අන්න තේරුම් ගත්තා අතහැරලා දැම්මා. තේරුම් ගත්තා අතහැරලා දැම්මා. ඒක තමයි. එතෙන්දී අපිට එහෙම හිත මතු පිටට එනකොට අපිට ඒක පරිඋත්ථාන කෙලස් කියලා කියන්න පුළුවන්. හැබැයි ඒව මතු වෙන්නේ යට තියෙන ආශ්‍රව අනුසය හරහා තමයි ඉතින්. ඔව්. ඒ නිසා නිශ්චිතවම මෙන්න මේ කැලේ උඩට එන්නේ කියලා හරියටම ඉතින් මේක නිශ්චිතව කියන්න බෑ. හැබැයි ඒක තමයි දැක ගන්න ක්‍රමය. මතු පිටට ආවම තමයි අපිට තේරෙන්නේ. තේරුනාට පස්සේ ඒකට අපි ප්‍රතික්‍රියා දක්වන්නේ නැතුව, ඒක පෝෂණය කරන්න යන්නේ නැතුව, ඒකට අහු වෙන්නේ නැතුව ඒකට යන්න ඉඩ දෙනවා. ඊට පස්සේ යන ආයතන තැම්පත් වෙනවා. ආයි සක්මනේදීත් ඔය දෙයම කරන්න. සක්මනේදීත් දැන් අර අරමුණ දිහා බලන්නේ නැතුව හිතට බලන විවේකයෙන් ඉන්න දෙන්න. මුකුත් නොකර ඉන්න දෙන්න. මොකකටවත් හිත දාන්න නැතුව පුළුවන්ද කියලා බලන්න ඉන්න. ඒ කියන්නේ සංකතය කියලා කියන්නේ දැන් ඒකේ දැන් සිතුවිල්ලක් ඔස්සේ යනකොට අපි ඒ අල්ලගත්ත ස්වභාවයේ ඉන්නකොට එතන තියෙනවා සකස් කළ ගතියක්. දැන් හිත මුලින් තිබුණේ නම් හරිය සරල බවක, මොකක්වත් අල්ලපු නැති බවක, නිෂ්කලංක බවක. නමුත් දැන් හිත මනාප තත්ත්වයක් පහළ වෙලා නම්, මොකක් හරි දෙයක ඇලිලා නම් ඉන්නේ, එතන ඒ අපි ආපු ගමන තේරුම් ගන්න පුළුවන්. මන්න මෙන්න මෙහෙම සංඥාවක් ආවා. ඒක මම පොඩ්ඩක් ඒකට වටනකමක් දුන්නා. මේකට කෑල්ලක් එකතු කරා. ඔන්න ඒක වැඩි කරා. ඔන්න තව කෑල්ලක් එකතු කරා. ඔන්න මම ඒකට තව සිතුවිල්ලක් එකතු කරා. මේ මම කරපු සංස්කරණය. අන්නේ සංස්කරණය හරහා තමයි දැන් මේ මං අහුවෙලා ඉන්නේ. මෙන්න මේ සකස් කිරීම මම තේරුම් ගන්න. ඔන්න සංකතයි. ඊට පස්සේ දැන් මේ අර කලින් හිටිය තැන හරි සියුම්, හරි සරලයි. ඒ ඊට සාපේක්ෂව දැන් මේ ඉන්න තැන හරි ඕලාරිකයි. එතන හරි රළුයි, කරි ගොරෝසුයි. අන්න ඕලාරික බව තේරුම් ගත්තා. ඒ වගේමයි අපිට ඕනනම් පටිච්චසමුප්පන්න ආකාරය තේරුම් ගන්න පුළුවන්. මෙතන හේතුඵල ධමයක් ක්‍රියාත්මක වෙන්නේ. මේ මගේ හිතේ තියෙන අවිද්‍යාව, අවිද්‍යාව තියෙන නිසාම ඔන්න හිතට ආපු යම්කිසි සිතෙල්ලක්, හිතට ආව යම්කිසි සංඥාවක් සංස්කරණය කරනවා. සංස්කරණය කරන්න කරන්න අන්න හිත ගිහිල්ලා එතන බැස ගන්නවා. විඥානයක් පිහිටනවා. පතිත විඥානයක් බවට පත් වෙනවා. පිහිටපු විඥානයක් බවට පත් වෙනවා. සංකත විඥානයක් බවට පත් වෙනවා. ඉතින් ඒක තුළ නැවත නැවත නාම රූප පහළ වෙනවා. ආයි නිකන් රූප පේනවා. ආයි නිකන් සංඥා බහුල වෙනවා. ඉතින් ඒක තුළ ආයි හිර වෙනවා. අන්න මේක පැටලෙනවා. මේ සංඥා දැලේ, නාම රූප දැලේ විඥානේ පැටලෙනවා. ඉතින් මේ විදිහට අර පටිච්චසමුප්පන්න ස්වභාවයකුත් තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කොයි ආකාරයේ වුණත් වැරදි නැහැ. කොයි ක්‍රමයේ වුණත් වැරදි නැහැ. තමන්ට මතක් වුණ ක්‍රමේ, පහසු ක්‍රමේ යොදා ගන්න. කොයි ක්‍රමෙන් හරි ඒ தත්ත්වය තේරුම් අරගෙන ඒකෙන් බැහැර වෙලා නැවතත් අර නිෂ්කලංක බවට, සෑහළු බවට, සරල බවට හිත යොමු කිරීම තමයි වැදගත්
වෙන්නේ.
බොහොම තේරුවන් සරණයි.
ඊළඟ පැලේ චන්දිමාට ඉදිරිපත් කරන්න
අවසරයි ස්වාමීන් වහන්ස. මගේ ප්‍රශ්න මාන්නේ දැන් ඉදිරිපත් ජීවිතයේදී අපිට අරමුණක් ඇසට හරි මොන හරි අපේ ආයතන වලට ගැටීමෙන් මට තේරෙන දෙයක් තමයි හැමතිස්සෙම සියුම් මාන්නයක් වගේ දෙයක් වැඩ කරනවා පිටිපස්සේ. ඒ වැඩ කරන මාන්නය අර මම සමම නොවේ කියන ඒ බෙදෙන ගතිය එන එනවත් එක්කම ඒකත් සමගම ඇති වෙන දෙයක් වගේ තමයි මට තේරෙන්නේ. ඉතින් ඒක මේ ඒක දැනෙනවා, ඒක තියෙන බවක් දන්නවා, ඒක ගැන ලොකු කලකිරීමක් වගේ දෙයක්ත් තියෙනවා. ඒ කියන්නේ මේක දැන් මේක සිද්ධ වෙනවා කියලා දැනුවත් වීමක් තියෙනවා. නමුත් ඒක ක්‍රියාවට දැන් වෙන්නේ නැහැ. ඒයින් වචන පිට වෙන්නේ නැති වුණත් මනසේ ක්‍රියාකාරීත්වය ගැන යම්කිසි කලකිරීමක් වගේ දෙයක් තියෙනවා. දවස පුරාම අර ඒ සියුම් මාන්නය හැමතිස්සම වැඩ කරනවා නේද කියන දැනුවත් බවක්. ඒක කොහොමද ඔබ වහන්සේ අවවාද කරන්නේ? එතන දැනගන්න
ඒක හරි. يعني කොහොමත් ඉතින් මාන්නය කියන එක සියුම් ආකාරයෙන් අපි හැමෝම තුල ක්‍රියාත්මක වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා ඕකෙන් සම්පූර්ණ හිත නිදහස් වෙන්නේ රහත් වුණාමයි කියලා. ඒ නිසා අපිට රහත් වෙන කම්ම අපි තුල මාන්නයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපේ හිතේ පැහැදිලි බව වර්ධනය වෙන්න වෙන්න අපේ නිමිති ගන්නේ නැතුව ඉන්න සංඥාවල පැටලෙන්නේ නැතුව ඉන්න අපේ හිතේ ඔන්නෝය මාන්නය වැඩ කරන හැටි පොඩ පොඩ අපිට තේරුම් ගන්න. එතෙක් අපි තේරුම් ගත්තෙත් නැහැ. අපි හැමතිස්සම කෙනෙක් වෙලා ඉන්නේ. පුජ්‍යලයක් වෙලා ඉන්නේ. නැත්තම් අර අපි කියන්නේ ඇඳගෙන ඉන්නේ. තව කෙනෙක් එක්ක මැනමැන ඉන්නේ. තව කෙනෙක් එක්ක සංසන්දනය කර කර ඉන්නේ. අපිත් කෙනෙකුට ඇඳගෙන ඉන්නවා. ඒක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. නමුත් අපේ හිත ඒ නිමිති ගන්න නැතුව ඉන්න උත්සාහවන්ත වෙනකොට, සංඥාවල පැටලෙන්නේ නැතුව ඉන්න උත්සාහවන්ත වෙනකොට, සරල බවක ඉන්න උත්සාහවන්ත වෙනකොට, රාග ద్వේෂ මෝහවල පැටලෙන්නේ නැතුව ඉන්න උත්සාහවන්ත වෙනකොට ඔය අපේ හිතේ ඔය අපි කලින් කියපු ඒ මාන්නක්කාර ගති, කෙනෙක් එක්ක සංසන්දනය කරන ගති, කෙනෙක් බවට ඇඳගෙන ඉන්න ගති ඔන්න තේරෙන්න ගන්න. ඉතින් ඒවා තමයි ඉතින් අපි මෙච්චර කාලයක් ඉතින් කෙනෙක් බවට ඇඳගෙන තමයි මේ සංසාරය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ தත්ත්ව තේරුම් ගන්න
තේරීමම විතරක්.
තේරීමම
විතරක් ඇතිද?
ඉන් එහාට මොකද්ද කරන්න පුළුවන්? ඒක තමයි. ඒ දැනගැනීම තමයි අපේ ප්‍රඥාව කියලා කියන්නේ. ඒකයි බුදුහාඳුර කියන්නේ. ජානතෝ භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි. නෝ අජානතෝ නෝ පස්සතෝ. දැන් මෙතෙක් කාලයක් අපිට තේරුනේ නැහැ. මෙතෙක් කාලයක් අපි දැනන් හිටියේ නැහැ මම මේ ඇඳගෙන ඉන්නේ කියලා. මම මේ කෙනෙක් වෙලා ඉන්නේ. මම මේ පුජ්‍යලයක් වෙලා ඉන්නේ. මම මේ කැපී පෙනෙන්නයි හදන්නේ කියලා අපිට තේරුන්නේ නැහැ. හැබැයි දැන් ඔන්න තේරෙනවා. මම මේ කරපු කුසල් අල්ලගෙන ඔන්න කෙනෙක් හදන්න හදනවා. මම මේ මොකක් හරි දෙයක් අල්ලගෙන කෙනෙක් හදන්න හදනවා. මම තවත් එක්කෙනෙක් අල්ලගෙන යත් එක්ක මාව සංසන්දනය කරනවා. මේ කරන හැම වාරයක් ගාව පාසම දුකක් දැනෙනවා. මේ කරන වාරයක් පාසම හිතට යම්කිසි පීඩනයක් දැනෙනවා. යම්කිසි ආතතියක් දැනෙනවා. ඉතින් මේ හරහා අපි ඒ අපි කරන මෝඩ ක්‍රියාව හරහා ලැබෙන දුක, ලැබෙන පීඩාව ඒ හරහා අපි සංසාරයක් පුරා ආයිත් යන්න හදන හැදිල්ල අපි පෝෂණය කරන්න හදන අවිද්‍යාව අන්න තේරෙනවා. ඉතින් ඒකයි තේරෙනවා කියන එක නිකාං වෙ තේරීමක් නෙමෙයි. එතනේ මේ විවිධ පැති වලින් තේරෙනවා. ඒකයි. ඉතින් ප්‍රඥා ඒක දකින්න ඕනේ, ඒක පේන්න ඕනේ. පේනකොට තමයි අන්න අපිට ආදීනව ප්‍රකට වෙන්නේ. මෙන්න මේක කරන එක මහා මෝඩකමක්. තව තව මට මේක හරහා සංසාරය යන්නේනවා. ආයිත් මම තව කෙනෙක් හදනවා. ආයෙත් ඔන්න කෙනෙක් ඉන්නවා. අන්න මම මෙයාට ඇඳගෙන ඉන්න මේ වෙලාවේ. මෙන්න මෙයාට මං මේ වෙලාවේ ඇඳගෙන ඉන්නවා කියලා අන්න අපිට අපි කරන්නේ මෝඩකම තේරෙන්න ගන්නවා. ඉතින් ඒ තේරුණාම තමයි අපි ඒක නොකර ඉන්නේ. ඊට පස්සෙත් ඔන්න ආයේ හේතු සම්පාදනය වෙනවා කෙනෙක් බවට ඕනනම් ඇඳ ගන්න. කෙනෙක් වෙන්න. හැබැයි ඇඳ ගන්න නැතුව ඉන්න. කෙනෙක් නොවි ඉන්න. ඒ හිතේ ඒ මායя කරන පෙළඹවීමට අහු නොවි ඉන්න. ඉතින් එතකොට තේරීම තමයි ඒකට වමනා කරන පදනම සකස් කරලා දෙන්නේ.
එතකොට ස්වාමීන් වහන්සේ අපි දැන් සම්මුති ලෝකේ ජීවත් වෙනකොට අපිට යම් යම් සකස් කිරීම කරන්න වෙනවා, මැනීම් ඒ දේවල් කරන්න වෙනවා. ඒ දෙක කොහොමද තුලනය කරගන්නේ?
ඔව් ඒක තමයි අමාරු වැඩේ. ඒ කියන්නේ ඇත්තටම ඔය කියන කතාව හරියටම හරි. දැන් හිතන්න ඔන්න අපි රස්සාවක් කරනවා. අපි තුමන් ඔන්න අපි ගුරුවරේ. තෙතෙන්දී ළමයි ඉදිරියේ අපිට ගුරුවරයෙක්ගේ භූමිකාව නිරූපණය කරන්න අවශ්‍යයි. එහෙම නැත්නම් ඔන්න අපිට රෝගීන් බලන්න තියෙනවා අපි දොස්තර කෙනෙක්. ඔන්න ඉතින් යාගේ භූමිකාව නිරූපණය කරන්න අවශ්‍යයි. එහෙම නැත්නම් මම ආයතනයක ප්‍රධානියෙක්. ඒ ප්‍රධානියාගේ භූමිකාව, ඒ නායකත්වය මම එතෙන්ද නිරූපණය කරන්න අවශ්‍යයි. ඉතින් එතනින් අදහස් මේ එතකොට එතෙන්දී ආට කියන්න බෑ මේ මම කෙනෙක් හදලා බෑ අරකයි මේකයි කියලා එතෙන්දී මුකුත් කරන්න බෑ. එතෙන්දී භූමිකාව නිරූපණය කරනවා. හැබැයි ඒ ක්‍රියාවේ ඉවර වුණාට පස්සේ මේ ඇඳුම අයින් කළා දාන්න ඕනේ. අපි මේ භූමිකාව අරගෙන ගෙදර ඇවිල්ලා වැඩක් නැහැ. මම ගෙදර ඇවිල්ලා මගේ දරුවෝ ඉදිරියේ, මගේ ස්වාමියා ඉදිරියේ, මගේ බිරිඳ ඉදිරියේ, දෙමව්පියන් ඉදිරියේ මම කෙනෙක් වෙලා වැඩක් නැහැ. මම එතන ඇවිල්ලා දොස්තර කෙනෙක් නෙමෙයි. මම එතන ඇවිල්ලා ඉංජිනේරුවෙක් නෙමෙයි. මම එතන ඇවිල්ලා මේ ගුරුවරයෙක් නෙමෙයි. මම මෙතන ඇවිල්ලා අම්මා, මෙතන ඇවිල්ලා තාත්තා, මෙතන ඇවිල්ලා මගේ දරුවා කියලා අන්න ඒ භූමිකාව ඊළඟ නිරූපණය වෙන්න තියෙනවා. ඒ නිසා ඒ භූමිකාව අපිට නිරූපණය කරන්න වෙනවා. හැබැයි අපි දන්නවනම් මේකයි හුදු භූමිකාවක් පමණයි, මේක මේ හුදු චරිතයක් පමණයි, මේක මේ හුදු නාට්‍යයක් පමණයි කියලා අපි දැනගෙන නම් ඒ දේ කරන්නේ. ඒකෙන් අපි කෙනෙක් හදන ගතිය අඩු වේවි. ඔක ලස්සන්ට මේ ගැන අචාන් චාස්වාමීන් වහන්සේ ගැන ප්‍රකාශන පොත්වල දිහෙම කියනවා උන්වහන්සේ වැඩක් කරන්න ගියාම මේ වැඩේ අතට අරගෙන ඒ උමනා නායකත්ව ලක්ෂණය හොඳට පෙන්නුම් කරනවාලු. හැබැයි ඒකෙන් පස්සේ ආයෙත් නිකන් අර පරණ තත්ත්වෙමයි. අර අපේ ලොකුසානස කියන්නේ නිකන් සිරිබිරිස් බවට පත් වෙනවා. නිකන් ආයෙත් නිකන් සිරිබිරිස්. ආයෙත් නිකන් වාලුකා කාන්තාරයක නිකන් වැලි කැටයක් විතරයි. හැබැයි තමන් වෙතට පැමිණි වගකීමක් කරනකොට එතෙන්දී ඒ වගකීම දැරීම පිණිස ඒ කරන කටයුත්ත සාර්ථක කිරීම පිණිස ඒ රෝල් එක ප්ලේ කරනවා. ඒ භූමිකාව නිරූපණය කරනවා. ඒක තින් කරන්න දෙයක් නැහැ. හැබැයි දැනගෙන කරන්නේ. ඒකට අර අනිත් අය කරනවා වගේ ඒකෙන් ඔද වැඩිලා ඒකෙන් කෙනෙක් හදාගෙන මාන්නයක් හදාගෙන කෙනෙක් වෙලා පුජ්‍යලයක් වෙලා ඇඳගෙන කරනවා නෙමෙයි. මේක මේ తాවකාලික නිරූපණයක් తాවකාලික චරිතයක් ගොඩනැගීමක් මේක මේ අවස්ථානුකූලව මේ වැඩේ පහසු කරගන්න කරන දෙයක් බව දැනගෙන කරනවා.
මාස්වා
අන්තිම කෙනෙක් කයි පවත්තරකම් මේක
සෙල්ලම්ක් විදිහට
කරන්න වෙනවා කියලා. ඔව්. ඔව්. එහෙම තමයි කියන්නේ. ඔව්. හොඳයි. දැන් අපිට 9:12යි. අපි තව විනාඩි 3ක් විතරක් ගමු එහෙමනම්. 9:15 වෙනකම් යමු.
ඊළඟට ඉන්නේ චින්තා කියලා කෙනෙක් ගැන කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අවසර ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි.
ඔව්.
මගේ ප්‍රශ්න ස්වාමීන් වහන්සේ දැන් මේ හිස්තන කියන තැන අපිට එක එක නිකන් රූපාකාරයෙන් හෝ රූප සංඥාකාරයෙන් පේන විදිහ එක එක විදිහට වෙන්න පුළුවන්ද? කියන්නේ දැන් සමහර වෙලාවක නිකන් බ්ලරි කැන්වස් එකක් වගේ. සමහර වෙලාවක නිකන් අර කුත් නැති ක්ලියර් එක්ස්රේ ටේප් එකක් වගේ නිකන් සමහර වෙලාවට නම් ඩාර්ක් නිකන් කළු පාට නිකන් ගොඩක් ගැඹුරක් තියෙන තැනක් වගේ. එහෙම එක එක අවස්ථාවල එක එක විදිහට වෙන්න පුළුවන්.
ඔව් ඒක බඳු අවස්ථා පසු කරගෙන යamak කියලා කියන්න පුළුවන්. මුලින් කෙනෙක් යම්කිසි සමාධි මට්ටමක් හරහා තමයි අත්දකින්නේ කිසිවක් උපාදාන නොකරපු මට්ටමක්. ඒ කියන්නේ අරමුණු යා බලබල හිටියා, සංස්කාර බලබල හිටියා, ඒවැ ඇතිවෙන්නේ නැති ස්වභාවයන් බලබල හිටියා. ඊට පස්සේ ඒවෙන් හිත අයින් වුණා. හැබැයි යම්කිසි ප්‍රබල සමාධි මට්ටමකදී තමයි සිද්ධ වෙන්නේ. ඒ මුල් අවස්ථාවන් වලදී ඒ වගේ සමාධියක යම්කිසි අනුග්‍රහයක් ලැබෙන මට්ටමකදී සිද්ධ වෙන්නේ. එතකොට නිකන් අර ඔක්කොම නිකන් කළු පාටයි වගේ, ඔය කිව්වා වගේ මේ එක්ස්රේ චිත්‍රයක් වගේ එහෙම වෙන්න පුළුවන්. හැබැයි පස්සේ ඒ தත්ත්වේ නිකන් ස්වාභාවික මට්ටම් වලට එන්න ඕනේ. එතකොට අර වගේ මොකක්වත් සංඥා, ඒ කියන්නේ සංඥා මුලදී නිකන් මේ ළඟ තියෙනවා, හැබැයි ඇතුළට ඇවිල්ලා නැහැ. පස්සේ සංඥා ටිකක් නිකන් බොඳ වෙන්න ගන්නවා. ඊට පස්සේ ඒක ඈත් වෙන්න ගන්නවා. අන්න ඒ වගේ මේ අර මුලදී සමාධියක් ඇසුරු කරන නිසා ඒකේ තියෙන්න පුළුවන් ඔය කිව්වා වගේ එක එක නිරූපණේ වීම. හැබැයි පස්සේ ඒ සමාධිය දුර්වල වෙවි, නොගැඹුරු වෙවි, සමාධියකින් තොරවත් හිත උපාදාන නොකරන ගතියක්. සමාධියකින් තොරවත් හිත අල්ලන්නේ නැති ගතියක්. සමාධියකින් තොරවත් හිත හිස්ව ඉන්න ගතියක්. ඒවා තමයි ඉතින් හදලා ගන්න තියෙන්නේ.
එහෙම සාහස මම එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. දැන් මට මම උභාසගෙන වෙන කුසලංහසගෙන අහලා තියෙනවා ඔය මගේ දැන් මේ කඳ කඩන් වැටෙන එක ඒක හිම හරියට වෙනවා. දැන් අර උඩුකය කැරගෙන හිම හරියට වෙනවා. ඉතින් ඒ අතරතුර මට ওই හිස්තැනේ නිහිල ඉන්න පුළුවන් අවස්ථා තියෙනවා සිතුවිලි නැතුව. ඉතින් දැන් අද මම උත්සාහයක් කරා මේ ඒ කැරකෙන එක හිම පටන් ගන්නකොටම දැකලා නවත්තන්න පුළුවන්ද කියලා බලන්න. දැන් ඒක අනිත්‍යානුගමනය වෙන්නේ, දැන් කැරකෙන එක ඉබේ වෙන්නේ. කය නිකන් ඉතිපන්දමක් මෙල්ස් වෙලා වැටෙනවා වගේ වැක්කිරිලා වැටෙනවා. සමහර වෙලාවට නලල බිම වදින්නම වැටෙනවා. ඉතින් ඒක අර මගේ පාලනයෙන් තොරව වෙන්නේ. ඉතින් සමහර වෙලාවට පටන් දැන් ඉන්නම් මං පුරකුත් ඉවර වෙන්නේ ඉස්සල්ලාම තුන් පාරක් එහෙම නලල බිම වදින්නම වැටෙනවා.
දැන් ඔතෙන්ද හැබැයි මෙහෙම දෙයක් කරත හැකි. එහෙනම් අපිට තේරෙනවා නම් දැන් මේ කය කොහොමත් අපි දැන් හිත දිහා බලන පැත්තකට වැඩියෙන් නැඹුරු වෙනකොට අපිට කය තියෙන්න ඕනේ එක්තරා අන්දමකින් යම්කිසි පරිස්සම් සහගත ස්වභාවයක. ඒ නිසා පුටුවක වාඩි වෙලා කය හොඳට ඇඳක හේතු කළ දැන් භවනාව කරන්න. මේ කයට නිකන් මොකක්ද ඒ කියන්නේ අවධානයකට මොන දෙන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් පොඩු ඒ හේත් වෙලා කය නිකන් තැම්පත් කරලා තිබ්බා. දැන් අපිට කය ගැන වොරි වෙන්න විදිහක් නැහැ නේ දැන් ඔය මට්ටමට යනකොට. කය නිකන් කඩන් වැටෙන එක වදයක් වෙනවා එතකොට. ඒ නිසා එහෙම ඒ වෙනුවට අපිට පුළුවන් කය නිකන් ඔය හේත්තු කරලා තියෙනවා. එතකොට අන්න කය ගැන අපිට බයක් නැහැ. කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ මට තියෙන්නේ නිකන් ඉන්න. කය නිකන් හේත්තු කරලා තිබ්බා. යා තැම්පත් වෙලා තියෙනවා. ආරක්ෂාකාරීව තියෙනවා. මම දැන් හිත දිහා බලාගෙන ඉන්නවා.
එහෙම තියෙන්නේ නැහැ ස්වාමීනාස් මම ඒක දුබහන්සේ කියලා කරා. පුතු එලි කැරකෙන පුතු එලි මේ මම අද්දපරයක සාමාන්‍යයෙන් ඉන්නේ මම කැමති බුදු පිළිම ඉස්සරහ එහෙම කරන්න. ඒවලු මම පුතු ඉඳගෙන වෙන තැනක ඉඳගෙන කරා. බල මට කම්ෆර්ටබල් නැහැ බුදු ආම්ද්‍ර ඉස්සරහ පුතුව තියාගෙන ඉන්න. ඉතින් මේ මම වෙන තැනක ඉඳන් කරා. එතකොටත් ඔහොමම වෙනවා පල්ලයට කඩන් වැටෙනවා. දැන් දැක්කොත් කෙනෙක් හිතන්නේ මන් නිදි කියලා. නිදි නැහැ. ඒ වුණාට වැක් කිරලා වැටෙනවා. මේ කැඩගෙන එකත් පුතු වෙදිත් වෙනවා. ඉතින් මට දැන් අර අර්ධපරයෙන් කියන බිම නිසා වැටුණත් එතරම්නේ කියලා මං බ්ලැන්කට් එකක් එහෙම දාලා තින්නේ
බිමට. දැන් කොච්චර කාලයක් තිස්සේ ඔක වෙනවද?
ඒක ස්වාමීන් වහන්සේ පටන් ගත්ත කැඩගෙන එක ඔන්න එක සැරයක් ඇවිල්ලා ටික කාලයකට නැති වුණා. සමහර වෙලාවට මට නෝටිස් වෙනවා කමටහන් සුද්ධ කරයින් පස්සේ වුණා ටික කාලයක් නැතුව තියෙනවා වගේ කියලා. ඉතින් එහෙම හිකුත් තියෙනවා. මේ හැබැයි දැන් මාස කීපයක් තිස්සේ සැරින් සැරේ තියෙනවා. වැක්කරන එක නම් ඉතින් ගොඩක් වෙලාවට එනවා. පොඩි කාලයක් නැතුව තියෙනවා. දැන් ඕකේ ඔහොම දැන් කඩන් වැටෙන එක වැක්කරන අත්තරේ
ඕක ඒ දැන් හිතන්න කය නිකන් වැක්කිරලා කඩන් වැටලා තියෙද්දි හිත අරමුණු කරන්නේ මොකද්ද?
එතනදි සෝනාස මට ගොඩක් දේවල් බලන්න පුළුවන් කියන ආනාපානෙ බලන්න පුළුවන් ඉඳගෙන ඉන්නවා බලන්න පුළුවන් පිට ශබ්ද ඇහෙනවා. එතකොට හිස්තන දිහත් බලන්න පුළුවන්. ඒ අර ඒ ඔක්කොමත් බලන්න පුළුවන්. ඒක අත්තරේ මට අර
මං හිතන්නේ ඒක තමයි සම්පජන්නේ කියන්නේ මේ නෑ ඔතෙන් එනකොට දැන් කය දැන් අත හැරිලා තියෙනකොට ආයි හිතින් ගිහිල්ලා අරවාය දේවල් වලට යොමු කරන්න යන්න එපා. ආයි ආනාපානේ බලන්න හෝ ඉරියව්ව බලන්න හෝ මොකක්වත් නැතිව හිතට පුළුවන් නම් කොහෙවත් පිහිටන් නැතුව ඉන්න පුළුවන්ද කියලා බලන්න. මොකක්වත් අල්ලන් නැතුව ඉන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට දැන් අපි කය ඔහෙ තියේවි. හැබැයි කය ගැනත් ඒකයි මං කිව්වේ කය ගැන දැන් මේ වොරි වෙන්න තකන්න ඒ ගැන හොය හොය ඉන්න වෙලාවක් නෑ දැන්. දැන් මේ වෙනුවට හිත දැන් ගන්න ඕන නිදහස් ස්වභාවයට. ඒ නිදහස් භාවයේ ඉඳද්දි මේ කය දඟලනවා නම් හිත ටිකක් වදයක් නේ. ඒ වෙනුවට හිත තියෙන්න ඕනේ නිදහසේ. ඉතින් ඒ නිසා දැන් ආනාපානෙට හිත දාන්න යන්න එපා. දැන් නිකන් හිත බලන්න කිසිවක් උපාදාන නොකරන සරල සැහැල්ලු බවක විතරක් තියන්න පුළුවන්ද කියලා බලන්න.
දැන් අද මම උත්සාහයක් ගත්තා. ඒ අර කඩන් වැටෙන එකයි කැරකෙන එකයි පටන් ගන්නකොටම දැකලා ඒක නවත්තන්න පුළුවන් කියලා බලන්නේ.
බලෙන් නෑ බලෙන් එහෙම නවත්තන එකත් එච්චර සුදුසු නැහැ. ඕකට ඒ වෙන්නේ
නෑ. ආස්තතියක් වගේ තේරුණා.
ඔව් ඒක හරියන්නේ නැහැ. ඒ වෙනුවට නිකන් ඉස්සෙල්ලා හොඳට කය තැම්පත් පටන් ගන්නකොටම හොඳට කය තැම්පත් කරලා ආරක්ෂිතව පටන් ගන්නවා. ඊට පස්සේ හිත පුළුවන් තරම් නිදහසේ තියන්න උත්සාහන්ත වෙනවා. ඕනනම් ඉතින් ආස්වාස ප්‍රසවාසයක් වගේ දෙයක් බල්ලා හරි ඒ සිතුවිලි දෙයක් තුනක් බල්ලා හරි ඒකේ යන ස්වභාවය බල්ලා අර ඒ මුකුත් උපාදාන නොකරන தත්ත්වය අල්ලගන්නවා. ඒ මත හිත පිහිටව ගන්නවා. පිහිටව ගත්තට පස්සේ එතන තියාගෙන ඉන්නවා. එච්චරයි. ආයේ මොකක්කටවත් හිත දාන්න යන්න එපා බලෙන්.
දානවනම් නෙමෙයි ස්වමනස්
පතේ ඔක්කේ නෑ පෙනුනට ඒවා ඔස්සේ යන්න එපා දැන්.
එතකොට ස්වාමීන් වහන්සේ අනිත් ප්‍රශ්නේ තමයි දැන් මට ඔය හිස්තැනේ ඉන්නකොට ආනාපානේ දැන් ගොඩක් වෙලාවට අර පෙනී නොපෙනී යන තැන තමයි ඉඳලා තියෙන්නේ ගොඩක් වෙලාවට. ඒවල දැන් අලුතෙන් ආව ඇත්තම නැති තැන. දැන් මට තේරෙන්නේ නැහැ එතනදී එන්නේ අර ජීවිත ආසාව කියන එකද බයද මොකද්ද කියලා. දැන් මට දැන් මුලින් නම් ඒක ඉස්සෙල්ලා මම දැක්කාම ඇත්තටම පුදුම හිතුණා. ආනේ මෙච්චර වෙලා ඉන්න පුළුවන්ද මේ නැතුව කියන එකට ඇත්තටම පුදුමත් හිතුණා. ගොඩාක් වෙලා නෙමෙයි වුණාට කියන්නේ කලින්ට තිබ්බට වැඩිය සාමාන්‍ය සැලකිත වෙලාවක් දැනෙන්නම නැතුව තිබ්බා. ඊට පස්සේ නිකන්
මට පොඩ්ඩක් කියන්න සක්මනේදී මොකද කරන්න කියලා.
සක්මනේදී සම්හස දැන් මේ දවස්වල නම් නිකන් අර සිත්තුවිලි ගොඩේ තමයි ඉන්නේ නිකන් මට දැන් ඉස්සලම හිතගත්තාම ඇත්තටම තේරෙනවා නිකන් එක කකුලකට තියෙන බර නෙමෙයි අනෙක් කකුලට තියෙන්නේ කියලා එහෙම තේරෙනවා. ඒ වුණාට දැන් සක්මන් කරනකොට ඉතින් ගොඩක් සිත්තුවිලි එනවා. දැන් මේ දවස්වල ඇත්තටම මේ සංඥාකර්ෂයක් තියෙනවා කියන එක මට තේරෙනවා මේ
වැඩි කියලා. ඔව් මට නම් තේරෙන්නේ දැන් ඔය ඉඳගෙන කරන භාවනාව අඩු කරන්න වැඩියෙන් සක්මන් භාවනාව කරන්න. වැඩියෙන් ඒ කියන්නේ තාම සක්මනේදී ඔච්චර සිතුවිලි බහුල වෙනවා කියන්නේ ඒ සම්පජඤ්ඤයේ පැත්ත දිනු වෙලා මදි. වැඩියෙන් යෙදෙන්න ඇත්තේ සමහර විට ඉඳගෙන කරන භාවනාවේ. එහෙම කිව්වොත් හරියද?
ඔව්.
ඒ නිසා එතෙන්දී අපි වැටෙනවා තීන මිද්ද පැත්තකට. එතෙන්දී අපි වැටෙනවා සමාධියේ බර වෙච්ච පැත්තකට. ඒක අපි සමබර කරන්න ඕනේ. ඒ නිසා ඉඳගෙන ඉන්න ඉඳගෙන කරන භාවනාව පුළුවන් තරම් අඩු කරන්න. නොකලත් කමන්නෑ ටික කාලයක්. ඒ වෙනුවට සක්මනම කරන්න. සක්මනේ කොහොමද මේ චලනයක් සිද්ධ වෙන්නේ? කොහොමද මේ ස්පර්ශයක් සිද්ධ වෙන්නේ? මොනවද මේ දැනෙන්නේ? කියලා ඒව පුළුවන් තරම් විමසන්න උත්සාහන්ත වෙන්න. එතනින් අන්න ප්‍රඥාවක් අවදි කරලා සම්මවිචයක් අවදි කරලා ගන්න පුළුවන්. දැන් හිත යන්නේ නිකන් වෙන පැත්තකට. නිකන් අර සැඟ වෙන පැත්තකට තමයි ගිහිල්ලා තියෙන්නේ. අර සමාධිය උත්සන්න වීමේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ වෙනුවට සමබර කරන්න අවශ්‍යයි. ඒක කරගන්න වෙන්නේ වැඩිපුර සක්මන කරන්න පරයන්කේ ටිකක් නතර කරලා. හොඳයි මට කළා බලන්නකෝ මේ මට ආයි එන සතියේදී කියන්නකෝ. එතකොට අපිට බලමු මොකද වෙන්නේ කියලා. හොඳයි තෙරුවන් සරණයි. එහෙමනම් අපි අද සෑහෙන වෙලාවක් ධර්ම සාකච්ඡාවෙත් නිරත වුණා. ඒ වගේම ධර්ම දේශනාවකුත් ශ්‍රවණය කළා. කෙටියෙන් හෝ භාවනාවකුත් කළා. ඉතින් මේ අන්දමින් අපි සියලු දෙනාම එකතු වෙලා රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදා හදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.